சரணாயி, ශීරදුනාට පෙරවන් සරණයි. අපි අද පුජදාම ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අද දවසේදී විශේෂයෙන් සූත්‍රයක් කියලා මම පාදක කරගන්නේ නැහැ. පින්වත් ඔබට යම් ආකාරයකට ප්‍රශ්නයක් පැනනගිනවා නම් ඒ ඔස්සේ අපි අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු. හොඳයි, එනිසා පින්වත් ඔබට යම් පැනයක් වේ නම් ප්‍රශ්නයක් වේ නම් ඒ ඔස්සේ අපි සාකච්ඡාව පවත්වාගෙන යමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ සරණයි. ගුරුස්පෙකට ප්‍රශ්නයක් එමු කරලා තියෙනවා. අපි ඒකෙම පටන් ගත්තොත් හොඳයිද කියලා හිතනවා.
හොඳයි.
මේක කියලා තියෙන්නේ අද සාකච්ඡාවේදී ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටින්නද මේ ගැන වැඩි දුරට පහදා දෙන්න. රූපයක්, ශබ්දයක් යන ආදීයේ සමුදය සහ නිරෝධය ටිකක් හිතන්න පුළුවන්. නමුත් මේ භෞතික දේවල කොහොමද නැත වෙන්නේ යනාදිය යනාදිය ප්‍රශ්නේ.
හොඳයි. එතනදී මේ සුනන්ද මහත්මයා දැන් සමුදය නිරෝධය කියන කාරණය විමසමු කියලා, විමසන්න පුළුවන් රූපයක් පැත්තෙන් කියලා අදහසක් තියෙනවා. නමුත් භෞතික දෙය කොහොමද විමසන්නේ කියලා තමයි මේ අහපු ප්‍රශ්නේ. එතකොට
භෞතික දෙයක් කොහොමද නැත කියලා වෙන්නේ කියලා.
අන්න හරි. ඔව්. එතකොට අපි හිතමු සුනන්ද මහත්තයා දැන් සුනන්ද මහත්තයා වාඩි වෙලා ඉන්න තැන ඉස්සරහා මේ ලැප්ටොප් එක තියෙනවනේ. මම හිතන විදිහට තියෙනව නේද? ඔව්. එතකොට සුනන්ද මහත්මයා දැන් ඔබතුමා ඉස්සරහා තියෙන මේ ලැප්ටොප් එක ඉස්සරහා ඒක මූලික වශයෙන්ම ලෝකයේ සත්‍යවාදීව ගත්තොතින් ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ මම ඉන්නවා, මට මගේ ඉස්සරහා ලැප්ටොප් එක තියෙනවනේ. ඒක තමයි සත්‍යවාදීව අවංකවම ගත්තොත් කතාව. කියන්නේ මේ මම මේ කියන්නේ මේකට සුනන්ද මහත්තයා දාගන්න එපා ධර්ම දැනුම, කියන්නේ මෙතෙක් අහපු දේවල් මොනවත් නැතුව තාම සාමාන්‍ය සරල කෙනෙක්. මිනිස්සෙක් විදිහට අපිටම ධර්මයක් ඇහුවෙම නැහැ කියලා. අන්න එතන ඒ පදනමින් බැලුවොත් කියන්නේ මම ධර්මයක් අහපුම නැති කෙනෙක් කියලා එහෙම හිතමු. හැබැයි ඇත්තම අව්‍යාජම නිර්ව්‍යාජම කතාව තමයි මෙතන මම ඉන්නවා, ඉස්සරහා ලැප්ටොප් එකක් තියෙනවා කියන එකනේ නිර්ව්‍යාජීව කාරණේ, සත්‍යවාදීව. එතකොට ඒ ඉස්සරහා ලැප්ටොප් එකක් තියෙනවා. දැන් බලන්න ඕන ඉන්න මට ලැප්ටොප් එකක් උනේ කොහොමද කියලා. දැන් ඉන්න මට ඉස්සරහා තියෙන ලැප්ටොප් එක උනේ කොහොමද කියලා හෙවොතින් මට සුනන්ද මහත්තයා උත්තරයක් දෙන්න. ඉස්සරහා තියෙන ලැප්ටොප් එක සුනන්ද මහත්තයාට මගේ කියන්න හරි මගේ ලැප්ටොප් එක කියන්න මේ ජීවිත අත්දැකීම මොකක්ද කියලා එහෙනම් සුනන්ද මහත්තයාගෙන් කොහොමද මේ සුනන්ද මහත්තයා බොහොම අර දහම් කාරණා මොනවත් දාන්නේ නැතුව සුනන්ද මහත්තයාගෙන් එහෙනම් සුනන්ද මහත්තයාට මේ ලැප්ටොප් එක සුනන්ද මහත්තයාට සමීප වුණේ කොහොමද කියලා ඇහුවොත් කොහොමද ඒක සමීප වුණේ?
පෙනීමෙන්.
හරි, අපිට සුනන්ද මහත්තයර කියන්න පුළුවන් ඒක පෙනීමෙන් කියලා. තව කෙනෙකුට තව උත්තර දෙනවා නම් කොහොමද කියන්න පුළුවන්? අපි හිතමු දැන් අපි මයික් ඔන් කරලා තව කෙනෙක් කියමු බලන්න. මේ තව හරි සුනන්ද මහත්තයම හරි සුනන්ද මහත්තයර පෙනීමෙන් තමයි ලැප්ටොප් එක සමීප වුණේ කියලා කියනවා. ඒ වගේ තා කොහොමද සමීප වෙන්න පුළුවන් ක්‍රම?
තව කවුරු හරි උත්තර දෙනවා නම් හොඳයි.
ඔව්.
ඒක මගේ ලැප්ටොප් එක කියන්න
තියෙන සල්ලි දීලා අරගත්ත. හරි. තා උත්තරයක් කලින් අම්ම කෙනෙක් කිව්වා මට ඇහුනේ නෑ ඒක ඇත්තටම පැහැදිලි වුණේ නෑ.
ඒක මගේ ලැප්ටොප් එක කියලා කියන්න පුළුවන්.
හරි. මගේ ලැප්ටොප් එක කියලා කියන්න පුළුවන්. එතනට මගේ දැන් මගේ ලැප්ටොප් එක උනේ කොහොමද? අම්මා ඒක මේ දැන් ඉස්සරහ තියෙනවානේ. ඒක මට දැන් සුනන්ද මහත්තයාට කිව්වා දැන් ඉස්සරහ තියෙන ලැප්ටොප් එක මගේ උනේ පෙනීම කියන කාරණේදී පෙනීමක් එක්ක මේ වෙලා. හරි. ඒ වගේ කොහොමද? දැන් සුනන්ද මහත්තයාට නම් පෙනීමෙන්නේ ලැප්ටොප් එකක් උනේ නේ. ඒ වගේ කොහොමද?
සමින්නහංස දැනීමෙන් ස්පර්ශ වීමෙන්
ස්පර්ශය
අන්න හරි ස්පර්ශ අල්ලනකොට දැනෙනවනේ. අන්න හරි අල්ලනකොට දැනෙනොත් අදයි කියලානේ ස්පර්ශය කියලා කිව්වත්. හරි ස්පර්ශයෙන් පහසක් ස්පර්ශය කියන එක මං කරේ පහසක් කියන අර්ථය වෙන්නේ නැති කියන්නේ නැත්තේ අල්ලනකොට පහසක් දැනෙනවා. කියන්නේ සූමට විදියට හරි පද ගතියකින් හරි නේ. හරි අර සල්ලි දීලා ගත නිසා කියලා අම්ම කෙනෙක් මතක් කරා. හරි මම ඒ අම්මගෙන් අහන ප්‍රශ්නේ තමයි දැන් සල්ලි දීලා අරගත්ත ලැප්ටොප් එක. හරි සල්ලි දීලා තමයි ලැප්ටොප් එක අරගත්තේ. ඒක නිවැරදි. හරි දැන් ඉස්සරහ තියෙනවානේ ඒ ඉස්සරහ තියෙන ලැප්ටොප් එක සල්ලි දීලා ගත්ත එක මගේ උනේ කොහොමද?
මම ඒක පාවිච්චි කරන නිසා.
ඔව් පාවිච්චි කරන්නේ අම්ම කොහොමද?
හරි දැන් එතකොට මම දහම පැත්තෙන් ඔන්න උත්තර දෙන්න.
නෑ 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 ඔත්තු නෑ.
එහෙම නැතුව කියන්න බෑනේ. මම ඒක දකිනවා. එතකොට ඇඟිලි පාවිච්චි කරලා ඒකේ ඇස් පාවිච්චි කරනවා අත පාවිච්චි කරලා මේ ස්පර්ශයෙන් තමයි ඒක මේ වැඩ කරන්නේ.
අන්න හරි. දැන් මුලින්ම මම කොන්දේසියක් දාලා පටන් ගත්තේ ධර්මයේ දාන්න බෑ. හොඳේ
එකනේ ස්වාමීන්
වහන්සේ දෙනවා. නෑ නෑ ධර්මයේ දාන්න බෑ. ධර්මයේ දාලා නෙවෙයි දැන් මං හැවේ. අපි ධර්මයේ එමු නිවින් සැරේ. නේද? හරි ඔන්න දැන් කිව්වා පේනවා අල්ලනකොට නේ. හරි. අනේ උත්තරේ හරි. හරිම සත්‍යවාදී. හරිම ප්‍රකෘතිමත්. අපි දැන් දහම් දෙනු දැන් සල්ලි. ඔව් ඇත්ත සල්ලි දීලා අරගත්තා. ඒක මගේ මට උනේ නන්ද මහන්තයා කිව්ව පෙනීමෙන් කිව්වා. අල්ලනකොට දැනීමෙන් කියලා කිව්වා. හරි. ඊට පස්සේ පේනවා කියලා කිව්වා. තදයි කියන කිව්වනේ. තව උත්තර ඇති සමහර විලාම. තාම මාද තියෙන උත්තර. තා තියෙනවද?
ඔච්චර මගේ ළඟ තියෙනවානේ ඒක. ඕන වෙලාවක බලන්න පාවිච්චි කරන්න පුළුවන්.
බලන්න පුළුවන්. දැන් ළඟ තිබුණාට දැන් ළඟ තිබුණාට බලද්දි දැන් ඔන්න දැන් අම්මා ගාව ලැප්ටොප් එක තියෙද්දි බලන්නේ නැත්තම් මගේ වෙනවද?
නෑ. එතකොට වෙන දෙයක් නේ හිතේ තියෙන්නේ.
ආන්න හරි. දැන් ලැප්ටොප් එක ලැප්ටොප් එකක් වෙන්නේ බලද්දි. අක් ෆෝන් එක හරි උපක් ඕන උපකරණයක් දාගන්න පුළුවන්. අල්ලද්දි බලද්දි එහෙම නැත්තම් එහෙම අඳුන ගනිද්දි ඔය දැන් ඔන්න ඔය වගේ නේද මට ලැප්ටොප් එක භෞතික දෙයක් මට වෙන්නේ. ඒතර සුනන්ද මහත්තයා අපිට දැන් උත්තර ටිකක් හම්බ වුණා නේ. එතකොට භෞතික දෙයක් ඔව් භෞතික දෙයක් සුනන්ද මහත්තයා මට උනේ එළියේ තියෙන දෙයක් මට උනේ ඔන්න පෙනීමත් එක්ක. එතකොට ඔන්න දැන් මේ ඔන්න දැන් වචන තුනක් මොලේ දීපු උත්තර ටිකෙන් උඩට මොකක්ද වචන ටික ඒ උඩට ගන්න වචන ටික තමයි භෞතික දෙයක් මට උනේ කියනකොට වචන තුනක් උඩට ගන්නවා. අන්න පේන දෙයක් තියෙනවා ඉස්සරහ තියෙනවා මේ පැත්තේ බලන්නේ එළීමක් තියෙනවා. ඔන්න දැන් හරි එළියේ තියෙන දේ පේන දේ දැන් දැන් අපි සුනන්ද මහත්තයා උත්තර දුන්නේ පෙනී පේනවා කියලානේ. ඉස්සරහා පේන දේකුත් තියෙනවා ඊට පස්සේ මේ පැත්තේ පෙනෙන්නෙකුත් ඉන්නවා. ඔන්න පෙනෙන්නාට පෙනෙන දෙයක් උනේ පෙනීමත් එක්ක. අන තව සමහර අය උත්තර දුන්නා පහසකුත් එක්ක කියලා උත්තරයක් දුන්නා. තව සමහර අය ඇහෙන් කියලා කිව්වා. ඇහෙන්. එහෙනම් ඔන්න සම දැන් තා කියන එකට උත්තර දෙන්න පුළුවන්. ලැප්ටොප් එක ගැන හිතද්දි. අන්න. ඒතර හිතද්දි කියනකොට හිතන්නෙක් ඉන්නවා, හිතන්න දෙයක් තියෙනවා. ඔය හිතන්නයි හිතන දේ හිතන්නා වූ මමයි හිතන දෙයයි ඔය දෙක එකසුනේ හිතීම කියන සිද්ධියත් එක්ක ක්‍රියාවත් එක්ක. ඔන්න පේන ලැප්ටොප් එකක් තිබුණා, පේන දෙය මේ පැත්තේ පෙනෙන්නා ඉන්නවා. මේ පැත්තේ ඉන්න මට එළියේ තියෙන පේන භෞතික දේ එළියේ තියෙන බාහිර අපිටුම් භෞතික දේ මට උනේ පෙනීමත් එක්ක. එහෙමනම් එළියේ තියෙන දේ කියනකොට පෙනීමකින් භෞතික දෙයක් පෙනීමකින් වෙන්න පුළුවන්, ඇසීමකින් වෙන්න පුළුවන්, භෞතික දේ අතගාද්දි දැනීමකින් වෙන්න පුළුවන්, භෞතික දේ ගැන හිතන්න පුළුවන්, ඊට සබගතියක් දැනෙන්න පුළුවන්, නිකන් ගලාගෙන යන ගතියකින් වෙන්න පුළුවන් භෞතිකයක් මට වෙන්නේ. ඊට පස්සේ මට භෞතික දෙයක් සීතලකින් උණුසුමකින් වෙන්න පුළුවන්. එතකොට මට කියන්නේ හමායන ගතියකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භෞතික දෙයක් කියලා ගන්න දෙයක් වෙනවා නම් ඒ භෞතික දේ එක්ක මම අඳුන ගන්නවා. ආ මෙන්න මෙහෙම එකක් කියලා මට ප්‍රකට වෙනවා. මෙහෙම දෙයක් කියලා දැනගන්නවා. මෙහෙම දෙයක් කියලා අඳුන ගන්නවා. අන්න එහෙනම් මේ පැත්තේ ඉන්න මට, මම කියන්නේ ලෝකෙ මැත්තමයි, මේ පැත්තේ ඉන්න මට ප්‍රශ්නේ හවු දැන මම තනි කුමාර තමයි මේ ප්‍රශ්නේ හෙව්වේ. එළියේ තියෙන භෞතික දේ මට වෙන්නේ ඔන්න ඔය අද්දකින් ටිකක් එක්ක. දැන් දීපු උත්තර හරි. පෙනීමකින්, ඇහිීමකින්, එහෙම නැත්නම් ප්‍රකට වීමකින්. එළියේ තියෙන මොකක් හරි දැන් මට ඉස්සර පෑනක් තියෙනවා කියන්න ගත්තා. පෑනක් කියලා ප්‍රකට වුණා. ප්‍රකටත්වය. යන්නේ වගේ දැන් ඒ ප්‍රකටත්වය හරියටම විචක්ෂණය වුණා නම් දැන් පෑන පෑනක් උනේ ප්‍රකටත්වයකින් නයි. ඔක් කෙන කෙනාට වෙනස් වෙන්න පුළුවන්. හොඳේ. කෙනෙක් විඳීමකින් වෙන්න පුළුවන්. කෙනෙක් දැනගැනීමකින් වෙන්න පුළුවන්. එහෙනම් තව කෙනෙක් තදයි කියලා වෙන්න පුළුවන්. තදයි කියන ගති ස්වරූපයෙන් වෙන්න පුළුවන්. අන්න එහෙමනම් යම් කිසි කෙනෙක් අන්නේ මොකක් හරි අපේ ජීවිතේ අත්දැකීමක් වෙනෝනේ මේ වෙලාවේ යෙදෙන, කියන්නේ ඔන්න මම වචනයක් පාවිච්චි කරනවා, මේ වෙලාවේ යෙදෙන අත්දැකීම මොකක්ද කියලා මම හොයාගෙන විචක්ෂණය කරවති. ඒතකොට මන්නේ අත්දැකීම විචක්ෂණය කරවති මෙන්න මේකයි කියලා. ඒ කියන්නේ මේ අත්දැකීම නැත්නම් ඒ යෙදීම මම ඔය අත්දැකීම කියන්නේ යෙදීම. යෙදීම කියන්නේ ඔන්න දැන් අර දැන් කලින් මම ප්‍රශ්න ගොඩක් අහුවනේ. ඒ අහපු දැන් සුනන්ද මහත්තයා පේනවා කියලා කිව්වා. පේනවා කියන යෙදීම කියන මං ගන්න. තව කෙනෙක් කිව්ව දැනෙනවා, දැනෙද්දි සදයි කියලා. අන්න යෙදෙද්දි යෙදෙනවා කිය ඒ දැනි ඒ ඔක්කොම සමහර අය උත්තරයක් දෙන්න පුළුවන්. හිතද්දි තමයි ලැප්ටොප් එකුන් නැත්නම් භෞතික දේ මට උනේ. අන්න ඔය ඔක්කොම දේවල් වලට මං වචනයක් අපි දාගමු. ඇත්තට මගේ වචනයක් නෙවෙයි. ඒ යෙදෙනවා කියලා, යෙදෙන කාරණය කියලා. ඔන්න ඔය යෙදෙන කාරණේට අපි මෙතෙක් කාලයක් ඉගෙන ගත්ත දේවල් තියනවානේ. අපි මෙතෙක් කාලයක් මෙතුවක් දවස් ඉගෙන ගත්ත දේවල් වලට අපි කියනවා අපේ හිතේ තියෙන මතක ටික, අපේ හිතේ තියෙන සංකල්ප ටික, අපේ හිතේ තියෙන දේවල්, අපේ කියන හිතලු ටිකක්, සංකල්ප ටිකක්, එහෙම නැත්නම් විතර්ක ටිකක්, ඕනම් ප්‍රපංච කියලා තෝරන දාන්න පුළුවන්. ඔය විදිහට එක එක වචන දාන්න පුළුවන් නේ. අන්න එතකොට ඒව මුකුත් එක්වාසු කරන්නේ නැතිව දැන් සුනන්ද මහත්තයා කියන්නේ ඉන්න මට තියෙන ලැප්ටොප් එක භෞතික එකක්. ඒක මට උනේ පෙනීමත් එක්කනේ. පේනවා කියනොත් දැන් පේනවා කිය දැන් පේනවා කිය යෙදීම කියන වචනේට ඔය ඕනම අත්දැකීමක් දාන්න පුළුවන්. ඕනම වචනයක්. දැන් සමහර අයට අල්ලද්දි කියලා කිව්ව ලැප්ටොප් එක උනේ ආ මගේ කියලා හිතද්දි කියලා කිව්වා. හිතනවා කියන එක. එතකොට ප්‍රකට වෙනවා කියලා වෙන්න පුළුවන්. අඳුන ගන්නවා කියලා වෙන්න පුළුවන්. අන්න ඒ කොහොම මොනවා හරි අත්දැකීමක් වුණා නම් ඔන්න දැන් අපි පොදු වචනයක් දාගත්ත යෙදෙන කාරණය. ඔන්න ඔය යෙදෙන කාරණයට අපි මෙතෙක් මතකින් යෙදෙනවා කියන යෙදෙද්දි ඔන්න දැන් යෙදෙන කාරණේ යෙදෙද්දි මගේ මානසික සංකල්පන් මන් දන්න දේවල් දාන්නේ නැතුව මෙන්න මේ යෙදීම පිළිබඳ විග්‍රහයක් කරන්න කියලා කිව්වොතින් සුනන්ද මහත්තයා මොකද කියන්නේ? දැන් සුනන්ද මහත්තයා හේදන කාරණය මම ඉස්රේල් සුනන්ද මහත්තයාකින් අහලා ඉන්නම්කෝ. දැන් සුනන්ද මහත්තයාට එළියේ තියෙන ලැප්ටොප් එක සුනන්ද මහත්මයාට උනේ යෙදිච්ච කාරණය තමයි පෙනීම, පේනවා කියන එක. ඒ පේනවා කියන එකට සුනන්ද මහත්තයා මේ මම ප්‍රශ්නේ අහන්නේ මේ පේනවා කියන එක නැද්ද කියලා හිතුවා තින් සනන්ද මහත්මයා.
පේනවා කියන එක තියෙනවා, පේනවා.
හරි. හරියට හරි. දැන් පේන්නේ නැහැ කියලා කිව්වොත් ඒක අසත්‍යවාදීනේ. හරි. පේනවා කියන කාරණයට සනන්ද මහත්මයා මේ පේන يعني පෙනීම ගැන නැතුව උනම් දැන් මම වචනයක් කිව්වා. පෙනීම ගැන. එහෙම නැත්නම් පෙනීම පිළිබඳව දැන් මම වචන දෙකක් දෙවවා. මම දැන් මම ආයි කොටු කරනවා, සීමා කරනවා සමාන මහත්තයා. මේ පේනවා, පෙනීම කියන කාරණයට විතරක් සීමා වෙලා විස්තරයක් කරන්න හැබැයි පෙනීම ගැන නෙවෙයි. පෙනීම පිළිබඳවත් නෙවෙයි. පේනවා කියන අත්දැකීම නෑ කියන්න බෑ සත්‍යවාදීව. දැන් පේනවා කියන කාරණයට විග්‍රහ කිරීමක් කරන්න පුළුවන්ද බලන්න සමාන මහත්තයාට.
ඔව් ඒකට විග්‍රහයක් කරන්න බෑ පේන දේ ගැන කතා කරන්න නැතුව. පේන වාක්‍යන එක මොකක්ද කියලා කියන්න බෑ කිව්වොත්.
අපි අනිත් අයත් අවස්ථාව දෙන්නකෝ තව කෙනෙක් කතා වහ කරනවනะ.
මම දකින්නේ පේනවා කියන එකට මේ ඒක විස්තර කරන්න පුළුවන් ක්‍රියාවක් නෙමෙයි. ඒක ඉබේම හටගන්න දෙයක් නිසා ඒක ටික විස්තර කිරීම නොවන බවයි මට දැනෙන්නේ. තේරුම් ගන්නයි.
හරි. කොහොමද දැන් මම ඒ අම්මගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් වචනයක් අහමු මේක ඉබේම හටගන්න දෙයක් කියලා.
ඉබේම හටගන්න කිසි දෙයක් නෑනේ ස්වාමිනාත. එතකොට දැන් මම ධර්මයෙන් කියන්න පැත්තෙන් කියන්න ඕන හේතුවක් තියෙන්න ඕනනේ.
ආ මොකද්ද කියන්න බලන්න අම්මට.
ඇස කියන ආයතනය තියෙන ඇස තියෙන නිසානේ පේනවා. ඇස නැත්තම් පේන්නේ නෑනේ.
හරි. හරියට හරි. ඔන්න දැන් ඇස නිසා තමයි පේන්නේ කියලා කියනවා නේ.
එහෙමයි ස්වාමිනා.
හරි. මට දැන් ඊළඟට කියනවා දැන් පෙනීම එයාමට විස්තර කරන්න බෑ කියලා කිව්වනේ.
එහෙමයි.
එහෙනම් ඒකට හේතුවක් තියෙන්න ඕන කියලා කිව්වා. දැන් හේතුව හැටියට අරගන්නේ ඇස කියන එකනේ. හරි.
එහෙමයි.
දැන් ඒ උත්තරේ අපි දැනට අරගනිමුකෝ. හරි. දැන් අම්ම කියන්න බලන්න ඇස කියන්නේ මොකක්ද කියන කාරණේ.
ඇස කියන්නේ මොකක්ද? පෙනෙන ඉන්ද්‍රිය.
ඔව් පෙනෙන ඉන්ද්‍රිය නැත්නම් ඇස කියන කාරණේ මොකක්ද?
ඇස කියන එක ධර්මයට නොගිහිල්ලා කියන්න බෑ නේද ස්වාමී? මට කියන්න බෑ.
අම්මට තේරෙන විදිහට දහම් කරුණ මුකුත් නේතුවා පොඩ්ඩක් බලමු කතා කරන්න.
සාමාන්‍යයෙන් නම් ඉතින් ඇසක් තියෙනකොට අපි හිතනවානේ දැන් මේ ඇහැ තියෙනවා. ඉතින් ඒක නිසා මම බලනවා, බලනකොට පේනවා. බැලුවේ නැත්තත් ඇහැ ඇරිලා තියෙනවා නම් පේනවා කියන එක තමයි මට කියන්නේ.
දැනට හිතාගෙන ඉන්නේ. හරි. හරි. ඔය පේන ඇහැ මොකද්ද කියලා බලමුකෝ. අපි ධර්ම කරුණු වලට අපි ඉස්සෙල්ලා අපි ලොකු ලොකු කාරණා ටික විසඳගමු. මේ පොඩි පොඩි තැන් වලින් විසඳගෙන ඊට පස්සේ මේ ටික විසඳගෙන යමු. එතකොට අපි ධර්මීය ඕනනම් ඕන වුණොත් දාගමුකෝ.
එහෙමයි.
මොකද්ද දැන් පේනවා කියලා කිව්වා. පේනවා කියලා කියන්නේ ඉස්සෙල්ලා ඉබේ කියලා කිව්වා. දැන් ඒක බෑ. මොකද ඉබේ වෙන්නේ නැහැ නේ පෙනීමක් නේ.
එහෙමයි.
එහෙනම් මේ ඒක මාර වැඩක් වෙන්නේ. එහෙම නොති ඉබේ පේන ගත්තොත් රැට නිදා ගන්න හම් වෙන්නේ නැහැ. ඒකේ ප්‍රයෝ වෙන්න පටන් ගන්නවා නේද? හරි. එනි ඊට පස්සේ කොයි ඇසෙන් කියලා කිව්වා නේ?
හරි.
හරි. ඇසෙන් නම් දැන් හරි. හේතු නිසා කියලා උන දැන් ඊළඟට මේ අම්මා වචනයක් ගත්තා මේ හේතු නිසා කියලා. හේතු මොකද්ද කියලා ඊට පස්සේ දුන්න උත්තරේ මොකද්ද? ඇස කියලා. හරි. දැන් මොකද්ද කියන්න ගන්නේ? ඇස කියන්නේ මොකද්ද කියලා?
ඒක ඉන්ද්‍රියක් නේ.
හරි හරි. ඇස කියන්නේ ඉන්ද්‍රියක් තමයි. ඉන්ද්‍රිය කියන්නේ බැලීමට ප්‍රධාන වෙනවා කියලා නේ.
ප්‍රධාන වෙන ඉන්ද්‍රියක්.
ඉන්ද්‍රියනේ. හරි. මොකද ඒ බැලීමට ප්‍රධාන වෙන ඉන්ද්‍රිය ගැන තමයි. ඔව්. හරි. බැලීමට දැන් බැලීමට තමයි ඇස ප්‍රධාන වෙන්නේ. හරි. බැලීමට ප්‍රධාන වෙන මේ ඉන්ද්‍රිය කියන ඇස මොකද්ද කියන්නකෝ.
ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ තා ටිකක් හොයන පැත්ත කියන්න ස්වාමීන් වහන්සේ.
හරි. දැන් අම්ම දැන් කලින් කිව්වනේ දැන් එළියේ තියෙන දෙයක් භෞතික දෙයක් අපිටම දැන් මේ අම්මගේ ඉස්සරහා මොකක් හරි තියෙනවා. ඒක පෙනීමත් එක්කනේ.
එහෙමයි.
භෞතික දේ වුනේ.
හරි. එහෙමයි.
පෙනීමක් උනේ නැත්නම් භෞතික දෙයක් මට එන්න විදියක් නැහැනේ.
එහෙමයි
නේද? පෙනීම මොකද්ද කියලා අපි කතා කරගෙන යනකොට ඔන්න උත්තරයක් ආවා ඉබේ වගේ. ඊට පස්සේ ඉබේ වෙන්න බෑ කියලා කිව්වොත් දැන් ඉබේ වෙනවා නම් හරි වැඩේ වෙන්නේ. ප්‍රශ්නයකුත් නෑ ඉතින් අපිට මේ ඉබේ ඇති වුණා නම් ඉබේම නැති වෙලා යයිනේ නේ. එහෙම නැත්නම් ඉබේම නම් හිටගන්නේ රැට නිදා ගන්න හම් වෙන්නේ නැහැ. එක එකව වේන පටන් ගන්නවා. ඉබේ නෙවෙයි ඒ නිසා අම උත්තරයක් දුන්නා හේතු නිසා හේතුවක් නිසා කියලා කිව්වා. මොකද ඒ හේතුවක් නිසා කියලා හිතුවට පස්සේ ඇස කියලා කිව්වා. හරි දැන් අහන ප්‍රශ්නේ තමයි මොකද්ද ඇස කියන්නේ කියලා.
ඔක්ක මත කියන්න වෙන්නේ සමිනන්ත ඇස කියන්නේ කර්මානුකූලව උපන්න උත්පත්තියට අයිති දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට කියනවනේ මේ ආයතන හය තමේ මේ උත්පත්තිය කියන්නේ සත්වයයි කියන්නේ මේ ආයතන හයතටනේ. එතකොට ඇස කියන්නේ එක චක්කු ඉන්ද්‍රියනේ. එතකොට මේ ඉන්ද්‍රිය හය උත්පත්තියෙන් ලැබෙන දෙයක්නේ. මට එහෙමයි කියන්න වෙන්නේ.
හරි හරි. අපි කියමු උත්පත්තියෙන් හම්බෙච්ච ඇහක් තියෙනවනේ.
නැත්තම්
පේන්නේ නැහනේ. හරි. දැන් බුදුරජාණන් වහන්සේ කියපු තැනටත් එන්න ඕන අපි. දැන් හරි. අපි දැනගන්න දැන් මෙහෙමනේ අම්මා. දැන් අපි දැන් හොරෙක් නම් ඌ හොරෙක් කියලා දැන් හොරා හොඳයිද නරකයිද?
නරකයි.
නරකයිනේ. නරකයි නම් එයාට දඬුවමක් දෙන්න ඕන. අපි මම කියන්නේ මේ පින්පව් පැත්ත කතාන්නේ. දැන් අපි තුමු හොරාට දඬුවමක් දෙන්න නම් අපරාධකාරයෙක් නම් අපරාධකාරයෙක්ට දඬුවමක් දෙන්න නම් ඒ අපරාධකාරයා හිමු නැත්නම් ඒ වංචනිකයා මම උපමාවක් කියන්නේ ඒ හොරා ඉස්සලා අල්ල ගන්න ඕනද නැද්ද?
ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ.
අල්ල ගන්න එක කොහොමද දඬුවම් කරන්නේ? යාට එහෙම කොහොඳ නරක හරි කියලා දෙන්නේ. ඉස්සලා අල්ල ගන්න එපායි නේ.
එහෙමයි.
දැන් ඇස වුණත් අනිත්‍යයි කියන්න හරි ඇස සමු ඇසේ සමුදේ බලන්න හරි ඇසේ නිරෝධේ බලන්න හරි ඇස කියන එක අල්ල ගන්න එපායි ඉස්සල වෙලා.
එහෙමයි.
ඔව් ඉස්සලා දැන් හරි සත්‍යය හැදුනේ මේ සත්‍යය කියන්නේ අසකනනාසයෙන් එහෙම ටිකින් කියලා අම්මෙන් දැන් කියවනේ. හරි. එහෙ භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරලා කියනවා නම් තියෙන නිසා අපි ඉස්සෙල්ලා ඇස කියන්නේ මොකක්ද කියලා අල්ලගන්න ඕන. දැන් අන්න ඒක තමයි දැන් මේ දැන් ඕක වෙන වෙන කට්ටියට කරන්න බෑ. අපි අපිමනේ අල්ලගන්න ඕන. නේ? දැන් මම දැන් මම ස්වාමීන් වහන්සේ හැටියට මං අල්ල ගන්න ඕනේ ඇහ කියන්නේ මොකක්ද කියලා හොයා ගන්න ඕනේ. ඒක වෙන කෙනෙක්ට කරලා දෙන්න බෑ. දැන් මේ දැන් මේ ප්‍රශ්නේ අහන මේ අම්මගෙන් මම අහන්නේ පත්ම අම්මගෙන් අහන ප්‍රශ්නේ තමයි. හරි. ඔන්නෝයි කියන ඇහ මොකක්ද?
එතකොට දැකීමට උපකාර වෙන එහෙමද ස්වාමීන් වහන්සේ අහන්නේ මම?
ඔව් දැන් මොකක් හරි අපි හිතමු.
ඒ ඇස කියන එකෙන් එකම වැඩේනේ සිදුවෙන්නේ ස්වාමීන් වහන්සේ මට කියන්න තියෙන්නේ මේ සමා වෙන්න මේ ඇසින් කරන එකම දේ පෙනෙන එක විතරනේ.
හරි.
එතකොට ඒ ඇස මම මට උත්පත්තියෙන් ලැබුණු දෙයක් නම් දැන් ඇස නැති එකනට පේන්නේ නැහැනේ අන්ධයාට. එතකොට උත්පත්තියෙන් මම ඒක අරගෙන ආවම උත්පත්තියනේ එක හේතුවක් වෙන්නේ. ඇසට ඇස හට ගැනීමට එහෙමද ඔබ වහන්සේ හොයන්නේ?
උත්පත්තියෙන් ඇස හම්බුණා කියලා කියමු.
එහෙමයි.
අපි කවදා හරි මියදුනා කියලා කියමු.
කවදා හරි
මැරෙනවනේ. හරි. දැන් එහෙමනම් අපි මොකුත් කරන්න ඕන නෑ අම්ම ඔය කියන විදිහට. උත්පත්තියෙන් ඇහැ හම්බුණා නම් මැරෙනකොට ඇහැ නැති වෙලා යයි. එහෙනම් අපි මොකුත් උත්සාහයක් ගන්න ඕනද නැද්ද? ඕන නෑ නේ. එහෙනම්
සක් ලැබීමටද?
නෑ. දැන් මං කිය දැන් උත්පත්තියෙන්ම නම් ඇහැ ලැබෙන්නේ. උත්පත්තියකින් ඇහැ ලැබෙනවනේ.
හරි. එතකොට
උත්පත්තියට
හේතු වෙන්නේ කර්මයනේ.
හරි. දැන් දැන් හිමුණෝතින් මේ
තෘෂ්ණාව කියලා කියන්න පුළුවන්.
හරි. දැන් මං අහන අර උත්පත් මං අහන ප්‍රශ්නේ තමයි අම්ම හොඳට පැහැදිලි කරගන්නේ. ලොකු දේවල් නෙමෙයි අම්ම. දැන්
එහෙමයි.
ඔව්. අම්ම කිසිම බණක් අම්ම ගොඩක් කල් බණ අහපු කෙනෙක් නේ. දැන් පොඩ්ඩකට ඔය ඔක්කොම පොඩ්ඩකට මේ ටික වෙලාවකට අමතක කරලා ඇහැ කියන එකක් දැන් ඉපදෙනකොට අපිට ඇහැ හම්බ වුණානේ.
එහෙමයි.
මම මේ වරදවා ගන්නේ මම මේ ධර්මයේ
පාඩම නෑ. මට සමා වෙන්න මම මේ කල්පනා කරනවා. ඒ කියන්නේ දැන් ඇස මම දැන් අර මොකක්ද අර පීසී එක වගේ ඇස මම මගේ කියලා ගත්ත ඒකද මම
ඒකට මගේ කියලා ගත්ත ඇහක් තියෙනවනේ ඇහ.
අන්න මගේ කියලා ගත්ත ඇසද ඔබ වහන්සේ අහන්නේ
කියලා. ඇස කියන්නේ මොකක්ද? දැන් අපි හිතමු පෑන කියන්නේ මොකක්ද? ඒ වගේ ඇස කියන්නේ මොකක්ද?
මනස බාහිර රූපේ නිසා හටගත් එකක් කියලා කිව්වොත්
බාහිර රූපේ නිසා. එතකොට කුමාර හරි ඇස කතා කරන්න වෙන රූපයකුත් එක තමයි. ඒක එකත් උත්තරේ. හරි. එතකොට ඒ බාහිර රූපයක් නැත්තම් මේ
ධර්මානුකූලව
කතා කරන්න බැහැ.
තින්න සංගති පස්සෝ කතාවත් කතා කරන්න බෑ නසන්නස නේද?
තින්න සංගති පස්සෝ කියන්නේ මේ ඇස ගැන නෙවෙයි කුමාරයක ගොඩාක් අය මේ ඔය මට ඇහිලා තියෙනවා සමහර වෙලාවට ඔය පහුගිය දවසකත් මේ එක තැනක පොඩි ධර්ම දේශනාවකට ගියාට පස්සේ ඇස කියන්නේ මොකක්ද කියලා හිතුවට පස්සේ ඇසයි රූපයයි චක්කු විඥානය තුන එකතු වුණාට පස්සේ ඊට පස්සේ තාක්ෂිව වර්ණ සතහනකුත් ඇවිල්ලා ඊට පස්සේ ආලෝකීකුත් ඇවිල්ලා අවකාශයකුත් ඇවිල්ලා ඔන්නෝම ලොකු කාරණා ටිකක් කියලා විද්‍යාත්මක උත්තරයක් හම්බුණා. නමුත් මේ දැන් ඇසයි රූපයයි චක්කු විඥානයයි ඔය ඔක්කොම එකතු වෙලා යන්න දෙන්නේ කියලා කිව්වට පස්සේ දැන් මම අහුවේ ඇස ගැන. උත්තරේ හම්බුනේ ඇසයි රූපයයි චක්කු විඥානයයි මොකද්ද ආලෝකයයි ඊට පස්සේ ආයි වර්ණ සතහනකෝයි ඔන්නෝම ඔන්න ඔයගෙ ලොකු බොහෝ සරල ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ඇස කියන්නේ මොකද්ද කියලා ඇහුවේ. හැබැයි මේ ඇසත් එක තාම ගොඩාක් දේවල් එකතු කරලා උත්තරයක් දුන්නේ උත්තරයක් වෙන්නේ නැහැ.
නාම රූප කිව්වොත් ස්වාමීන් වහන්සේ
ඇත්තටම ප්‍රශ්නයක් හැටියට අහන්නේ මම අහන්නේ ඇහැ කියන්නේ මොකක්ද?
මේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න ඔය ඇහැ කියන්නේ අපි ස්වාමීන් වහන්සේ අදහස් කරන්නේ ඔය සමා වෙන්න මේ ඔය මේ අපිට සාමාන්‍යයෙන් මේ ඩයන පේන මේ මස් ඇද ස්වාමීන් වහන්සේ අර කළු ඉගිරියාවක් ඔය ඇස් පිල්ලක් ගන්න ඒ වගේ ඒ ඇහැ ගැන දාන්නේ මොකක්ද ඇහැ කියලා
ඒ භෞතික එකනේ ඒ කියන්නේ මම කියන්නේ ඒක ඒක මෙහෙකුත් තියෙනවා ලෝකයේ තුල දැන් ඇහැ හැක් වෙන්නේ මහත්මයා දැන් දැන් හැක් වෙන්නේ දැන් අපිට දැන් අපිට රූප පේනවානේ දැන් අර කුමාරහව ප්‍රශ්නෙත් එක ක්‍රිෂාන්ත මහත්මිය ක්‍රිෂාන්ත නේද නම
ඔව් ඔව් එහෙමයි ස්වාමීනස් ක්‍රිෂාන්ත
එහෙම කිව්වට කමක් නෑ නේද
ක්‍රිෂාන්ත කමක් නෑ
එතකොට දැන් කියන්නේ පෙනීමක් එක තමයි එහෙන කතා කරන්නේ දැන් පේනවනේ රූප අන්නේ පේන පේන්නේ රූප පේන ඇහෙන්නේ අරේ ඒ ඔන්නෝයි රූප පේන ඇහැ මොකක්ද කියලා අපි අර what is කියලා අහන්න නිසානේ මොකක්ද කියලා අහන්නේ
ඒක ස්වාමීනස් දැන් ඇහැ කියන්නේ ආයතනයක් කියන්නේ කියන්නේ
ඇහැ කියන්නේ ආයතනයක් හරි ඇයි ඇයි ආයතනයක් කියලා කියන්නේ ඇයි
ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි කියමු දැන් උළු කර්මාන්ත ශාලාව ඒක ආයතනයක් ඒක ආයතනයක් කියන්නේ දැන් මැටි වතුර දානකොට යම් ක්‍රියාකාරීත්වයක් කියලා ඔන්න උළු කැට නිෂ්පාදනය කරනවා ඒතර ඒතර ඵලයේ උළු කැට ඒක මැටි වතුර දාන්නේ අන්නේ සමස්ත ක්‍රියාවලියම සිදුවෙන සම් ක්‍රියාවලියක් සිදුවෙන්න උපකාර වෙන ඒ ධර්මතා රාශියක් එකමුතු වෙලා යම් කිසි ක්‍රියාකාරීත්වයක් පෙන්නන ඒ ගොනුවකට සමු අපි කියමුකෝ දැන් උළු කර්මන්ත ශාලාව කිව්වම ඒක අපිට මේ කටින් කිව්වට ඉතින් ඒකේ විස්තර කරන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ මැෂින් තියෙනවා ක්‍රියාකාරීත්වය ඔක්කොම එක සමස්තයම ගත්තාම ඔන්න අපිට කියන්න පුළුවන් ආයතනයක් කියලා පොදුවේ ඒ වගේ මේ ඇහැ කියන්නේ ආයතනයක් ඒතොර ඇහැ කියලා අපිට නිර්වචන කරන්න බෑ මෙහෙම එකක් ඉලක්ක කරලා නමුත් ඇහැ කිව්වම අර පෙනීම එතකොට මේ මේ බාහිර රූප මේ පැත්තෙන් තියෙනවා ඔය ප්‍රසාදය ඇහි ඉතින් ඔය ඔක්කොම ස්වාමීන් වහන්සේ සමස්තයම මේ ක්‍රියාකාරීත්වයක් කියන්නේ එතන මේ අපිට යම්කිසි මේ පෙනීමක් උත්පාදනය කරලා දෙනවා නේද ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් මේ කතා කරන්නේ සමස්තයම
චක්කු ඉන්ද්‍රියයි චක්කු ආයතනයයි කියන්නේ දෙකක් නේද ස්වාමීන් වහන්ස ඉන්ද්‍රිය චක්කු ආයතනය නෙමෙයිනේ නේද
හරි දැන් ඇස කියන්නේ හරිද උත්තරයක් ආවා හරි ඉන්ද්‍රිය වේවා ආයතනය වේවා ඉන්ද්‍රිය කියන වචනේ තේරුම විප්‍රදාන වෙනවා බලන්න ප්‍රදාන වෙනවා ඊපස්සේ ආයතනය කියන්නේ බැලීමේ කෘත්‍ය සිදුවීමේ කෘත්‍ය එහෙම ගමුකෝ හරි එතකොට ඇස ඇසක් වෙන්නේ කොහොමද ඇත්තටම දැන් ප්‍රසන්න මහත්මයා කියවනේ දැන් ඇස ආයතනයක් කියලා කියවනේ අපි ඉස්සෙල්ලා අපි ඒවා ඒ වචනේ ගමු දැන් ආයතනයක් කියන්නේ මම ප්‍රසන්න මහත්මයාගෙන් මෙහි මහන්නම්කෝ දැන් කියවනේ උළු වගේ නිෂ්පාදනයක් ගැන කියවනේ දැන් ආයතනය කියලා කියන්නේ අමුද්‍රව්‍ය වලටද කියලා මුතින්
නෑ අමුද්‍රව්‍ය නෙමෙයි ස්වාමීන් වහන්සේ ආයතනයක් කියන්නේ
මම එකින් එක ප්‍රශ්න අහගෙන යන්නම් හරි ඒක හරි ලේසි හොඳයි
ලේසි
කතා කරනවද?
හරි.
මට කතා කරාද?
හරි. දැන් අමුද්‍රව්‍යද අමුද්‍ර දැන් අපි මැටි වගේ අමුද්‍රව්‍යයක්ද කියලා හිතෙන් මේ ආයතනය කියලා කිව්වොත් හරිද?
වැරදි.
වැරදි. හරි. ඔය ඒ අමුද්‍රව්‍ය තැලෙන්න හරි අඹරෙන්න හරි මොකක් හරි වෙන්න උපකාර වෙන මේ යන්ත්‍ර ටිකද කියලා හෙවතින්
නෑ
නෑ ඒ එහෙම නැත්තම් මේ නිමිද්‍රව්‍ය කියන්නේ නිෂ්පාදනය වූ භාණ්ඩයකද ආයතනය කියන්නේ කියලා හෙවතින්
කොහෙත්ම නෑ
නෑ හරි ඒකේ වැඩ කරන කළමනාකරණය කරන හරි සේවයේ සපේන හරි පිරිසටද ආයතනය
කොහෙත්ම නෑ කොහෙත්ම නෑ
එතන ගංගෙන් වීමට දායකණිය කියන්නේ වෙළඳපළටද
කොහොමත් වෙන්න බෑ
බෑ එහෙමනම් මේ ආයතනයකින් වෙන්නේ කියන්නේ ආයතනයකින් වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් නේද
ඒ බයි
හරි ඒ නිෂ්පාදන ක්‍රියාවලිය දැන් අපිට හිතමු ඒ කියන්නේ මැටි උළු හදන තැනක දැන් උළු කියන්නේ කියන්නේ නිමි භාණ්ඩයක් මැටි කියන්නේ අමුද්‍රව්‍යයක් දෙයක්නේ. හැබැයි ආයතන කෘත්‍ය කියන්නේ ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? ඒ සංසිද්ධිය
ක්‍රියාවලිය කියන්නේ දැන් එතන ස්වාමීන් වහන්සේ මැටි වතුර උපයෝගී කරගෙන යම් කිසි ඵලයක් ලබා දෙන්න උදව් කරන ඌ මෙක්‍රසම්යක යාන්ත්‍රණය.
යන්නේ යාන්ත්‍රණ හරි. අන්නේ යාන්ත්‍රණය 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 මේ කියලා පෙන්වන්න පුළුවන්.
යාන්ත්‍රණය මේ කියලා පෙන්වන්න බෑනේ ස්වාමීන් වහන්සේ.
හරි මේ කියලා පෙන්වුවොත් පෙන්වන්න වෙන්නේ මොකක් හරි උපකරණයක් හරි අමුද්‍රව්‍යයක් හරි නිමිද්‍රව්‍යයක් හරි මොකක් හරි දෙයක් පෙන්වන්න වෙන්නේ නේ.
ඔය ඒක ස්වාමීන් වහන්සේ හරියට දැන් කරත්තේ පෙන්වන්න කිව්වොත් ඒකේ බෝලිය පෙන්වනවා වගේ තමයි.
ආන්න හරි. එහෙම නැත්නම් ඒ ස්ථානයේ ගොඩ නැගිලි ටික එහෙම නැත්නම් පුජ්‍යලය එක්ක මොකක් හරි දෙයක් එක්ක කියන්නේ එහෙම නැත්නම් ස්ථානය. එහෙම නැතුව ඒ සංසිද්ධිය මෙන්න මේකයි කියලා සංසිද්ධියක් නැහැ කියලා කියන්න පුළුවන්ද?
සංසිද්ධියක් නැහැ කියලා කියන්න බෑනේ ස්වාමීන්
වහන්සේ. බෑ හරියටම හරි. හරියටම සංසිද්ධියක් නැහැ කියලා කියන්න බෑ. හැබැයි මෙන්න මේකයි කියලා පෙන්වන්න පුළුවන්ද?
මෙන්න මේකයි කියලා පෙන්වන්න බැරුණාට යම් කිසි මේ ආයතනයක් නම් තියෙනවා.
ඔව් තියෙන එක පෙන්වන්න පුළුවන්ද කියලා අහන්නේ. අන්න හරි ගොඩක් නිවැරදි උත්තරේ. මේ කියලා වෙන්නකෝ ගමම්ම එක්කෝ පිරිසක් එක්කෝ දෙයක් මොකක් හරි එක්කෝ තැනක් මේ පෙන්වන්න වෙන්නේ නේද?
එහෙම සයින්ස්.
හරි.
නමුත් මොඩර්න් සර්විස් තව ටිකක් ලීල් කරොත් හොඳයි කියලා හිතෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ ටිකක් ප්‍රශ්නේ ලීල් කරන්න ඕනේ. දැන් මේ කියලා පෙන්වන්න පුළුවන් කියන්නේ ස්වාමීන් වහන්සේ ඇඟිල්ලෙන්ද? ඒ කියන්නේ
මේ අපි තමයි ඇඟිල්ලෙන් පෙන්නවා කියලා කිව්වොත් ඇඟිල්ලෙන් පෙන්නෝතින් ඔය යාන් සංසිද්ධිය පෙන්වන්න පුළුවන්ද? ද දෙයක්ද පෙන්වන්න වෙන්නේ?
ඔව් සංසිද්ධිය සිදුවෙන තැන පෙන්වන්න පුළුවන්.
තැන තැන කියලා කියන්නේ ඔබතුමා කියපු අර යාන්ත්‍රණයට නෙවෙයි නේද?
යාන්ත්‍රණයට නෙවෙයි.
නෙවෙයිනේ. කලින් අපි පිළිගත්තනේ කෙනෙක්ටත් කියන්නේ සේවය සේවක පිරිසටත් නෙවෙයි ගොඩනැගිලි වලටත් නෙවෙයි අන්ත සූත්‍ර වලටත් නෙවෙයි අමුද්‍රව්‍ය වලට හෝ නිමිද්‍රව්‍ය වලටත් නෙවෙයි කෙන වෙනඳ පළටත් නෙවෙයි කිව්වනේ. දැන් මේ කියලා පෙන්වුවොත් පෙන්වන්නේ නැහැ අර සේවය සේවක කෙනෙක් පිරිසක් පෙන්වුවොත් එක්ක උපකරණ මොනවා හරි යන්ත්‍ර සූත්‍ර එහෙම නැත්නම් ගොඩනැගිලි මේ එක්ක අමුද්‍රව්‍ය එක්ක නිමිද්‍රව්‍ය මේ කියලා පෙන්වුවොත් අපි පිළිගත්ත ඒක නෙවෙයි කියලා.
හැබැයි
ඔතන මේ සංසිද්ධියක් සිද්ධ වෙනවද නැද්ද?
යම් කිසි සංසිද්ධියක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලා යම් කිසි සීයකට හරි නුවණට හරි අහු වෙනවා ස්වාමීන් වහන්සේ. ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා කියලා.
අන්නේ සංසිද්ධියට මෙන්න මේ කියලා ලං වෙන්න පුළුවන් කමක් තියනවාද?
නෑ මට ලං වෙන්න බෑ.
හරියට හරි. ඔන්න ඔය වගේ සංසිද්ධියක් නැහැ කියලා කියෝතින් වැරදි. මොකද මේ සංසිද්ධියක් නැහැ. සංසිද්ධියක් වෙන්නේ නැත්නම් ඒකට ආයතනයක් කියන්න බැහැනේ.
අනිවාර්ය ස්වාමීන්
වහන්සේ. බෑ සංසිද්ධියක් වෙන්නේ නැත්නම් ඒකට ආයතනයක් කියලා කියන්නත් බැහැ. හරි. ඒ වගේම මේ කියලා පෙන්වන්න පුළුවන් කමක් තිබුණොත් ඒකට ආයතනය කියන්නත්
බෑ.
බෑ. අන්න එතන එතන ලංවෙන් දැන් අන්න ඒ වගේ සිදුවෙන ක්‍රියාවක් එක්ක නේද ආයතනය කියන වචනේ දෙන්න පුළුවන්.
එහෙම තමයි. ඒ කියන්නේ හැබැයි තින් මොනවා වුණත් යම් ව්‍යවහාරයක් විදිහට යම් ඇහැ කියලා එකක් කතා වෙනවා නේද?
ඔව්. හරි අපි උපමාවට ගියොතින් දැන් ආයතනය කියලා පෙන්වුවොතින් මම හැබැයි මේ කියන්නේ ඔය සංසිද්ධියට අර දේවල් උපකාර වෙන්නේ නැහැ කියන එක එහෙම නෙවෙයි ඈ. එහෙම කිව්වොත් ඒ වැරදි.
ඔව් එහෙමයි සර්.
ඔව් දැන් හැබැයි ඒ මෙන්න මෙහිම දෙයක්ත් තියෙනවා. ආයතනය කියන සංසිද්ධියට අමුද්‍රව්‍යයි නිමිද්‍රව්‍යයි භාණ්ඩ යන්ත්‍ර සූත්‍ර සේවකය සේවය සේවක පිරිස මුදල් ආදී දේවල් වැය වෙච්ච තැන තමයි සංසිද්ධියක් කතා වෙන්න පුළුවන් නේ?
එහෙමයි සර්.
ඔව් නැත්තම් කතා කරන්න බෑනේ. ඒ වැයවි ඒ ටික කියන්නේ යම් කිසි යාන්ත්‍රණයක් සිද්ධ වෙනවා නම් ඒ යාන්ත්‍රණය වෙන මේකයි කියලා අපිට විචක්ෂණය කර විමසෝතින් නෑ කියන්න බෑ. හැබැයි මෙන්න මේ කියලා ළඟ ඉන්න බෑනේ. අන්න ඒ වගේ අපි ඇහැ කියන ආයතනය එහෙම නැත්නම් බැලීමට ප්‍රධාන වෙන ඉන්ද්‍රිය නෑ කියන්න බෑ. මොකද මට යමක් පේන නිසා.
ඔව් හදලා දෙනවා සර්. හදලා දෙනවනේ පෙනීමක්
දෙන. හැබැයි මේ පේන ඇහැ මෙන්න මේකයි කියලා අර යාන්ත්‍රණයට නම් ඉන්න වගේ බලන්න පුළුවන්ද කියලා. මෙන්න මේකයි ඇහැ කියලා කියන්න පුළුවන්ද බලන්න.
මම කියන සිතවිල්ල අයින් කරොත් නම් ලං වෙන්න පුළුවන් වගේ නේ ස්වාමී.
හරි මම කියන එකත් අපි පොඩ්ඩක් අමතක කරමු. يعني මම කියන ප්‍රශ්නේ වෙනම ප්‍රශ්නයක් නිසා ඇහැ කියන කාරණය.
බලන්න සර් කරත්තේ පෙන්වන්නද කිව්ව බෝල්ලිය තමයි පෙන්වන්නේ. කර්මාන්ත සාගා පෙන්වන්නද කිව්වත් එක්ක සේවකයෝ නැත්තම් බිල්ඩින් එක්ක අමුද්‍රව්‍ය නිමිද්‍රව්‍ය එකතැනක් පෙන්වන්න බෑ. ඒ ක්‍රියාවලිය දීපු නමක් විතර. ඒ වගේම ඇහැ කියන එකත් ඒ යම් කිසි රාශියකින් එකතු වෙච්ච එකක්. ඒ පෙනීම කියන එක අපිට මේකයි කියලා පොයින්ට් කරන්න බෑ ස්වාමීන් වහන්සේ.
අර රාශියකින් එකතු වීම කියන එකත් මාර පොඩ්ඩක් බලන්න ඕන. දැන් රාශියකින් එකතු වෙලා කියන්න බෑ. මොකද රාශිය කියන කතාව වැය වෙලා තමයි ආයතනය කියන සිදුවීම කියන වෙන්නේ.
එහෙමයි. එකින් එක එකින් එක 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 වෙලාවට ඇති වෙලා නැති වෙලා
නැහැ. එහෙම හිතින් ඇති වෙලා නැති වෙලා කිව්වොතින් ඇති වෙන්න හරි නැති වෙන්න හරි යමක් තිබිර තියෙන්න ඕන. හරි මම තව උපමාවක් කියන්නම්කො. ඔන්න මේ එක නෙමෙයි පොගිය දාසට අපිට නිකන් ආපු අදහසක් මේ කතා කරපු එකක්. ඔන්න කුමාර හිතන්නකෝ මේ ගමනක් යනවා කියලා.
එහෙමයි.
ඒ ගමන කියද්දී මම ඇහැ කියන එකට තමයි එන්න හදන්නේ. යද්දී ඔන්න දැන් තෙල් ටැංකියේ තියෙන තෙල් ලීටර් ගානක් තියෙනවා. තෙල් ගෙවුවා කියලා කිව්වොත් හරි වාහනේ දුවද්දි ධාවනයේ වෙද්දී තෙල් කියලා කියන්නේ ටැංකියේ තියෙන ටිකට තෙල් කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් දහනේ උනාට පස්සේ තෙල් කියලා කියන්න පුළුවන්ද?
ඒ ක්‍රියාවලිය උනාට පස්සේ අනතර පෑන නිකන් තිබිලා ලියනකොට තමයි පෑන වෙන්නේ. අපි අර දුරේක්ෂයක් ගත්තොත් බලනකොට තමයි දුරේක්ෂය වෙන්නේ. නිකන් තිනකොට ඒකට ඒ නම යොදන්න බෑ කියන එක
හම්බ වෙනවා. බෑ වගේනේ. එහෙනම් තෙල් වෙන්නේ දැල් වෙද්දි නේද?
එහෙමයි.
දැල් වෙද්දි නම් තෙල් වෙන්නේ. එතකොට තෙල් ටැංකියේ තියෙන තෙල් බිඳුවක්වත් තෙල් කියන නම සාධාරණ නෑ. ලෝකයේ කියන එකට තෙල් කියන දැන් අපිට ලෝකේ කතාව නෙවෙයිනේ ඕන. නේද? අර්ථය හොයාගන්න. තෙල් වෙන්නේ දහණය වෙද්දි නේද?
එහෙම සල්ලි.
දහණය නොවනව නම් ඒකට තෙල් ඉන්ධන කියන වචනේ දෙන්න පුළුවන්ද?
බෑ.
හරි. දැල් වෙලා ඉවරුණාට පස්සේ තෙල් කියන වචනේ දෙන්න පුළුවන්ද?
ඒත් බෑ.
නොදැල් වෙද්දි සහ දැල් වෙලා ඉවරුණාට පස්සේ තෙල් කියන්න පුළුවන්ද?
ඒත් බෑ.
එහෙනම් තෙල් කියනව නම් කියන්නේ දැල් වෙද්දි නේද?
එහෙමයි.
හරි දැල් වෙද්දි මේ දැල්වීමක් නැහැ කියන්න පුළුවන්ද?
බෑ.
හැබැයි දැල්වීම මේ කියන්න පුළුවන්ද?
බෑ.
මේ කියලා ලං වෙන්න පුළුවන්ද?
බෑ.
මේ කියලා ලැබීමක් වෙනවද?
නැහැ.
මේ කියලා පිහිටන්න පුළුවන්ද?
බෑ.
මේ කියලා නම් වෙන්න පුළුවන්. අල්ල ගන්න පුළුවන්ද? මෙන්න මේ දැල්වීම දැල්වෙද්දි දැල්වීම මේකයි කියලා අල්ල ගන්න පුළුවන්ද?
බෑ ස්වාමීනි.
අඳුම තරමේ දැල්වීමක් නැහැ කියලා හරි නම් වෙන්න පුළුවන්ද?
බෑ ස්වාමීනි.
බෑ. පිටන්න බෑනේ. අන්න එහෙමනම් අනේ එතකොට තෙල් කියලා කියන්නේ තෙල් කියලා කියන්නේ එහෙමනම් දැල් වෙද්දි නම් තෙල් වෙන්නේ. ඇසක් කියලා කියන්නේ වෙන්නේ මොන වගේ වෙලාවකටද?
ක්‍රියාත්මක වෙද්දී නිසා. ක්‍රියාත්මක භාවයේදී විතරයි.
පෙන්නේ
ක්‍රියාත්මක භාවය.
අනේ ක්‍රියාත්මක භාවය නැහිවත් අපි කියමු ක්‍රියාත්මක භාවය කියන්නේ පෙනීමනේ මේ වෙලාවෙනි. පෙනෙද්දි. පෙනෙද්දි නේද හැකෙන්නේ.
ඔව් ඒ සමස්ත පෙනීමේ ක්‍රියාවලිය තමයි තමයි.
සමස්ත කියනකින් අදහස් කරන්නේ මොකද ප්‍රසන්ත මහත්මයා?
සමස්ත කියන්නේ නැත්නම් අපිට උතන ස්වාමීන් වහන්සේ කතා කරන්න බෑනේ. ඒ කියන්නේ පෙනීම, ඇහැ, ආලෝකේ. එතකොට
ආලෝකය ගන්න බෑනේ දැන් මෙතනට. දැන් බලන්න ආලෝකය කියලා දැන් අපි හිතමු පෙනේ. දැන් අපි හිතමු දැල් වෙද්දි අපි දැන් උපමාවට ගමු. උපමාව ආශ්‍රයෙන් පොඩ්ඩක් එමු.
එක එක අරන් පැහැදිලි කරේ නේ සංස. දැල්වීම සහ අර ගමනාන්තයේ පෙට්‍රල් ඒ වරගෙන තමයි මේ ඒකම තමයි පැහැදිලි කරේ සංස නේද?
ඔව් ඒ විදිහටම තමයි ඇත්තටම පැහැදිලි කරේ. දැන් අපි ගොඩක් උත්තරයක් හදාගනු අර කොහොම ටික එකතු වුණාට පස්සේ මේක වෙනවා කියලා. එහෙම නොතින් අපි ફોකස් කරන්නේ බාහිර කාරණා මිසක මේ අදාළ තේමාව නෙවෙයි. එහෙම නොතින් අපි ඔය අර ඒ කියන්නේ අපි මේ දන්න නැති දේවල් ගොඩාක් එකතු කරලා දන්න එකක් බවට පත් කරන හැබැයි ඒක හොයලා නැතුව.
එහෙමද?
නේ. දැන් හරි. ඒ වගේ උපමාවකට මොනනම් අපි නන්දකෝවාද සූත්‍රයේ තියෙනෝනේ අර තෙල් පහනක් දැල්වෙන එක. දැන් තෙල් පහනක් දැල්වෙද්දී ජායතෝ තේලප්පදීපස ජායතෝ. එහෙම වචනයක් තියෙනු තෙල් පහන දැල්වෙද්දී දැල්වීමේ සිදුවීමේ කෘත්‍යයට මොන මන් දැන් කියන කියන්නේ දැල්වෙද්දි දැල්වීමට තෙල් කියන්න පුළුවන් දැල්වෙද්දි නේද මම මේ ප්‍රශ්නයක් ප්‍රසන්ත මහත්මයාගෙන් අහන්නේ
හොඳයි සමිනස්
හරි ඔනිතන මහා ඝන අන්ධකාරයක අපි හිතමු ලයිට් මුකුත් නැහැ පහනක් දැල්වෙනවා කියලා දැන් මේ ලා ලංකාවේ රාත්‍රී කාලෙනේ මුකුත් නැහැ දැල්වෙද්දි තෙල් පහනක් තෙල් පහන මම ඔබතුමාගෙන් අහනවා මේ ඔන්න දැන් නිකන් අර මැටි උපකරණෙට තෙල් ටිකක් දාලා තිරයක් දාලා තියෙද්දි ඒකට දැන් පත්තු වෙලා නැහැ. දැන් පහන කියන්න පුළුවන්ද?
නෑ පහන කියන්න බෑ සෝනස්.
බෑනේ. නමුත් අපි ලෝකෙට කියන්නේ තෙල් කිව්වොත් බෝතලේ පෙන්නයි, තිරේ කිව්වොත් පැකට් එකේ තියෙන අමර බුරිදි කෑල පෙන්නයි, පහනේ කිව්වොත් අර මැටි උපකරණෙ පෙන්නයි. හරි. නොදැල්වෙද්දි පහන කියන්න පුළුවන්ද? අවස්ථා තුනයි තියෙන්නේ නොදැල්වෙද්දි දැල්වෙද්දි නිවුනට පස්සේ වචන තුනක් දෙනවා ඔබතුමාට නොදැල්වෙද්දිද පහන කියන්න පුළුවන් දැල්වෙද්දිද පහන කියන්න පුළුවන් නිවුනට පස්සේද ඔය තුනින් තෝරලා කියන්න මොකද්ද දැල් පහන කියන වචනේ දෙලි පුළුවන්.
ඔය තුනෙන්ම කියන්න බෑ ස්වාමීන්
වහන්සේ. මම කියන්නේ පහනක් කියලා කියනවා නම් කියන්න පුළුවන්.
පහනක් කියලා ස්වාමීන් වහන්සේ දැල්ලි කියන්න බෑ නේද?
මං අහන්නේ අපි මෙහෙම අහන්නම්කෝ. පත්තු නොකරන තියේදී පහනේ කියලා කියන්න පුළුවන්ද?
පත්තු නොකරන ලද පහන කියලා තෝරන්න කියන්න පුළුවන්.
බැයිකනික සාධාරණද එතකොට පහන කියන අර්ථය එනවද?
පහන කියන අර්ථය ගන්න බෑ ස්වාමීන් වහන්සේ.
හරි. නිවුණට පස්සේ
ඕනම් කියන්න පුළුවන් මේ නිවිච්ච පහන කියලා අපිට සාමාන්‍යයෙන්
කියන්න පුළුවන්. පහන කියන්න බෑනේ නේ.
සාධාරණනේ.
ඒතර පත්තු කරන කල්නුත් පහනේ කියන්න බෑ නිවුණට පස්සේ පහනේ කියන්නත් බෑ. සාමාන්‍යයෙන් අපි පහන කියලා කියන්නේ පහනක් නෑ කියන්නත් බෑ මේ. දැන් ඔබතුමා හොඳට ගණ අන්ධකාරේ ඉන්නේ පහන දැල්වෙද්දී එළියක් තියෙනවා ඒතකොට එළිය තියෙදි නෑ කියන්න බෑනේ පහන හොඳටම පේනවනේ විද්‍යමාන වෙනවනේ අපි කියමු විද්‍යමාන වෙන පේන තියෙනෝනේ ආලෝකය
නේ ඒතකොට දැල්වෙන පහන කියන්නේ
අන දැල්වෙන පහන හරි හරියට හරි අවශ්‍ය උත්‍රේ ආවා දැල්වෙන පහන නම් දැල් එනවා දැල්වෙන පහන කියනකොට දැල්වෙද්දී පහන එතකොට දැල් වෙන්නේ තෙල් වලින් නේද?
ඔව් දැන් අපි දැන් අපි විමර්ශනය කරලා අපි හොයන් තියෙනවා ස්වාමීන් වහන්සේ දැල් වෙන්නේ දැන් ඒ
සිද්ධියේදී
තෙල් වලින් තමයි තෙල් උපකාරී වෙනවා.
හරියට හරි. තෙල් වෙන්නේ මහත්මයා බෝතලේ තියෙද්දිද පහනේ අංශුවක් හෝ තියෙද්දිද දැල් වෙද්දිද තෙල් වෙන්නේ?
ඒකට ස්වාමීන් වහන්සේ කෙලින්ම උත්තරයක් දෙන්න බෑ නේද?
උත්තරයක් ඕනේ වුණාට.
දැන් දැල්වෙද්දි.
අන්න හරි. දැල්වෙද්දි තෙල් වෙන්නේ. දැල්වෙද්දි අර මේ කියපු උත්තරේ හරියට තෙල් වෙන්නේ බෝතලේ තිබූ පමණින් තෙල් කියන්න බෑ. පහන ඉතුරු වෙලා තියෙනවා නම් බිඳුවක් හරි ඒක තෙල් කියන තෙල් වෙන්නේ අර පෑන වෙන්නේ ලියද්දි වගේ ගඟ වෙන්නේ ගලද්දි වගේ වැස්සක් වෙන්නේ වහිද්දි වගේ බත් වෙන්නේ කද්දි වගේ තෙල් වෙන්නේ වැය වෙද්දි ඒ කියන්නේ දැල් වෙද්දි ජායතෝ තේලක් පදීපස ජායතෝ කියන වචනයක් තියෙනවා පෙළමේ මම සූත්‍රේ නන්දකෝවාද සූත්‍රයේදී උපමාවෙදී එතකොට
සමාවෙන්න එතන දැන් ඔය තෙල් වෙන්නේ දැල් වෙද්දි කියන තර හොද්දට බැලුවොත් අපිට හොඳටම තේරෙනවා මේ එතන දැන් මේ දැල් දැන් ඒක ඉවර වුණ පස්සේ අපි එතන පොඩි ඒක තෙල් කියන එක සතුසු නෑ නේද මොකද ඒක දැල් වෙනකොට අපිට තෙල් කියන්නත් බෑනේ ස්වාමීන් වහන්සේ මේ දැල්ල කියන්නත් බෑනේ
අන්න අපි උතන්දි පමා වුණත් අවශ්‍ය තැනට යන්න වෙලා යනවා දැන් උතන නෙවෙයි ඉලක්කයට යනකම් ගියද
දැන් නොදැල්වෙද්දි තෙල් කියන්නත් බෑ නේ
එහෙමයි
බෑ නේද හරි නිවුණට පස්සේ තෙල් කියන්න පුළුවන්ද
අර සරත් මහත්තයා බාධා කරානේ ඒතර කැඩුනා
හරි කමන්නේ අදහස් එකතු වෙමු හරි නොදැල්වෙද්දි දැන් මෙතන ඉඳලා යමුකෝ අපි නොදැල්වෙද්දි තෙල් වෙන්න පුළුවන්ද
බෑ
නිවුණට පස්සේ තෙල් වෙනවද
නෑනේ සමිනස්
දැල්වෙද්දිනේ තෙල් වෙන්නේ දැල්වෙද්දි නම් තෙල් වෙන්නේ ඒ දැල්වීමේදී තෙල් මෙන්න දහනේ වෙද්දි මේ කියලා තෙල් පෙන්වන්න පුළුවන්ද
ඒක ස්වාමිනස් අපිට නිකන් සාමාන්‍යයෙන් නිකන් බෑ කියලා කිව්වට ස්වාමිනස් ඒ උත්තරේ මම නම් හිතන්නේ ඒක මේ තෘප්තිමත් කියලා නේද
හරි තෘප්තිමත්
සමාවෙන්න මම උත්තර පොඩ්ඩක් කිව්වොතින් ඒ ස්වාමීන් වහන්සේ අහන්නේ අර තෙල් කිව්වට අර පත්තු වෙන තැන තියෙන පත්තු වීමට පත්තු වෙන තැන තියෙන තෙල් ටික ගැනයි මේ කතා කරන්නේ
හරි ඒක
මහත්තයා තේරුණාද පත්තු වෙන තැන තියෙන මේ විකේ තියෙනවා පොතලෙත් නෙමෙයි එතකොට
වෙන
හේතු වෙනවනේ මේ තෙල් ටික
ඔව් බොහොමයි ඒ බැලුවා ඔව් එතනට ගොඩක් අන්නේම ලං කරලා විශ්ලේෂණය වුණා අන්න එහෙම එකක් තමයි මාත් බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ අර ඒ බෑණිගේ
දැල් වෙද්දි නම් තෙල් වෙන්නේ දැන් අපි උත්තරේකට ආවනේ දැල් වෙද්දි තමයි තෙල් වෙන්නේ. ඒතර ඒ දැල් වෙද්දි තෙල් මේ කියලා පෙන්වන්න පුළුවන්ද කියනයි ප්‍රශ්නේ.
මොකෙත්
බෑ හරියට හරි මහත්මයා. හරි අපි දැන් තිරේ ගමු. පාන්තිර අපි ඔය කියන පැකට් එකේ තියෙද්දිද මහත්මයා තිරේ වෙන්නේ නැත්තම් දැල් වෙද්දිද?
දැල්ලෙනකොට
ගමු කියලාත් බෑනේ මේ උත්තරේ හරියට එන්න ඕන දැල් නැත්තම් පැකට් එකේ දැන් දැල් වීමට දැල් වෙද්දි මිසක තිරේ කියන්න බෑ පැත්තක තිබුණට ඒක තිරේ කියන්න බෑනේ ඒක රෙදි කෑල්ලක් නේ දැල් වෙද්දි නේද තිරේ වෙන්නේ හැබැයි දැල් වෙද්දි තිරේ මේ කියන පෙන්වෝතින් පෙන්වන්න වෙන්නේ නොදැල්ුණ කොටසක් නෙවෙයිද
අන්න ඒක තමයි මගේ ගැටලුව ඒක තමයි ප්‍රශ්නේ
අන්න හරි එහෙනම් දැන් අපි දැල්වීමට වැය වුණා නම් නොදැල්විච්ච දේවල් ගන්න බෑ
ඒක තමයි ඔව්
හරි එහෙනම් අපිට කොහොමවත් උත්තරයක් දෙන්න බෑ නොදැල්වෙච්ච තෙලුයි නොදැල්වෙච්ච තිරේ නිසාය පහන කියලා උත්තරේ ගන්න බෑ දැල්වීමට අය ඔක්කොම වැය වෙලා තියෙනවද නැද්ද
වැයලා තියෙනවා
එතන සමා වෙන්න වැය වෙලා තියෙන්න ඕනේ නෙමෙයි වැය වෙමින් පවතිනවා කියලා ගන්න ඕනේ නේද
හරි අපි කියමු වැය වෙමින් පවතිනවා කියලා හරි ඒ වැය වෙමින් පවතින එක මේ කියලා පෙන්වුවොතින් පෙන්වන්න වෙන්නේ එළියේ තියෙන තෙල් බිඳුවක් හරි තිර රෙදි කෑල්ලක් හරි නෙමෙයිද පෙන්වනවා නම් පෙන්වන්න වෙන්නේ ඒක සාධාරණයිද පහන කියන වචනෙට
සාධාරණයක් නැහැ
අන්න හරි ඒ වගේම කියන්නේ කවුරු හරි උත්තරයක් දුන්නොතින් තෙලුයි තිරයි සිනයි නිසාය පහන කියලා එළියේ තියෙන දේවල් එකතු කරලා මෙන්න මෙහෙමයි පහන කියලා කිව්වොත් ඒක ඒ උත්තරේ සාධාරණයිද
ඔව් ඒත් නෑ
නෑ අන්න අද මම මට පෙන්නන්න උවමනාව තිබුණේ ලෝකේ දැන් අද ගොඩාක් අය උත්තර දෙනවා අර එලියට් තෙල් තිර සිලෙන් ওই ටික නිසාය පහන කියලා අර එහෙම කියනවා එහෙම ඒ ටික ඒ අපි ඉස්සෙල්ලා ඒ දෘෂ්ටි ඒක වැරද්ද කඩලම දානවා දැන් දහනේ වීමට වැය නොවෙච්ච තෙල් වේ නම් ඒක ඒක එළියේ තියෙනවා මේ කියලා පෙන්වන්න පුළුවන් මේ දැල්වීමට වැය වෙලා නැත් වැය වෙලා නැ මන්න දැල් වෙද්දි තමයි තිරේ කියන්නේ ඒතර දැල්වීමට යෙදිලා තියෙන කියන්නේ අපිගේ දැල්වීමට වැය වෙලා දැන් එහෙම තමයි කියන්න වෙන්නේ දැල් වෙද්දි මේ කියලා කිව්වොත් එහෙනම් නොදැල්ලුණු තෙල් දැල් වෙද්දි තිරය කියලා කිව්වොත් මේ කියලා පේනෝතින් ඒ නොදැල් වෙච්ච එකක් එහෙම කියන්න බෑ පහන දැල් වෙද්දි තෙල් තිර සිල දැන් ඒ තෙල් වලටත් මේ කියන්න බෑ නං තිරේටත් දැල් වෙද්දි මේ කියලා පෙන්වන්න බැරි නං හරි දැල් වෙද්දි සිල මෙන්න මේකයි සිල කියලා පෙන්වන්න බැරි නං තෙල් තිර සිල නිසා හටගත්ත ආලෝකයේ නිත්‍යයි කියන එක සාධාරණයිද කියලා ඇහුවොත්
අසාධාරණයි
සාධාරණයි ආලෝක නමුත් මහත්මයා ලෝකේ අපිට මහ ඝන කරවල රාත්‍රියක මේ ආලෝකයේ මේ පේන්න තියෙනවනේ ලෝකෙට පේන්න තියෙනවනේ ඒක අපි නිත්‍යයි කියලා ගන්නවනේ ඒක හරිද වැරදිද
වැරදි
ඇයි වැරදි වෙන්නේ ලෝකෙට ආලෝකයේ සියදි නෑ කියලා කිව්වොත් ලෝකෙට වැරදි. හැබැයි හොඳට විමසලා බැලුවොත් දැල්වීමට වෙවෙච්ච තෙල් නිසා දැල්වීමට වෙවෙච්ච තිරේ නිසා දැල්වීමේදී හටගත්ත ඡායාව නිසා හටගන්නව නම් ආලෝකයක් ඒක නිත්‍යයි කියලා කියනවා නම් ඒක නිර්වද්‍යයිද? නිර්වද්‍යනේ. ඒක ඒ උත්තරේනේ විචක්ෂණය ලෝකෙ පැත්තෙන් ගන්නට මොන බොරුවද මේ අගේට තියෙන්නේ කියලා එක් පෙන්වන්න පුළුවන් ආලෝකේ හැබැයි මෙන්න මේකයි කියලා නිත්‍යයි කියලා මේ කියලා පෙන්වන්න බෑ මේ කියන තෙල් මේ තෙල් මේ තිර මේ සිල මේ ආලෝකය කියලා පෙන්නව නම් අන්න මේ කියලා පෙන්වන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය අපිට ඉතුරු වෙනවද නැද්ද
හොඳයි සමිනස ඕක දැන් අපි මේ ඇහැට කොහොමද ගන්නෙ පෙනීම පෙනීම ඇහැට සම්බන්ධ කරලා ගත්තොත් කොහොමද ඒක
හරි දැන් අපි ඉස්සෙල්ලා උත්තරයක් අරන් ඉමු පහන වෙන්නේ කොහොමද දැල් වෙද්දී පහන කියන ව්‍යවහාරය එන්නේ නේද
එහෙමයි සර්
හරි දැල් වෙද්දී දැල් වීමට ලඟින්න පුළුවන්ද
ක්‍රියාත්මක භාවයේදී විතරයි අපිට යම් විස්තරයක් එන්නේ ක්‍රියාත්මක භාවයේදී විතරයි ওই පහන තෙල් දැල් ඔක්කොම එන්නේ
හරි නෑ මං දැන් එහෙම ඉන්න බෑ දැන් මේ ක්‍රියාත්මක වේදි පහන තෙල් දැල් ආදී දේවල් කියලා කිව්වොත් එතකොට ක්‍රියාත්මක වීම කියන එකට අපිට ඇවිල්ලා නෑ ක්‍රියාත්මක වීම මුදල හේවෝතින් පහන තෙල් තිර කියලා කතාවක්වත් එන්න පුළුවන්ද
ඔව් ගරු ස්වාමීන් වහන්සේ අර වගේ විමසීමක් තුලින් ඇවිල්ලා තමයි එවැනි නිගමනයකට අපි එන්න වෙන්නේ නේ
ඔව් අන්න දැන් දැල්වීම කියන එක හේවෝතින් තෙල් තිර සිල කියන කතාවකට එන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ ආලෝකය කියලා හරි.
නෑ ඒතර පැහැදිලිම සිද්ධි දෙක සංසිද්ධි දෙකක් ස්වාමීන්
වහන්සේ. දැල්වීමේ සංසිද්ධියේදී තෙල් තිර සිල එළිය කියලා මේ කියලා පෙන්වන්න පුළුවන්කමක් තියනවද?
නෑ.
ආ එහෙනම් පහන පහනක් වෙන්නේ දැල්වෙද්දී නම් පහන කියන ව්‍යවහාරේ නැත්නම් ලේබල් එක නම ගහන්නේ දැල්වෙද්දී නම් දැල්වීමට මේ කියන මේ ලං වෙන්න බෑනේ. ඒක උපමාවක් නේ. දැන් උපමාව පොඩ්ඩක් අමතක කළොත් දැනට පොඩ්ඩක් උපමාව ගන්න අපි අවබෝධය තීව්‍ර කරගන්නනේ. ඇහැක් වෙන්නේ නම් ඇහැ කියන ආයතනය හරි ඇහැ කියන ඉන්ද්‍රිය හරි මොකක් හරි අපි ඔය කියන්නේ ඇහැක් වෙන්නේ පෙනෙද්දී නම් පෙනෙද්දී පෙනීමට මේ කියලා ලං වෙන්න පුළුවන්.
එතන ස්වාමීන් වහන්සේ පෙනෙද්දි පෙනීමට ලං වෙන්න පුළුවන්ද කියලා අහන ප්‍රශ්නේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියලා මට
තේරෙනවා. මොකක්ද අඩුපාඩුව පුතුමාට පේන?
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අර ලං වෙන්න පුළුවන්ද කියලා අහන ප්‍රශ්නේ සුදුසු නෑ වගේ එකක්
කියනවා. ඇයි සුදුසු නෑ වෙන්නේ? හේතු කියන්න ඕන සුදුසු නැත්තම්.
සුදුසු නැහැ. මොකද නැත්ය ස්වාමීන් වහන්සේ එතන යම් කිසි අර අර වතුර වලට බල්ලා එබෙනකොටම අර ඡායාව ආවම් පස්සේ ඡායාව විශ්ලේෂණය ඡායාව ඇත්ත කරගෙන ඒක විශ්ලේෂණය කරනවා වගේ දෙයක් තමයි එතකොට වෙන්නේ පෙනීම ගැන හොයන්න යද්දී. මොකද අපිට ඒක ලැබිලා මේ අපිට කතා කරන්න මේ සිද්ධිය ලැබිලා තියෙන නිසා තමයි මම හෙව්. එතකොට ලං වෙන්න පුළුවන්ද කියලා අහන ප්‍රශ්නේ එතනද සුදුසුද?
ඒක තමයි සුදුසුද කියලා තමයි අහන්නේ. සුදුසුද සුදුසු නැත්ද? සුදුසු නම් සුදුසුකම මොකද්ද? සුදුසු නැත්නම් ඇයි සුදුසු නොවෙන්නේ?
ඔව් මං කියන්නේ සුදුසු නැහැ.
ආ සුදුසු නැත්නම් ඇයි සුදුසු නොවෙන්නේ?
ඒ කියන්නේ එතන අපි කතා කරන්නේ ඇත්තටම අර අපි අපිට ආපු ගන්නේ සටහනකට වගේ. ඒ කියන්නේ දැන් අර අර වතුරේ බල්ලගේ මානසිකත්වයට දැන් බල්ලෙක් ඌට ඇත්ත වුණානේ. එතකොට අපිට අර එතකොට ඌට සුදුසුයි. නමුත් පිටින් බලන් හිටියොත් තේරෙනවා අර ඊට වඩා යම්කිසි නුවණක් වගේ තියෙන කෙනෙකුට තේරෙනවා අපරාධය අර බුරන්නේ හරි මොකක් හරි ක්‍රියාකාරීත්වයක් දක්වන්නේ රැවටුන නිසා කියන ඒ පද නෙමෙයි. රැවටුන නිසානේ එතන මේ එයාට තවත් බල්ලෙක් වතුරේ හම්බුනේ. නමුත් එතන සටහනක් නැහැ කියනවත් බෑ ස්වාමීන් වහන්සේ. ඒ වගේම පෙනීම මේ සංසිද්ධියේදී පෙනීම කියන ක්‍රියාවලියක් කතා කරන්නේම පෙනීමක් මේ අපිට ලැබිලා තියෙන නිසා. නැත්තම් අපිට දැන් අපි නොදන්න දෙයක් කතා කරන්න බෑනේ. අඟහරු ලෝකේ යම් දෙයක් මෙහෙම අලුතෙන් හොයාගත්තා කියලා එහෙම අපිට අපි දන්නති දෙයක් අපිට කොහෙත්ම අපිට විතක් විචාර එන්නේ නැහැ. මෙතන පෙනීම සම්බන්ධයෙන් විතක්ක ਵਿਚාර එන්නේම ඒ පෙනීම කියන මේ ක්‍රියාවලියක් අපිට කොහොම හරි අපිට ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ නේද?
හ්ම්
හ්ම්. එතකොට
විතක්ක ਵਿਚාර එන්නේ නේද? හ්ම් හ්ම් හ්ම්. ඒ වගේ කියන බලන දැන් අර ඔය දැන් අපි බල්ලගේ උපමාවට පස්සේ මේ තේමකෝ අපි අර එහෙම උනත් අර උපමාවෙන් දැන් උපමාවක් ගන්නේ දැන් අපි උපමාවෙන් උපමාවක් ගන්න ගියා වගේ වැඩක් වෙනවා අපි උපමාවෙන් උපමේය පැත්තරේම අපි ජීවිතයේ පැත්තරේ බල්ලගේ උපමාවෙනුත් ගන්න පුළුවන් බැරි නෑ. ඒකත් නැස්සන උපමාවක් අපි දැන් අර තෙල් පහන උපමාවෙන් ගත්ත නිසා නැත්නම් ඒකෙන් අපි මේ කරුණ එහා මෙහා වුණොත් හරි අපි අවධානය කැඩිලා යන නිසා මෙතනින් අපි පොඩ්ඩක් ගමු. ඔව් ඒක ලේසි. ඔව් දැන් තෙල් දැල් වෙද්දි නම් පහන කියන ව්‍යවහාරය දෙන්නේ පෙනෙද්දි නම් ඇහැ කියලා කියන්නේ දැන් දුවේ පුත්‍රේ ලස්සනයි. ඒ කියන්නේ මම මේ ඒක තව ෆියුර කරගන්න විතරයි මම අහන්නේ. මේ සුදුසු නෑ කියලා කියන්නේ ඇයි කියලා අහන්නේ. උත්තරේ නිර්වද්‍යයි. කියන්නේ වැරදි කියන එක නෙවෙයි. ඇයි සුදුසු නෙවෙන්නේ මේ ලං වෙන්න පුළුවන්ද කියන අහන එක සුදුසු නෑ කියලා කිව්වේ. මම අහන්නේ ලං වෙන්න පුළුවන්ද බැරිද?
ඔව්. අන්න ඒක තමයි ලං වෙන්න සුදුසු කියන්නේ ලං වෙන්න සුදුසු කියන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තම දැන් පෙනීම කියන එකට එතකොට අපි ආයෙත් මේ මොකක් කරේ අරගෙන සාපේක්ෂ කරනවා වගේ හැඟීමක් එන නිසායි මං කිය සුදුසු නෑ කියලා. ඒ කියන්නේ සංසුද්ධ පෙනීමකට අපි වෙන වෙන දේවල් දාන්න ගියොත් අර පෙනීම කියන ස්වභාවයේ තියෙන අර මේ සුද්ධ පාරිශුද්ධ භාවයේ නිකන් කිලුට වෙනවා කියන එකෙන් තමයි මම සම්මස් කිය සුදුසු නෑ මේ ප්‍රශ්නේ ලං වෙන්න පුළුවන්ද කියලා වගේ.
ඒ කියන්නේ මේ මට පැහැදිලි ඔබතුමා දුන්න මේ උත්තරේ නිකන් අර ප්‍රතික්ෂේප කියන අර්ථය නෙමෙයි. මේක අර ලං වෙන්න සුදුසු නැහැ කියන වචනේ තමයි දුන්නේ. හරි සංසුද්ධ වෙන්න ඕන දෙන වචනයක් අන්න ඒක වැරදි නේ. දැන් මේ ලෝකේ වචන වලින් කියන්න වෙනව නැත්තම් කියන්න බෑ.
පැහැදිලි කරන්න මම දැන් අපහසුයි. මොකද අර සිංහල භාෂාව පිළිබඳවම විශේෂඥයෙක් හිටියොත් පුළුවන් වෙනවා.
ඔව් වාචික
ලෝකේ වචන ස්වාමීනි එතන මේ එතනට යමක් එක් කරොත් ඒක පෙනීමට නෙවෙයි පරිමිත පරිබාහිර දෙයක් බවට පත් වෙනවා නේ.
හරි බාහිර දෙයක් නේ පෙනීම කියන කාරණයට. ඒක දැන් නැත්තම් අපි මේ දැන් මම මේ ගන්න යන මේ කාරණයක් ගන්න යන්නේ දැන් ආලෝකය කියන කාරණේනේ. ආලෝකය දැන් අපි ගොඩාක් දුරට යනවා. දැන් අපි ආලෝකය අනිත්‍යයි හැබැයි තෙල් තිර සිර නිත්‍යයි කියලා යනවා. අර නිත්‍ය තෙල් නිත්‍ය තිර නිත්‍ය සිර නිසා තමයි නිත්‍ය අනිත්‍ය ආලෝකය කියලා. ඵලය අනිත්‍ය වෙනා හේතු නිත්‍ය වෙලා අර අර ඒ වගේ උත්තරයක් එනවා. අර අර ඔක්කොම නිසායි මේ ටික වෙන්නේ කියලා කියනකොට මේ ලෝකේ අර يعني ධර්ම කියන්නේ අපිට නිකන් විවිධ දේශනවලදී අපිට අහන්න ලැබෙනවා සහ අපි ප්‍රශ්නයක් අහුවටින් උත්තර හම් වෙනු මේ ඔක්කොම ටික එකතු වෙච්ච නිසායි මේක උනේ කියලා. يعني ඵලය අනිත්‍ය කරනවා. හැබැයි ඵලයට පාදක වෙච්ච හේතු ටික කොහොම නිත්‍ය ස්ථිර දේවල්. දැන් මේකේ අපි ගන්නේ ආලෝකය දැල්වෙද්දී පහන, දැල්වෙන පහනක ආලෝකය කියන දේ, ආලෝකය කියන කාරණේ අපි අනිත්‍යයි කියනවා. හැබැයි තෙල් නිත්‍ය වෙලා, දැන් අපි වැරදි විදිහට කියනකොට තෙල් නිත්‍ය වෙලා, තිරය නිත්‍ය වෙලා, සිල නිත්‍ය වෙලා, මේ දැන් හොයාගන්න ඕන තෙල් නිත්‍යයිද කියලා. ඉතින් අපි හොයාගන්න තිලුත් නිත්‍ය, නිත්‍ය වෙන්නේ මේ තෙල්, තෙල් වෙන්නේ දහණය වෙද්දි නම්, දහණය වෙද්දි තමයි තෙල් කියන ව්‍යවහාරය දෙන්නේ. එහෙනම් තෙල් වලට මේ කියලා ලං වෙන්න බෑ. දහණය වෙද්දි තිරේ වෙන්නේ. එතකොට මේ දහණය වෙද්දි නම් තිරේ කියන ව්‍යවහාරය දෙන්නේ මේ කියලා ලං වෙන්න බෑ. දැල්ල කියන කියන්නේ දහණය වෙද්දි මේ කියලා කිව්වොතින් වැරදි. එහෙනම් තෙල් තිර සිර නිසා හටගන්න ආලෝකය නිත්‍යයි කියන්න බෑ. අන්න එහෙම විචක්ෂණයක් වුණොතින් ඵලය නිත්‍ය බවක් හෝ හේතු වලට හෝ නිත්‍ය බවක් දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් එනවා. පහන දැල් වෙද්දි වගේ මේ පෙනෙද්දි දෙන ව්‍යවහාරයේ ඇහැට ලං වෙන්න පුළුවන්ද?
ඔය එතන ස්වාමීන් වහන්සේ කතාවක් යදෙන්න.
ඔව් දැල්ලක් ගැන කතාවක් අපිට පවසන්නද?
අන්න ඒ උපමාවේ වගේ දැන් මම අර මුලින්ම ඇහුවේ අපිට පළවෙනි ප්‍රශ්නේ උනේ, ඇතර ඒ පළවෙනි ප්‍රශ්නෙත් එක්කනේ මේ අපි බොහොම ලස්සන කතාබහක් ගොඩනගාගත්තේනේ. පළවෙනි ප්‍රශ්නේ උනේ භෞතික දෙයක් මට උනේ කොහොමද? භෞතික දෙයක් මට උනේ, දැන් ලැප්ටොප් එක භෞතික දෙයක්. ඉස්සරහට ඒකනේ අපේ ප්‍රශ්නේ, ඒකනේ අපි මේ සාකච්ඡා කරගෙන ආවේ. ඒ භෞතික ලැප්ටොප් එක ඉන්න මට උනේ පෙනෙද්දි නම්, පෙනීම කියන අත්දැකීම නිසා නම් පේන දෙයක් හෝ පේන කෙනෙක් උනේ. පෙනීමේදී පෙනීම කියන්නේ පෙනීම පෙනෙද්දි නම්, ඒ පෙනෙද්දි කියන අවස්ථාව අපි තෙල් පහනේ තෙල් පහන දැල්වෙද්දි වගේ එතනට එතන 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 විචක්ෂණය කළොත් පෙනෙද්දිම පෙනීම පෙනීමක් නෑ නොකිය පෙනීමට මේ කියන්නත් බැරුව එතන එතන එකරුණව විචක්ෂණය කරද්දී කෙනෙක් ඉන්න කෙනෙකුට කරන්න පුළුවන් විචක්ෂණය කරන එක, හොයන එක, පිරිසිඳ හොයනවා. හොයද්දී උපදිනෝ ප්‍රඥාවක්. අන්නේ ප්‍රඥාවෙන් තමයි සමුදේ වය දකින්න. දැන් මට දකින්න බෑ. හැබැයි මට දකින්න බැරි වුණාට වැඩේ අතාරින්නත් බෑනේ. මට කළ හැක්ක තමයි පෙනෙද්දි පෙනීම කියන්නේ මොකද්ද කියලා විචක්ෂණය කිරීම. අන්න මම පෙනෙද්දි පෙනීම මොකද්ද කියලා විචක්ෂණය කරද්දී මට ආවේනිකත්වයක් එන්නේ නැහැ. මගේ සංකල්පයකට ඉඩක් වෙන්නේ නැහැ. ඒ තැන විචක්ෂණය වෙද්දී, අන්න ඒ විචක්ෂණය වෙද්දී විචක්ෂණය කරද්දී ඒක ප්‍රඥාවට ආහාර දීමක් නෙවෙන්නේ. ඒ ප්‍රඥාවේදී ඔන්න ඔය කියන අපි කතා කරන සමුදයවය හරි, සමුදයවය හරි, යම් කිසි දෙයක් හට ගන්නවා හරි, යම් කිසි සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං හරි, මොකක් අන්න එතකොට ඒ ප්‍රඥාවේ කෘත්‍ය සිද්ධ වෙනවා. ඒක සිදුවීමක්. ඉතින් අන්න ඒ
නිසා සමාවෙන්න එතන පොඩි ප්‍රශ්නයක් මතුකින්ද ඒ වෙලාවෙම අහන්නේ ඒක විස්තර ගන්න ඕනේ නේද? සොරද ඔන්න ඔතන ස්වමනස හරියටම යෝනිසෝ මනස්කාරය උපදිනවා කියන්නේ හරියටම ඔන්න ඔය ඔතනද? ඒ කියන්නේ
හරියට එතන විමසන්න ඕන. හරියට හරි එතන විමසපු
එතන සිද්ධියෙන් දකින්නවා කියන්නේ
හරි සිද්ධිය සිද්ධියෙන් දකින්නවා කියලා මෙහිමයි මහත්මයා. අපිට මුලින්ම සිද්ධිය මුලින්ම අපිට සිද්ධිය සිද්ධියක් හැටියට එන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. ඒක හොඳටම මතක තියාගෙන නැත්නම් අපි සිද්ධිය සිද්ධියෙන් දකිනවා කියලා ඒක උත්තරේ හරි වැරදි නෑ. හැබැයි මුලින්ම ඉන්න කෙනෙක්ට දැන් අර මුලින් අහපු ප්‍රශ්නේ හරි සාධාරණ දෙයක් නේ. ඉන්න මට මුලින් සිද්ධියක් නෙවෙයි ඉන්නේ. ඉන්න මට තියෙන දෙයක්. ඉන්න මට තියෙන දෙයක්. ඉන්න මට තියෙන දෙයක් උනේ කොහොමද කියලා හොයද්දී ඉස්මතු වෙන්නේ සිද්ධිය. විචක්ෂණය කරද්දී එතෙන්දී දැන් මේක මේ අර විමසීමකදී සිද්ධියක් කියලා එන්නේ. නැත්නම් අපි මුලින්ම සිද්ධිය කියලා දාගත්තොත් වැඩේ ඔන්න වැඩේ වරදිනවා. කතා ඒ කියපු නිර්වචනය සියයට සියයක්ම හරි. හැබැයි සිද්ධිය සිද්ධියෙන් දකින්න නම් සිද්ධියක් අපි මුලින්ම මේක ඕ මෙන්න මේක සිද්ධිය කියලා දාගත්ත තැනම අර පුදපු ගමන් කාපියක කියලා අපි කටවහරක් තියෙන. ඔන්න ප්‍රශ්නේ උත්තරේ එන කලින් මේ ප්‍රශ්නයක් මතු වෙන කලින් උත්තරේ දාගෙන. එතකොට අර වැඩපිළිවෙලක් එන්නේ නැහැ, ඉස්මතු වෙන්නේ නැහැ, වැඩපිළිවෙල වැහිනවා. අපි ඒක ඒ කියන්නේ උත්තරයක් ආපු ගමන් අපි නිර්වචනයකට ගිහලා නිගමනයකට ගිහලා ඒකෙන් ඒකෙන් මේකයි වෙන්නේ කියලා තව විදිහකට අපි සක්කාය තහවුරු වීමක් වෙනවා. සිද්ධිය සිද්ධින් දැකීම කියන වචනේ වැරදි නෑ. හැබැයි ඒක අර වැඩපිළිවෙලක් එක්ක ප්‍රායෝගික නුවණක් එතන එන්නේ සිද්ධිය සිද්ධින් දැකීම. මුලින්ම
සෝනවාස මේ අනිත්‍ය දැක්මතර දැල්ලේ අනිත්‍ය වශයෙන් දකින්නත් උතනමද?
දැන් අපි හිතමු දැල් වෙද්දි දැල්වීමට මේ කියලා ලං වෙන්න පුළුවන්ද කියලා ඇතින් ඔබතුමාගෙන් නැවත ප්‍රශ්නයක් ඇහුවොත්
චොන්නන්ස
මම අහපු ප්‍රශ්නේ අපහුව මේ අහගන්න අනිත්‍යයිද කියලා කියන අහපු ප්‍රශ්නෙට තමයි මම උත්තරේ දෙන්න හදන්නේ. ඊට කලින් ප්‍රති ප්‍රශ්නයක් අහනවා. දැල්වෙද්දි දැල්වීම මේ කියලා ලං වෙන්න පුළුවන්ද?
බෑ.
නෑ කියන්නත් පුළුවන්ද?
ඔව් නෑ කියන්නත් බෑ.
බෑ. හරියට. ඉවරදී දැල්වෙද්දි දැල්වීමට මේ කියලා ලං වුණොත් ඒක නිත්‍යද නැද්ද?
ඔව් නෑ. එහෙම කියන්නද බෑ.
නෑ මං අහන්නේ මේ කියලා ලං වුණොත් ඒක නිත්‍යද නැද්ද?
නිත්‍යයි. ඒක නිත්‍යයි.
ඔව් නිත්‍යයි. ඔව්
ලඟුනොත්
හරියට ලං වෙන්න යමක් ඉස්මතු වුනොත් ඒක නිත්‍යයි. හැබැයි දැල්වෙද්දි දැල්වීමට ලං වෙන්න පුළුවන්.
ඒකට අර උත්තරෙම තමයි.
අර උත්තරේ කියන අදහස් කරන්නේ
ලං වෙන්න බෑ.
ලං වෙන්න බෑ. දැන් යමක් වෙලා ලං වෙන්න පුළුවන් නම් ඒක නිත්‍ය නම් යමක් කියලා ලං වෙන්න බැරි නම් නෑ කියන එකත් නෙමෙයි නම් ඒකට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? ඔන්න මම ආපහු අහන්නම්.
අනිත්‍ය
කියලා තමයි කියන වෙන්නේ වචනේ.
යන්නෙන්නේ අනිත්‍ය ධර්මතාවයක් කියලා.
ඔව් අනිත්‍ය ධර්ම අනිත්‍ය හරි අනිත ධර්මතාවයක් හරි එහෙම කියන්න පුළුවන්. එතකොට හැබැයි ඒ උත්තරේ එන්නේ කොහමද? එක සැරේ විමසීමක් කරාට පස්සේද ඒ උත්තරේ
එන්නේ? ක්‍රියාවලියයි දකින්න.
හරි ක්‍රියාවලියක් කියලා හරි එන්නේ උත්තරේ. නිකම්ම උත්තරේ ගන්න ඕනද විචක්ෂණයක් කරලා දෙන්න
ඕනද? විමසීමකින් පසුව සම්දාස්සේ උත්තරේ අපිට හිතලා ගන්න බෑ.
අන්න හරි එක හිතලා ගන්න හොඳ නෑ. හිතලා ගත්තොතින් හරි මේක වෙන්න මෙහෙමයි කියලා ගත්තොතින් හරි ඒ මෙහෙමයි වෙන්නේ කියලා ගත්තත් ඒක හිතලා ගන්නවා. මේක අර පහනේ දැන් අපිට ඇත්තටම පහනේ ආලෝකය අපිට ගෙඩි පිටින්ම තියෙනවා කියලා අදහසක් නේ එන්නේ. නමුත් දැල් වෙද්දිම නිවි පස්සු කරලා නෑ කියනවත් නෙමෙයි, නිවිලත් නෑ නෙමෙයි. මේ දැල් වෙද්දිම ලෝකෙට පේන්නේ මොකද්ද? ලෝකෙට පේන්නේ මේක තියෙනවමයි කියලා.
නෑ
කියනක වැරදි. මුලදී මට අහුවෙන්නේ තියෙනවා කියලාම තමයි. තියෙනවා කියලා මට අහුවෙන එක මොකක්ද කියලා විචක්ෂණය කිරීමකින් පස්සේ නම් ඔන්න උත්තරේ එන ක්‍රියා කියන්නේ මේක. හැබැයි මේ ක්‍රියාවලියක් කියලා අහුවෙන්නත් බෑ. හොඳේ සමහර
ස්වාමීන් මේක උත්තරේ නෙමෙයි වැදගත් භාවයේ තියෙන විචක්ෂණේනේ.
හරියට නිවැරදිම උත්තරේ ඒකයි. උත්තරේ නෙමෙයි වැදගත්කම තියෙන්නේ. උත්තරයක්
આવුතින් නමුත් ස්වාමීන් වහන්සේ අන්තිමට දැන් ඔය විචක්ෂණයත් අත්හැරෙන්න ඕනේ. දැන් අපි දැන් දැල්ලෙම දකින්නවා වගේ එකක් වෙනකොට ස්වාමීන් වහන්සේ දැන් එළියේ තියෙන දැල්ල ඒක අපිට එහෙම කියන්න වෙනවා. මේ පැත්තේ දැන් දැල්ල අපි හදා ගන්නවා. එතකොට මේ පැත්තේ දැල්ලයි එළිය හදා ගන්න දැල්ලයි විචක්ෂණයේදී 100%ක්ම සමපාත වුණොත් ඒ කියන්නේ අපිට මේක අර දෙපැත්තට අතන තාන්ත වලට දාගන්න බැරුව කාලයට අහු නොවි හරියටම දැල්ලට ફોකස් වුණොත් ඒ කියන්නේ විචක්ෂණයෙන් පස්සේ නිකන් ඔහේ නෙමෙයි ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ කියන විදිහට එතකොට අපිට අන්න අර ඒ යම් කිසි ලැබීමක් වෙන ඒ දැල්ල අපිට කියන්න පුළුවන් කෙලින්ම වතුර වලේ බල්ලා වගේ ඒක කෙලින්ම අනිත්‍ය නිරෝධ ධර්මතාවයක් කියලා කෙලින්ම උත්තරයක් විතර ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ ඒ සම්බන්ධයෙන්
ඔව් මෙහෙමයි උත්තරයක් ආවට පස්සේ දැන් අපි තුමු ගානක් විසඳ ගන්න නම් ඒක එක සූත්‍ර තියෙනෝනේ සූත්‍රයේ අත්‍යවශ්‍යම ඕනද නැද්ද ගාන විසඳ ගන්න කලින් ගාන විසඳ ගන්න කලින් හරියටම සූත්‍රය ඕනද නැද්ද කියලා හෙවුතින් ප්‍රශ්නය.
ඔව් සූත්‍රය අවශ්‍යයි සවිමස්.
හරි. අපි හිතමු සූත්‍රය තියෙන්නේ හැබැයි සූත්‍රය හරියටම ඕනයි. ආයි දාසමයක්වත් වරද්දන්න බෑ හොඳයි.
එහෙනම් උත්තරේ
වරදිනවා. ආයි සූත්‍රය අඩුනොත් හරි වැඩි වුණොත් හරි ඒකට අපේ කැවිදෑවුත් හරි වරදින එක වරදිනවාමයි.
අන්නරි සර්වස. එතකොට සූත්‍රයට ඇප්ලයි කරන්නත් ඕනේ හරියටම අපි මේ පැත්තේ තියෙන නිවැරදි ඩේටා. ඒ කියන්නේ ඩේටා කියන්නේ නැත්තම් මේ ඒ කියන්නේ ධර්මයේ සම්බන්ධව නිවැරදි ඒ ධර්ම කරුණු ටික ඇප්ලයි වුණොත් විතරයි අර උත්තරේ එන්නේ. අනිත්‍ය ධර් කියන එක නුවණ බතු වෙන්නේ ඩේටා හරියට හරි ගොත් නේ ස්වාමීන් වහන්සේ.
ඔබතුමාගේ උත්තරේ හරියටම හරි. හරි අපි ප්‍රශ්නේ විසඳුවාට පස්සේ සූත්‍රය ඕනද?
අන්න හරි ස්වාමීන් වහන්සේ. ඒක ඕන අනිත් කෙනෙකුගේ ප්‍රයෝජනේ පිණිස තියලා යන්නත් පුළුවන්. අර වරුව තියලා ගියා වගේ.
හරියට හරි. අපිට තව කෙනෙකුට උදව් වෙන සූත්‍රය ඕන නේ?
එහෙමයි.
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඊතර වෙන කලින් ඔරුව ඕන නෑ කියලා අපි නිකන් හිටියොත්.
ඔව් ඒක වැරදි අදහස.
ඒක වැරදි. එහෙනම් අපිට මුලින්ම ඔරුව ඕන. මුලදීම සූත්‍රය ඕන. නැත්තම් අපිට ගමන යන්න බැරි වෙනවා. අන්න ඒ වගේ මේ හරියටම තත්ත්වයටම ඕන. ඒකේ දත්තේ පුංචි හෝ වැරදීමක් වුණොත් අඩු වුණොත් හරි වැඩි වුණොත් බෑනේ ඒත් වැරදිනවනේ. හරි වෙනස් වුණොත් හරි ඒ කියන්නේ සූත්‍රයේ සංයුතිය එහාට මෙහාට වෙලා වෙනස් වෙනවා. ඒත්
එතකොට ඔතනට එන්ට ඔය ඔරුව විතරද භාවිතා කරන්න පුළුවන්? නැත්තම් ප්‍රඥාවන්තයෙකුට තවත් වෙනත් විදිහ ඔරුවකුණත් ඔතනටම එන්න පුළුවන්?
වෙනස් කෙරියේ කියන එකක් කියලා කිව්වේ.
ඒ කියන්නේ ප්ලේන් එකේ වගේ. ඒ එතුමා අදහස් කරේ. ඒ කියන්නේ දැන් ඒ ගමනාන්තයට අපි කියමු උදාහරණයක් වශයෙන් නුවරඑළියට යන්න ඕන නම් සවින්නාස දැන් අපිට යන්න පුළුවන් පයින්. අපිට යන්න පුළුවන් වාහනයක. අපිට යන්න පුළුවන් කරත් එක. ඒ ඕනනම් ප්ලේන් එකේ යන්නත් පුළුවන් වගේ එකක් එතුමා අදහස් කරේ මං හිතන්නේ නේද? ඒ කියන්නේ
ඔව්. ඔව්. ඕනෙකින් යන්න පුළුවන් අපිට. ඒක ඉතින් මේ කෙනකෙනාගේ වත්කමනුව තමයි ඉතින්.
අනිවාර්යෙන්ම ඔව් ඔව් ඒක මේ එතර ස්වාමීන් වහන්සේ අපි අර ආයෙත් අර ප්‍රශ්නෙටම ගියොත් දැන් අර සූත්‍රේ අර අපි කිව්වේ මේ එතන ඒ උත්තරේ ආව පස්සේ ස්වාමීන් වහන්සේ අපිට ඕන නම් මේ ඊට පස්සේ අර ප්‍රත්‍යවේක්ෂාව ඕන නම් කරන්න පුළුවන් නේද? මේක හරියටම අර ඒ දහම් කරුණු වලට අනුව ඒ කියන්නේ දැන්
අර
අකාලික තුන් කාලයට අහු වෙන්නේ නැති ඇතනත අන්තවලට වැටෙන්නේ නැති කාලෙට අහු නොවි ඒ ස්වභාවය හරියටම ප්‍රත්‍යක්ෂ කරාද කියන එක ඕනනම් ප්‍රත්‍යවේක්ෂ කරලා බලන්න පුළුවන්. මේ ඒ දැන් අපි අර විචක්ෂණය කරලා ගත්ත ප්‍රතිඵලය මේ කාලයට අහු වෙලාද හේතුඵල වලට අහු වෙලාද? දැන් හේතුඵල කියන්නේ ලෝකෙටයි තියෙන ස්වාමීන් වහන්සේ අර පහර දැල් වෙනවා වගේ. එතකොට ඒකට අහු වෙන්නත් බෑනේ. හැබැයි මේ ඇති කල්ලි මේ වේ කියන එකට ගැලපෙනවා නම් අන්න එතකොටත් ඇතන තාන්ත වලින් තොරව මේ තුන් කාලයට අහු නොවි ඒ කියලා අපිට එහෙම ගන්නත් පුළුවන් නේ ස්වාමීන් වහන්සේ පස්සේ ප්‍රත්‍යවේක්ෂ කරලා අපේ නිගමනය නිවැරදිද කියලා බලා ගන්න ඕන නම්
නුවරඑළියට ගියාට පස්සේ නුවරඑළියනේ ඉන්නේ නේද?
නුවරඑළියේ
ඕනම් පුළුවන් නුවර අපි මෙහෙම කරන්න පුළුවන් මේ මහනුවරට ගියමු කි ගිහිලා බැලුවොත්
දැන් සවිනස අර උපක්දේශ වගේ දැන් තියෙනවනේ ඒකත් පොඩ්ඩක් බලන්න එපා. දැන් නුවරඑළිය වගේම පෙන්න දැන්නුත් තියෙනවා යද්දි. එතකොට කොහොමද හොයාගන්නේ?
ආ එතෙන්දි අන්න එතෙන්දි ආපහු මේ සූත්‍රය හරිද කියලා බලන්න ඕන. සූත්‍රෙන් ගියපු එක නිවැරදිද කියලා බලන්න ඕන. හැබැයි වැඩේ තියෙන්නේ මට ඕක තනියෙන් කරගන්න බෑ මහත්මයා. ඕක හරියටම බාහිරෙන් ඇහින්න ඕන.
අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ. කල්යාණ මිත්‍රයෙක්
අවශ්‍යයි. විදවාදියම අහගෙන නම් තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. හරි හරි. මොරේදී නෙවෙයි. කියන මේ අදහසක් යන්න පුළුවන් එතකොට. ඒ කියන්නේ ප්‍රතිවීක්ෂාවට ඒ ප්‍රතිවීක්ෂාවට යන්නේ ඒ ප්‍රතිවීක්ෂාවට යන්නේ මේ ඇත්තරම මේ මොකද්ද මේ ප්‍රතිවීක්ෂාවට යන්නේ මේ තමගේ වැටහීමකින් නෙවෙයි ඔතෙන්දී.
සාමාන්‍ය සමායෙන්ද මේ දැන් අපි මුලින් පටන් ගත්තේ අර ඇහැට ලැප්ටොප් එක පේන කතාව. ඒක ගොඩක් උදාහරණ වගේ අපි පැහැදිලි කරගත්තා. එතකොට දැන් අපිට ඇහැට ලැප්ටොප් එක පේන එක මෙතන ඇත සහ නැත යන අත්‍යතංචීන අත්‍යචංචී අර අව්‍යක්ෘත ඒ කියන தත්ත්වයට පත් වෙන එකක්ද? දැන් එහෙමනම් අපි කොහමද රුවන්වැලිසෑය ගිහින් වන්දනා කරන්නේ? පොඩ පොඩක් ඒකට
පිළිතුරු. ආ හරි හරි. එතෙන්දී කුමාර අපි රුවන්වැලිසෑයට ගිහිල්ලා වන්දනා කරමු කියලා කියමු. මේ එතෙන්දී ඒක ව්‍යවහාරයත් එක්ක යා හරි මේ ඒක පටලව ගන්න පැටලෙන්නේ නැහැ කුමාර එතෙන්දී. දැන් අපි හිතමු මහා මහා ශ්‍රේෂ්ඨ උත්තමී කියලා. ඒ උත්තමයා ගිහිල්ලා දැන් එයාට රුවන් කියන්නේ රුවන්වැලි සෑය ලෝක දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කවදාවත්. ඉතින් එයා ගිහිල්ලා හරි සතුටින් වන්දනා කරලා එනවා. ඉතින් එතෙන්දී තියෙන්නේ ඇත්තම රහතන් වහන්සේ ගැන කියන්නේ විග්‍රහ කරන්න යනවා කියන්නේම ඒක අපි නොකළ යුත්තක්. ඒක කරන්න බෑ ඇත්තටම.
දු කර්මත් කලු කර්ම රැස්ෙන් නැති විදියට
වන්දනා කරන්න පුළුවන් නේද? ඔකට මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. මේ ඇත්තටම කුමාර ඔය ලස්සන ගාතාවක් තියෙනවා. සමනීයානි අරඤ්ඤානි ඔහොම කියලා ගාතාවක් තියෙනවා. දැන් රහතන් වහන්සේලා මේ පරිසරයේ සුන්දරත්වයේ අත්විඳිනවා. සමනීයානි අරඤ්ඤානි මේ පරිසරය හරි රමණීයයි කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා. නැති කාම ගවේෂිනෝ. හැබැයි කාමයේ ගවේෂණය වෙන්නේ නැහැ.
එහෙමයි.
දැන් භාග්‍යතුන් වහන්සේත් ඔය දැන් මහා පරිනිබ්බාන සූත්‍රයේ වගේ මේ ආනන්ද සාමණේර හසිර කියනවා වේසාලියන් රමණීයන් ආනන්ද. මේ විශාලා මහණු රමණීයයි ආනන්ද. මේ ඊට පස්සේ ගෞතමක චේතියන් රමණීයන් මේ ගෞතමක චෛත්‍ය රමණීයයි. මට මතක නැහැ සත්තම්බක චේතියන් රමණීයන් ආනන්ද. ආනන්ද මේ සත්තම්බක චෛත්‍ය රමණී. රමණීය දේ රමණීයයි. ලස්සනයි.
පිළික පොද දේශනාවට සෘෂ්ණාව නැති කරන කතාවනේ තියෙන්නේ නේ සාවනස මේ
ආර්ය සත්‍ය. පරයය දෙකක් මේ කුමාර. එතකොට අපිට අදහසක් එනවනේ භාග්‍යතුන් වහන්සේ රමණීයයි කියලා කිව්වනම් භාග්‍යතුන් වහන්සේ සෘෂ්ණාව දුරු කරන්නේ දැන් රමණීය දේ රමණීයයි.
එහෙමයි.
ඒක චොන්මාත දැන් ඔය දර්ශනේ ලැබුව කෙනෙකුට රුවන්වැලිසෑය ළඟට යන්නම ඕනේද ඒ කුසලයේ කරගන්න නැත්නම් රුවන්වැලිසෑය ළඟට නොයෑම එම කුසලයේ කරගන්න නොහැකිද? මෙහිමයි මේ ඊතර වෙච්ච දැන් මෙහිමයි මේ ඔතේ ඔය දර්ශනේ දැක්කෙන්නුත් හරි ඔය දැන් පින්නපු මෙහිමයි දැන් අපි හිතමු දර්ශනේ දැක්ක කෙනෙකුට ලෝකේ ව්‍යවහාරයෙන් මේ ව්‍යවහාර කරනවා එච්චරයි. ඒ කියන්නේ මෙහිමයි දැන් ඔතන රහතන් අපි හිතමු මේ අපි නොගියත් අමුතු කුසලයක් අමුතු අකුසලයක් රහතන් වහන්සේට කතාවක් නැහැ. රුවන්වැලි මහසෑයට ගියා කියලා කියමු. එතකොට රුවන්වැලි මහසෑය ගියාට ගාවට ගියාට පස්සේ වන්දනා කළා හෝ නොකරා හෝ ඒවා පිනක් හෝ පවක් රැස් වෙන්නේ නැහැ රහතන් වහන්සේට.
ස්වාමීන් වහන්සේ සමා වෙන්නේ එතන මේ මෙහෙම ගන්න පුළුවන්. දැන් අපිට දැන් මම ඇත්තටම දැන් ওই හීනෙමුත් ওই රුවන්වැලි සෑය වන්දනා කරලා තියෙනවා. එතකොට දැන් හීනෙන් රුවන්වැලි සෑය අපිට වදින්න පුළුවන් වගේම දැන් මෙතනත් අර විඥානයේ මායාකාරී ස්වභාවයත් සංඥාවේ මිරිගුවත් ඒ ඔස්සේ බලද්දී දැන් මේ ඒ හීනෙන් රුවන්වැලි සෑය වන්දනා කරනා වගේම තමයි ස්වාමීන් වහන්සේ ජීවමානවත් රුවන්වැලි සෑය වන්දනා කරනා කියන එකත් නේද බැලුවොත්. මොකද අපේම සංස්කාරනේ අපි අරමුණු කරලා වඳින්නේ. දැන් මම රුවන්වැලි සෑය වඳිනවා කියන්නේ මම මගේ සංස්කාර වලින් හදා මම වඳිනවා වගේක් නේ ස්වාමීන් වහන්සේ එතන වෙන්නේ. ඇත්තටම බැලුවොත් මම කියන්නේ ඇත්තටම වෙන්නේ ඒකනේ.
නෑ කියන්නේ නෑ කියන්නේ මෙහෙමයි ඔක පැටලව ගන්න එපා ඔක කාරණා දෙකක් අපි මේ රුවන්වැලි මහසෑයට ගියාට පස්සේ රුවන්වැලි මහසෑයට ගිහිල්ලා එතෙන්දී රුවන්වැලි මහසෑයේ කියලාම වන්දනා කරන්න මේ එතෙන්දී විචක්ෂණයක් කරන්න අමුතු දෙයක් කරන්න යන්න එපා ඔව් එතන ගිහිල්ලා එහෙම මොකද මහා විතර්ක ගොඩාක් පුරවගෙන එනවා
පරස්පර විරෝධී ගැලපෙන්න මං හිතන්නේ මොකද අපි මෙතන පහන් දැල්ලගෙන කතා කරනවා ඒක එහෙමදක් නැත්තත් නෑ නැත්තත් නෑ එතන අර එතන ඇති කතාව මෙහෙම දෙයක් නෑ. ඉතින් අතන ගියාම එතකොට වෙන චිත්තක් අපි සාමාන්‍ය ලෝකේට සම්මුති ලෝකයේ විදිහට අතන හිතන්න ගන්නවා. ඒ විදිහක් වගේ වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් අර විදිහටම එතන ආර්ය ශ්‍රාවකයෙක් නම් ඒ විදිහටම තමයි එතනත් හිතන්න ඕනේ ස්වාමීන් වහන්සේ. සම්මුති ලෝකේ යන අයයි එහෙම. නමුත් ආර්ය ශ්‍රාවකයෙක් හිතන විදිහ එතනත් එතන ගියත් එහෙම තමයි හිතන්නේ ස්වාමීන් වහන්සේ. එතනින් එහාට ආයි අපි ආයි මවාගෙන ආයිතර ආපස්සේ හැරිලා පස්සට ඇවිල්ලා සම්මුති ලෝකයේ දින දායතන හිතන්න කියොත්
බෑ බෑ කුමාර එහෙම ගන්න එපා. මේ එහෙම නොතින් අපි පින කියන කාරණේට මේ කියන්නේ ගැරහීමක් වගේ දෙයක් වෙනවා. ඔක බලන්න මේ සම්මදිට්ඨි සූත්‍රය මේ සමායන මේ මොකද්ද මහා චත්තාරීසක සූත්‍රය කියලා එකක් තියෙනවා. මහා චත්තාරීසක සූත්‍රයේදී එයා පිනක් කරත් එතන සම්මාදිට්ඨිය තියෙනවා. දැන් ඔය මේ කාරණේ ගොඩාක් දේශනවල ඇහෙන එකක් මේ. ඒක එහෙම ගන්න එක වැරදි කුමාර. ඒකට මම කියන්නේ දැන් ඔය එහෙම බැලුවොතින් කාරණා දෙකක් තමයි. ඔතන පුජ්‍යල පරියාය කියන්නේ එකක්, ධර්ම පරියාය කියන්නේ තවත් එකක්. ඒක හරියට හරි වැරදි නෑ. ධර්මතාවය බලද්දි පුජ්‍යල පරියාය කියන එකක් එන්නේ නැහැ. හැබැයි පුජ්‍යලයක් හැටියට වුණත් අපි ලෝකේ ජීවත් වෙද්දී එතෙන්දි රුවන්වැලි මහසෑයට ගිහිලා වන්දනා කරත් එයා ලොකු අවබෝධයකින් වන්දනා කරන්නේ සම්මා දිට්ඨියකදී. එයා එතෙන්ට ගිහිල්ලා මේ රුවන්වැලි මහසෑයට වන්දනා කරන්නේ අපි තුමු භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න කියලා. එයා එතෙන්ට ගිහිල්ලා මෙතන මට ධර්ම අවබෝධය ලැබේවා කියලා එහෙම වන්දනා කරන්නේ නැහැ.
නෑ මම නම් හිතන්නේ සාරද එකම දේ අපිට මේ වගේ ධර්මයක් ලබා දීපු පුජ්‍යලෙක් කියන්නේ බුදුරන් වහන්සේගේ යම්කිසි ධාතුවක් තියෙනවාද ඒකට අමස්කා ඒවා උදව් වුණා නම් දැන් දන්ත දතුන් තියෙන එකට පාවිච්චි කරලා ඒ කියන්නේ ඒවා පාවිච්චි කරලා අපිට මේ ධර්මයක් ලැබුණේ ඒක වෙනුවෙන් හිතලා විතරයි මම නම් වන්දනා කරන
ඒ ගෞරවය කියන කාරණේ ඒ ගෞරවය කියන දේ එතෙන්ට එන්න ඕන. දැන් එතෙන්දී අපි හිතමු එතෙන්ට ගිහිලා වෙන වෙන දේ දැන් අපි ඇත්තටම වෙන මෙහෙම දෙයක් ඔතෙන්ද වෙන්නේ එතනත් එතන අපි ලෝකෙ මට්ටමින් රුවන්වැලි මහසෑය වන්දනා දැන් මට සමහර වෙලාවෙ බණ ඇහිලා තියෙනවා පින්වතුනි මෙතන මේ රුවන්වැලි සෑය කියලා එකක් නෑ ධාටි ධාතු ටිකක් විතරයි මේ කියන සම්මාදිට්ඨිය කියන මිච්ඡාදිට්ඨිය සමාදන් කරලා තියෙන සමාහරට විදර්ශනා බණ කියලා එහෙම ඇහිලා තියෙනවා. ඒක
නේ ගවුණානේ අපිට අද මේ තවත් කතා කරන්න තමයි
ඒක තමයි ආන්න හරි. ඒ දරුවන් වැඩි මහසෑය ගාවට ගියාට පස්සේ රුවන් වැඩි මහසෑය භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් හිතන්දි බොහොම හදපිරි ගෞරව වන්දනා කරන්න ඕන එක. ඒක මේ භාග්‍යතුන් වහන්සේ වෙනුයි අනේ එතෙන්දි රුවන් වැඩි සෑයේදී හදලා තියෙන මේක මේ නිකම්ම ගල් ගොඩක් මේ ධාතු ටිකක් එහෙම නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ දැන් මෙතෙක් කල් මට ධර්ම අර දැන් කුමාර කියු මෙතෙක් කල් මේ ධර්මයේ ලැබුණි භාග්‍යතුන් වහන්සේනේ භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්නවා කියලා හිතාගෙන අර ඒ ගෞරවයෙන් වන්දනා කරනවා. ඒක ඒක වෙන කාරණයක් නේ.
ඒකම වෙනකට වැඩිය ලොකු භක්තියක් ඇති වෙනවා. මේක මෙතනදී දැක්කේ
හරියට හරි. හරියට හරි. එතකොට අර වෙනද වඳින වන්දනාව නිවි වෙන්නේ.
එහෙම.
හිතන්නකෝ මෙන්න මෙහෙම දෙයක්. මෙහෙම දෙයක් හිතන්නකෝ අපි උපමාවකට ගමු. දැන් මට විසඳ ගන්න බැරි ගාන මට බැරිම වෙලා තියදී මගේ ගුරුවරයා මට ඒකට සූත්‍රේ ගාන විසඳ ගන්න හැටි කියලා දෙනවා. මගේ ගුරුවරයා ඒ ගාන විසඳ ගන්න කියලා දුන්නට පස්සේ මට ඒ ගුරුවරයා කෙරෙහි කොච්චර ගෞරවයක්ද ඇති වෙන්නේ? එතකොට ඒක හදද්දි ගාන විසඳෙද්දි
සමහර වෙලාවට අර අහගන්නවටත් වඩා මගේ ප්‍රශ්න විසඳුණාට පස්සේ අර ගුරුවරයා කෙරෙහි දැන් එතකොට දැන් මට ප්‍රශ්නයකුත් නෑ. මට ප්‍රශ්නයකුත් නෑ. මට
මාරාන්තික වැටෙන්න කෙනෙක්ට බේත් කරන දොස්තර කෙනෙක් ගත්තොත් ඊට වඩා
සොන්නා සබේ එතුමා සොන්නා රිද්මා පෙන්නපු දර්ශනේ විශිෂ්ටයි. හැබැයි අර ප්‍රායෝගිකව තමයි අපි තන්දු.
අන්න හරි ප්‍රායෝගික වෙන්න වෙන්න ඒක පෙන්නලා දෙන කෙනා කෙරෙහි තියෙන අපරිමාණ ගෞරවයක්ද නැද්ද?
ගරු ස්වාමීන් වහන්සේ එතරදී ඒ කුසල් සංස්කාර තවත් හේතු වෙනවා අර මේ එතර වීමේ මේ කුත්‍යයේ වදින කෙනාට නේ ස්වාමීන්
වහන්සේ. එහෙම ගන්න පුළුවන්. අනිවාර්ය. ඒ කියන්නේ දැන් වන්දනා කරන්නේ දැන් මේකෙන්. දැන් වන්දනා කරන්නේ අර කලින් ගිහිලා යැදිල්ලක් වගේ එකක්ද කරන්නේ මේ මගේ ජීවිත ගැට මේ මගේ ජීවිතයේ ගැටලුව විසඳ ගන්න ඒ භාග්‍යතුන් වහන්සේ අපි කෙරේ ඒ භාග්‍යතුන් වහන්සේ ඒකෙන් ඈතර වෙන තනියෙන් වැඩේ දැන් තනියෙන් මේ ඒක කරගෙන ඉන්නේ නැතුව ඒ ගැළවෙන ක්‍රමය භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දුන්න නේද කියලා දැන් මේක විසඳ ගන්න දැන් අර කිව්වේ දැන් කලින් දැන් ලෝකේ වෛද්‍යවරයෙකුට දැන් මගේ ළේ සනීප වෙන්න සනීප වෙන්න වෛද්‍යවරයා කෙරෙහි තියෙන ගෞරවය කොච්චරද මම පුදුම ලෙංගතුකමක් නේ ඇති වෙන්නේ ඒ කියන්නේ මගේ ප්‍රශ්නේ විසඳෙන්න වෛද්‍යවරයා කෙරෙහි තියෙන අපරිමාණ ගෞරවය වැඩි වෙනවා අනේ එහෙම එකක්
ඔව් අනේ ස්වාමීන් වහන්සේ දැන් ගුවන්තන් දැන් ඔය කිසම්ප අපි කතා කරේ මේ ඇත්තසම අපේ දර්ශන නෙවෙයි මේ ගරු කොබ්බල මාත්‍ය තමයි අපි ඔතෙන්ට ගෙනාවේ අපි එතුමා ඕක පිළිබඳ විවිධ ආකාර වලින් බැහැදිලි කරන එතුමාගේ උදව්වත් ඔතන ගත්තොත් බොහෝ දෙනාට උපකාර වෙයි කියලා හිතන මොකද ස්වාමීන් වහන්සේ මං හිතන්නේ අති විශිෂ්ට දේශනයක් අද කරේ ඒක තව ටිකක් විචිත්‍රවත් කරගන්න පුළුවන් මං හිතන්නේ එතුමාගේ උදව්ව
හොඳයි
සංගාස මේ අපි මේක නිමා කරන්න ඉස්සෙල්ලා අපි මූලික ප්‍රශ්නෙට ගිහිල්ලා තව පැහැදිලි කිරීමක් ඕනේ මොකද එහෙන් ලැප්ටොප් එකේ දකින්න කතාව ඒක පොඩ්ඩක් සාකච්ඡා වෙන නිසා තව පොඩ්ඩක් අපි ඒක පැහැදිලි කරලා ඉවර කරමු.
හොඳයි අපි සරත් ඉන්න නිසා සරත් අවස්ථාව දීලා අපි කතා අවසන් කරමු ඊට පස්සේ ලේසි.
නෑ තරුවන් සරණ අපේ ස්වාමීන් වහන්සේ විස්තර කරගෙන යන වහන්සේ බොහොම හොඳට පැහැදිලිව විස්තර කරන අවස්ථාවක්.
හොඳයි. එතකොට දැන් අපි රුවන්වැලි මහසෑය කියලා ගමු. ඒතර ඒ වගේ අපිට අර දැන් අපි ජීවමාන බුදුරජාණන් වහන්සේ නැහැනේ. ඉතින් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ අර ඒ අර දැන් අර වන්දනා කරන්නේ අර දර්ශනයත් එක්ක. කියන්නේ දර්ශනයත් එක්ක. දර්ශනේ එන්න දැන් අද ධර්ම දේශනාවලදී වෙන්නේ මේ කියන්නේ පූජ්‍යලේ වයින් වෙනවා, පොත අයින් වෙනවා, පිළිම අයින් වෙනවා. මං කියන්නේ ඒකේ සරණ යන කියන එක නෙවෙයි. දහම ඇහෙන ඒවට අමුතු ගෞරවයක් ඇති වෙනවා. ඒක මේ ඇදහිල්ලෙන් කරන එකක් නෙවෙයි. හරි පුදුම ඒක දැන් ඒකනේ අර දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳෙද්දී සමහරවිට මට මතකනේ කවුද මේ අර රහතන් වහන්සේ මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යතුන් හරි සරියුත් මහරහතන් වහන්සේගේ වගේ මට සමායන මට මතක නෑ කවුරු හරි මතක නම් කියමු භාග්‍යතුන් වහන්සේගේ දෙපතුල් සිඹලා මට ආයි දකින්න ලැබෙන්නේ නෑ භාග්‍යතුන් වහන්සේ කියලා
කොණ්ඩඤ්ඤ
ඒකනේ ඒ මහරහතන් වහන්සේ නම මට ආපහු දකින්න වෙන්නේ නැහැ කියලා ඒ අපිට ටිකක් තියෙනවා මේ රහතන් වහන්සේලා මේ ටිකක් මේක නිකන් ගෞරවය නිකන් නැද්ද මේක නිකන් තණ්හාව දුරු කරලා නැද්ද උන්වහමත් ඇට වෙන්න පුළුවන් නෑ එතන තියෙන්නේ ජීවිතේ ඒක අපි ගන්න හොඳ නැහැ අපි ඔය රහතන් වහන්සේ අරහත්ත්වයදීක පටලව ගන්න හොඳ නැහැ අරහත්ත්වය කියලා කිව්ව මහා පුරුෂයා කවුද කියලා කිව්වොත් ධර්මපරියායන් ඔක පටල ගන්නෝ ගොඩාක් මම හිතන්නේ අපේ මේ කොංගලගේ සර සාක්ෂි දරાવી ධර්මපරයයයි ලෝකපරයයයි දෙක පටලව ගන්නව ගොඩක් දෙනෙක් ලෝකපරයයයි දෙන්නේ අපිට දැන් අපි ලෝකපරයයයි ඉන්න අපි ධර්මපරයයයි මේක දෙක කවලම් කරගන්නවා ඒක එහෙම යන්න ඕන නෑ මේ ධර්මයේ දැන් රහතන් වහන්සේ කවුද කියලා ඇහුවොත් රූපේ ද රහතන් වහන්සේ වේදනාවද සංඥාද සංකාරේද දිටු දැහැමීම පෙන්වන්න බැරි නම් මරණයෙන් මතු පෙන්වන්න අරහත්ත්වය රහතන් වහන්සේ පෙන්වන්න බෑ. හරි ඒක හරි ඒක පාදක කරගෙන ලෝකේ ජීවත් ලෝකේ රහතන් වහන්සේ නමක් මෙහෙම නැහැ කිරිකුත් ඒක ඒ හදාරණ විදිය අපි දැනගන්න ඕනේ. ඒක ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිතා ලෝකේ ව්‍යවහාරය අපි දැනගන්න ඕනේ. ඒක හරි අපි තුමු භෞතිකය කියලා භෞතික දැන් භෞතික කාරණේ දැන් අපි ලැප්ටොප් එකනේ අරගත්තේ. දැන් ලැප්ටොප් එක මට උනේ කොහොමද? ලැප්ටොප් එක මට උනේ පෙනීමත් එක්කනම් පේන මමයි පේන දෙයයි උනේ පෙනීම කියන කාරණෙත් එක්ක මම ඒ ප්‍රශ්නේ කියන්නේ පෙනීම කියන සිද්ධියක නම් මේ ඇස කියලා දාගන්නේ ලැප්ටොප් එක කියන්නේ ලැප්ටොප් එක කිරීමේ කෘත්‍යක නම් ලැප්ටොප් එකේ මොකක් හරි ක්‍රියාවක් කරනවනේ ඒ ක්‍රියාවට මේ කියලා ලං වෙන්න බෑ. හැබැයි අපි ලං වුණොත් ලං වෙන්නේ ලැප්ටොප් එක කියන භෞතිකයට. ඒ වගේ පෙනෙද්දි පෙනීමට දාපු නම තමයි ඇස. ලැප්ටොප් එකේ ක්‍රියාවට සංසිද්ධියට දාපු නම තමයි ලැප්ටොප් එක. හැබැයි ලැප්ටොප් එක කියලා දෙයක් කරගත්තොතින් අන්න අපිට ලෝභය ද්වේෂය මෝහය එනවා. හැබැයි සංසිද්ධිය දැන් ලෝකේ අපේ ඇත්තම තියෙන්නේ පෙනෙද්දි ඇස ලියද්දි පෑන. හැබැයි ලියද්දි කියන තැනට විචක්ෂණේ වෙච්ච කෙනා අර භෞතිකයේ අපි කියන පෑන කියන එක පාවිච්චි කරනවා. හැබැයි පෑන තිබුණයි කැඩුණයි කියලා නැtei කියලා එහෙම එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක පාවිච්චි කරන ලෝකයේ ව්‍යවහාරය දැනගෙන මම වචනයක්
සොබේ සමා වෙන්න දැන් ඔතන දැන් ලැප්ටොප් එක ඇහැට හම්බ වෙනවා කියන එක ගත්තොත් එහෙම අපි ඒකම ගමුකෝ. එතකොට ස්වාමීන් වහන්සේ එක ආයතනයකින් නෙමෙයි දැන් ඇහෙනකොට ස්වාමීන් වහන්සේ දැන් ලැප්ටොප් එක කියලා වෙන ආයතනයකින් ඇහෙන්නේ. එතකොට ලැප්ටොප් එක කියන්නේ මේ ශබ්දෙට දීපු නමක් කියලා එහෙමත් අපිට එනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට
හරි ඔබතුමා ඇහිම කියන එක හෙව්වනම් එතකොට ඇහිම කියන කාරණයෙන් ප්‍රශ්නේ විසඳගත්තා නම් ඒක ගැටලුවක් නැහැ.
ඔව් එතන දැන් පහසුයි වගේ සවන. මොකද ශබ්දෙට දීපු නමක් නේ ලැප්ටොප් එක කියන්නේ. ඒක ලැප්ටොප් එක කියන්නේ ලැප්ටොප් එක කියන එක ශබ්දෙට දීපු නමක්. ඒතොර ඒක සම්බන්ධ කරනවා අය පෙනීමේදී අර වර්ණත් එක්ක ඒ වගේ එක්කින් නේද අපි මේ ලැප්ටොප් එක කියලා එකක් හදාගන්නේ ස්වාමීන් වහන්සේ. අර අනිත්‍ය ධර්මතාවය හැදෙන්නේ අර උත්ත සම්බුතං කියන තැනදී වගේ මට මතක් වුණේ.
හරි ඇහිම කියන තැන පිරිසිඳ දැක්ක තැන අපෝ පරිබාහිර කාරණයකට යයිද?
ඔව් නෑ මොකද එතකොට සම්නාසේ ඒ සංසිද්ධිය අනිත්‍ය වෙනත් ඇප්ලයි කරපම අරකමනේ. ඒ කියන්නේ ඒ කියන්නේ එතනම ඒ අර එතනින් ගත්ත අර අවබෝධය තමයි අනිත් ආයතන වලිනුත් ඒකමනේ වෙන්නේ කියලා එනවා.
අපි හිතමු අපි හිතමු මේ මැජික් සමස්ත සංදර්ශනයක මේ වෙලාවේ කඩුවක් ගිලිනවා. අපි හිතමු කඩුව ගිලින්නේ නැහැ ඒකේ බොරුවක් කරන්න කියලා දැක්කොත් එයාට කියන්න ඕනද මීට කලිනුත් කඩුව ගිල්ලා කියලා කියනවා හරි මීට කලිනුත් කඩුවක් ගිල්ලා මීට පස්සෙත් කඩුවක් ගිලිනවා කියන අදහසට යනවද?
නැසොත් එතකොට අර ඒ සමස්ත ක්‍රියාවලියම වටනාකම 0 වෙනවා වැලුවේ.
හරි කලිනුත් කඩුවක් ගිල්ලා කියන තැනට යන්නේ නැහැ. පස්සෙත් කඩුවක් ගිලීවි කියලා අදහසකට යන්නේ නැහැ.
නැහැ.
හරි අපි දැන් කඩු ගිලින එක ඉවරයි. ඊළඟට අපි හිතමු ඊළඟට එක ඇහෙන් ගිරිබනවයි කියලා. එහෙමත් ඒක වෙන්නනොනි. ඒක පිළිගනීද?
නැහැ.
හරි ඊළඟට කුරුල්ලෙක් මවනො. මොකෙක් හරි සතෙක්. ආවු මවනො. ඒක පිළිගනීද?
නැහැ. අපි කියමු ලැප්ටොප් එකම මවනො. ලැප්ටොප් එක ඇහැට ගිලින්න බෑනේ.
හරි දැන් මම උපමාව පොඩ්ඩක් ඉමුකෝ. ඒ වගේ ඉවෙන්ට් එක වෙනස් වෙනවා. වෙනස් වුණාට එයාගේ නුවණේ වෙනස් වීමක් තියනවාද?
නෑ නුවණේ වෙනස් වෙන්න බෑ.
වෙන්නේ එයාට ඒ අන්න ඒකට කියනවා අන්වේ ඥානපාදියෙන් කියනවා ධම්මේ ඥානං තියෙන කියන්නේ ධර්මතාවයේ ගැන වැටහීමක් තියෙනවා නම් අනිත් ඒවත් එක අන්වේ ඥානං කියලා කියන්නේ මීට කලිනුත් උනේ මේ වගේ බොරුවක්, ඊට පස්සේ කරොත් කරන්නේත් මේ වගේ බොරුවක්, වෙන සතෙක් කුරුල්ලෙක් හරි මවනවා නම් ඒ කරත් කරන්නේ මෙහිමයි, වෙන දෙයක් කරත් කරන්නේත් මෙහිමයි කියලා යාට නුවණක් වැටහීමක් තියෙනවා.
අනිවාර්යයෙන්.
මේ වගේ දැන් ලැප්ටොප් එකේ ඒකයි මම අර මුලින්ම ප්‍රශ්නේ හැවේ. එක එක කෙනාට අත්දැකීම අත්දැකීම හැවේ. සුනන්ද මහත්මයාට ලැප්ටොප් එක උනේ පෙනීමත් එක්ක. තව කෙනෙක් කියනකොට අල්ලනකොට දැනෙනවා කිව්වා. නේ තව කෙනෙක් ලැප්ටොප් එක කියලා හිතනවා කියලා කිව්වා. ආන්නේ ඒ අන්නේ ඒ යෙදි ඔම දැන් අර මම ඒකනේ මුලින් කිව්වේ. ඔය මොකක් හරි යෙදීමක්.
එහෙමයි සර්.
ඔබතුමාට ශබ්දය කියන එක යෙදීම. දැන් මේ වෙලාවේ ප්‍රායෝගික ඔබතුමාට දැන් මට මේ වෙලාවේ දැන් මම පුටි ඉන්නේ මට ඇහෙනවා උඩ ගුවන් යානය කියන ශබ්දයක් එනවා. හරි. දැන් මට පේන්නේ නැහැනේ ගුවන් යානේ. මට ඇහෙනවා ශබ්දය. ඒ ඇහෙනවා. ඒ ඇහිච්ච එක ඇහෙනවා කියන්නේ. අදිසිංවල් මට පේනවනම් පෙනීම වෙනවා. දැන් ගුවන් යානය කියලා හිතුණනේ. හිතෙනවා කියන එක. හරි. ඒක කෙනකෙනාට අත්දැකීම වෙනස් වෙනවා. ඔබතුමා කියපු කාරණේ හරි. කෙනකෙනා ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ ස්වාක්කාතයි අන්න ප්‍රශාන්ත මහතේ වචනේ ස්වාක්කාතයි ස්වාක්කාතයි මනවින් දේශනා කරලා තියෙනවා. හරි එහෙන් නම් එහෙන් කනින් නම් කනින් නාසෙන් නම් නාසෙන් ඕන විදියකට ඔබතුමා කියපු කාරණේ හරි ඔබතුමාට වඩා සුරු ඇහෙනවා කියන කාරණේ නම් කමක් නැහැ.
ඒකෙන් ස්වාමිවංශ දැන් ඔතන ලැප්ටොප් එක ඇහින් දැක්කා සහ අර වෙනම ආයතනයක ඉන්නව හමුණා කියලා අපි විවාහාරයේදී කිව්වට අර පහන් දැල්ලක ජන කරපු විග්‍රහය තමයි අපි උතන හැමතැනම මතු කරගන්න ඕනේ ස්වාමිවංශ.
අන්න හරි. අන්න පහනක් වෙන්නේ දැල්වෙද්දි නම් කනක් වෙන්නේ ඇහෙද්දි. නා දිවක් වෙන්නේ රස දැනෙද්දි. ඇසක් වෙන්නේ පෙනෙද්දි. අන දැල්වෙද්දි වගේ නිකන් අර මං කලිනුත් පොඩි කුංචි යෝජනාවක් කරා අල්දායිනු දෙක දාගත්තා නම් ඉද්දි දැල්වෙද්දි වගේ පෙනෙද්දි ඇහෙද්දි දැනෙද්දි දැනගන ඉද්දි යද්දි එද්දි කද්දි බොද්දි ඕන සංසිද්ධියක් දාගන්න පුළුවන්. මොකද ජීවිතය කියන්නේ ওই සංසිද්ධි ගොඩක එකතුවක්. ඒ ඕනම සංසිද්ධියක් අපිට පුළුවන් විමසන්න යන විචක්ෂණය කරන්න.
එක ස්වාමීන් වහන්සේ මම අර ප්‍රශ්න අපිලා මේ ටෙම්පරරි සිද්ධියක් ඒ කියන්නේ අපිට බල්ලෙක් කරන සද්දයක් කරේ ඒක වුණාම අපි දන්නවා ඒක මොහොතකින් ඇහිලා නැති වෙලා යන දෙයක් විදිහට. නමුත් ෆිසිකල් භෞතිකදී අපි කියමු වන්නලිසයම ගම්මුකෝ ඒ වගේ හරි පාත්‍රය ගම්මුකෝ දැන් වළඳන ඒ වගේ දෙයක් අපිට එහෙම එකපාර නැති ලැප්ටොප් එක ගම්මුකෝ නැති වෙලා යනවා පේන්නේ. ඒක අපිට කන්ටිනියුස්ලි ඒක යම්කිසි කාලයක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ. අන්නේ යෝග දෙයක් නැතයි කියලා හිතන එක අර අපිට මොමෙන්ටරි ඇහැට මේ ඇති වෙලා නැතිලා පහන් දෙල්ල බලන විදිහටම අපි බලන්න ඕනේ. නමුත් භෞතිකව බඩු තියෙනවා සම්මුති ලෝකේ.
විචක්ෂණයක් කරද්දි සහ නෝනක වැටහීමක් තියෙද්දි දැන් මේ ඒ දැන් ඔක මෙහෙමයි. දැන් ඇත්තටම අපි ඉන්නවනේ කුමාර මමනේ ඔය ඉන්න මට රුවන් වෙන සෑයක් තියෙනව නෑ කියලා කිව්වොත් ඒක වැරදි. නමුත් මම දැන් මට ඉන්න මට තියෙන රුවන් වෙන සෑය කොහොමද උනේ කියලා විචක්ෂණයක් කරද්දි විතරයි ඔය මේ ඒ විචක්ෂණය කරද්දි ඒ විචක්ෂණයේ වෙද්දි මගේ කතාවක් නෑ එතනදී. එතකොට මගේ කතාවක් හරි රුවන් වෙන සෑයේ කතාවක් හරි නෑ විචක්ෂණය කරද්දි. පැහැදිලිනේ. හැබැයි එහෙම නැතුව මම විචක්ෂණයක් නැතුව එතෙන්දි මම මේ රුවන් වැලි සෑයක් නැහැ කියලා කිව්වොත් අන්න අපි වැටෙනෝ මිත්‍යා දෘෂ්ටියටම වැටෙනවා.
ඇත්ත සහ නැත යන අන්ත දෙක නැතුව ඉන්න කියන එක සාරාංශය.
ඉන්න මට අන්න ඉන්න මට රුවන් වැලි සෑයක් තියෙනවා. ඒක නැහැ කිව්වොත් වැරදි. දැන් අපි තුමාර පහන් දැල්ල හැටියට මොකද අබා කියන්නේ ආලෝකයක් ඉන්න මට නෑ කියලා කිව්වොත් ඒක සහසුද්දෙම වැරදීනේ.
එහෙමයි.
එහෙම කිව්ව ඒක මේ එහෙම වුණොත් දැන් මගේ ගාව කවුරු හරි හිටියොත් මට බෙහෙත් අරන් දෙන්න එක්කන් යාවේ හොඳ මේ මානසික වෛද්‍යවරයෙක් ගාවට මේ පාන්දර තියෙද්දිත් නෑ කියන එක. ලෝකේ අපි ඉඳිද්දි ලෝකයක් තියෙනවා. මම ඉන්නවා. ලෝකේ තියෙද්දි. හැබැයි ඒක වෙනම කතන්දරයක්. අපි හිතමු විචක්ෂණය කරනවා කියලා. විචක්ෂණයක් කරාට පස්සේ යම් යම් වැටහීම් තියෙන්න පුළුවන්.
හැබැයි සමහරවිට සමහරවිට එතන ඔය විචක්ෂණය කරද්දී අපි ඇත්තටම දැන් මොකක් හරි සූත්‍රයකට සූත්‍රයක් දරාගෙන සූත්‍රයට අනුවනේ ස්වාමීන් වහන්සේ විචක්ෂණය කරන්න වෙන්නේ මට හිතෙන විදිය. එතකොට දැන් වන්වැලිසෑය වුණත් දැන් විචක්ෂණය කරද්දී දැන් සූත්‍රයට අනුව අපි ඒක ඇත්තම තියෙන ඉතන පොඩි ගැළපීමක් කරන්නේ. හැබැයි අර මගේ අදහස් නෙමෙයි සූත්‍රයේ අදහස් වලට. එතකොට දැන් අර විචක්ෂණය කරද්දී අර අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ උත්තරේ එන්න ඕනේ මේක මේ විඤ්ඤය රූපයක් නිර්වන්වැලිසෑය කියන්නේ විඤ්ඤය රූපයක් ගැන කතා කිරීම සුසුසුද කියන තැනට අර සූත්‍රය කියලා තියෙනවා. ඒතකොට අපි දැන් දන්නා අය වගේ අලුතෙන්ම බලනවා ඒක අපිම විචක්ෂණය කරන මොලේ දා මම රුවන්වැලිසෑය කත්ලම තියෙනවනේ මේ එළියේ පේනවනේ මේ රුවන්වැලිසෑය තියෙන්නේ නැහැ කියන්න බෑනේ. තියෙනවනම් කොහමද මේක මට ලැබුණේ කියලා වගේ ස්වාමීන් වහන්සේ විචක්ෂණය කියන්නේ.
හරි මේ තියෙන රුවන්වැලිසෑය නැහැ කියන්නේ යන්නේ නැහැ. හැබැයි අපි විචක්ෂණය කරද්දී එතකොට මහත්මයා කියන්නේ ලෝකයේ ඔන්න මම කියන්නකෝ ලෝකයේ තමයි මම ඉන්නේ. ලෝකයේ තමයි රුවන්වැලිසෑය තියෙන්නේ ලෝකයේදී. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියලා දෙන්නේ විචක්ෂණය ලෝකයේ රැඳෙන විදිය නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ කියලා දීපු විදියටම විචක්ෂණයේ වෙද්දී ලෝකයේ කතාවක් නැහැ.
එහෙමයි.
ඔව්. ඒක ඒ විචක්ෂණයක් වෙද්දී මම පුංචි කතාවක් කියන මේ අතර මම මේ ආරන්නේ ඉන්න දවස මේ මම මාතර මං හිටපු විහාරස්ථානයේ ඉන්නකොට මේ මගේ හිතවත් සාමිනාන්සේ නමක් හිටියා ඒ දවසට මාත් එක්ක වගේ. ඉතින් එක තරුණෙක් ආවා. දැන් එයා මේ පැවිදි වෙන්න ඕන කියලා හිතාගෙන මේ මට අවශ්‍යම කතාවක් නේ නිකන් උදාහරණයක්. ඉතින් එයා කියනවා මෙතන දොරක් නෑ, දොර කියලා කතාවක් නෑ, මේක සිතින් මවාගත්ත කතාවක්. ඉතින් මේකේ සිත කියලා හේකුත් නෑ, මෙහිමයි හුමු කියාගෙන ගියා. දැන් ඉතින් මට ඒ දවසට කියන්න තේරෙන්නේ නැහැ. මම දන්න සියලු ශිල්ප දාලා කිව්වා. දැන් මට තේරෙනවා මට කියා ගන්න තේරෙන්නේ නැහැ. දන්න තියෙන දේවල් ඔක්කොම දාලා කියනවා. හැබැයි මෙයා නැහැමයි කියලා කියන්නේ. ඊට පස්සේ අර මිතික හිටපු අර අනිත් සායනසේ නමක් කියලා කිව්වා. හරි. මට දැන් මේ හවස 4 ඉඳලා රෑ දැන් 11 විතර ඇති. ඒ 30 ගණන බැරි වුණා. පස්සේ දවසෙත් අහනවා දැන් මේක. නෑ කියනමයි කියන්නේ. උන්වහන්සේ කිව්වා එහෙනම් පොඩ්ඩක් මෙහි ඉන්නේ කියන මිතර දොරක් නැත්තම් හුදට හයියෙන් ගහන්නේ කිව්ව දොරට. ඊට පස්සේ බෑ කියලා කිව්වා. ඊට පස්සේ ඇහුවා මොකද බෑ කියලා. ගැහුවම රිදෙනවා කිව්වා. හා ඕක ගණන් ගන්න එපා. උතන දොරකුත් නෑ, අතකුත් නෑ, වේදනාවකුත් නෑ. ඕක දැන් ඕක හිතරනේ එන්නේ හිතකුත් නෑනේ. ඒ නිසා හයියෙන් අත මිටි මොළවල හයියෙන් ගහන්න කියලා කිව්වා. මම ඊට පස්සේ කල්පනා කරා අපරාධෙම පැය 7කට විතර කාලේ ගත කරේ අර ස්වාමීන් වහන්සේට එන්නේ කිව්වනම් මට විනාඩියෙන් දෙකකින් විශ්ව ගණිත වෙච්ච ප්‍රශ්නේ. හැබැයි මහාන වෙන්න කියලා ආවේ තරුණේ ආයි ගෙදර ගිහින් එන්නම් කියලා කිව්වා. මේ ආයි ආවේ නැහැ හැබැයි. එනිසා මේ ලෝකයක් තියෙනව නම් තියෙන දේවල් නැහැ කියන යන්න එපා. එහෙම වුණොත් හරි වැරද්දක් වෙනවා ඒක. එතකොට ලෝකයේ අර ඒකයි දැන්. ව්‍යවහාරයේ දෙයක් කරගන්න එපා. දේවල් ලෝක ජීවිතෙන්ට පාවිච්චි කරනවා ඒක හරි. අපි මෝඩ වෙන්නේ නැහැ. අපි මෝඩකම නැති වෙන එකයි කියන්නේ. තියෙන දේවල් තියනවා හෝ නැහැ හෝ කියන්නේ යනව නෙවෙයි. තියෙනවා කියලා ගත්ත අනුවණකම දුරු වෙනවා. ඉතින් අනුවණකම දුරු වෙලා ඉතින් මේ ජීවත් වෙනකන් දේවල් පරිහරණය කරන්නේ නැහැ. හැබැයි ඒවට මුල ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ.
ස්වාමීන් වහන්සේ අනුමුද ස්වාමීන් වහන්සේගේ සම්මාදිට්ඨි සූත්‍රයේ කච්චානගත ඒකෙදි කියන සෝවාන් වෙනකොට ඇත කියන දෘෂ්ටිය සහ නැත කියන දෘෂ්ටිය දෙකම නැතිනවා කියන්නේ. අත්ති සංච නැත්ති සංච අව්‍යාකෘත කියන ඒක කොහොමද සායනස්ස?
අනේ කවුරු හරි කියනවා නම් ලෝක සමුදයංච කෝ කච්චාන සම්මප්පඤ්ඤායේ පස්සතෝ යාලෝකේ අත්ිතා සාන හෝති. ඒ කියන්නේ අපිම සරලව ගත්තොත් ලෝකේ හට ගැනීම. ලෝකේ කියන්නේ ඇහැ කියලා කියමු. ඇහි ලෝක සමුදයංචකෝ කච්චාන ලෝක සමුදය කියන ලෝක කියන වචනෙට මම දෙනවා දැන් නිදර්ශනයක් ගන්නවා ඇහැ කියලා. ඇහි හට ගැනීම සම්මා පඤ්ඤාය පස්සතෝ මනා ප්‍රඥාවෙන් දකිද්දි මනා ප්‍රඥාවෙන් දකිද්දි නැහැ කියන එකට යන්නේ නැහැ.
එහෙමයි.
හරිද? ඔන්න දැන් ලෝකය කියන එකට මම ගත්තා ලෝකය. ඇස්ස කන නාසය දිවකය හයතම කියන්නේ ලෝකය කියලා. ඒක සූත්‍රයක් තියෙනවා සමිද්දි ලෝකපඤ්ඤ කියලා සූත්‍රයක්. ඇහැ කියන කාරණය ඇහැ. දැන් අපි ඇහැ කියන්නේ මොන්ද තියෙනවා කියන්නේ නේද? ඇහැ කියන සංසිද්ධිය. පෙනෙද්දි ඇහැ. පෙනෙද්දි ඇහැ හට ගැනීම මගේ සංකල්ප වලින් විචක්ෂණය කරද්දී නුවණ හට ගන්නවා. يعني පෙනෙද්දි ඇහැ කියන්නේ මම සරලව කිව්වොතින් පෙනෙද්දි ඇහැ කියන්නේ මොකක්ද කියලා විචක්ෂණය කරද්දී ඒ විචක්ෂණය තුල උපදින්නේ නුවණක්. අනේ නුවණට වැටහෙනවා ලෝකේ නෑ කියලා කිව්වොයි ඒ හට ගැනීම දකිද්දී නෑ කියලා ලෝකේ තියෙනවා නම් අන්න ඒක නැති වෙනවා. ඒ වගේම ලෝක නිරෝධං ලෝක ඇහි නැවැත්ම. ඒ කියන්නේ අර හරියට පහන දැල්වෙද්දි දැල්වීම මොකද්ද කියලා හොයද්දි මේ කියලා ලං වෙන්න බෑ වගේ නෑ කියනව නෙවෙයි මේ කියලා ලං වෙන්න නැහැනේ ලං වෙන්න බෑනේ නැහැනේ ලංවීමක්. අන්න එතෙන්දී යාලෝකේ අත්තිත ඇත කියලා යමක් ගත්තනම් ඒකත් නෑ.
කියන සමුදේ වෙන නැත කියන එක නැති වෙනවා.
හට අන්සරලව කිව්වොත් හට ගන්නවා දකින්නකොට නෑ කියන එකට යන්නේ නෑ. නිරෝධය දකින්නකොට ඇත කියන එකට යන්නෙත් නෑ. එතකොට ඇත කියන එකයි නැත කියන එකයි ඉඩක් එන්නේ නෑ. සමුදය වය දකිද්දි කුමාර මටනම් මට සමුදය වය දකින්න බෑ. මට කල හැකි විචක්ෂණය පමණයි. මම විචක්ෂණය කරද්දි නුවණ ඇති වෙනවා. නුවණින් ඔන්නෝය ලෝකයේ සමුදයයි ලෝකයේ නිරෝධයයි කියන දෙක දකින්නේ.
ස්වාමීන් සමාවෙන්නේ ඔතන ස්වාමීන් වහන්සේ ඇත්තම බුදුරජාන් වහන්සේ උත්සාහ කරේ කියන්නේ උත්සාහ කර කියන්නේ පෙන්වා දෙන්නේ හැම වෙලාවෙම මේ අපේ මේ ඔතන ඔය දිට්ඨිය වෙනස් කරන නේද? වෙන මොකුත් අපිට වෙනස් කරන්න බෑනේ ස්වාමීන් වහන්සේ. දිට්ඨියනේ අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඇත්තම දිට්ඨියනේ වෙනස් වෙන්නේ. දැන් අපි හොඳට බැලුවොත් ස්වාමීන් වහන්සේ බලන්න දිට්ඨිය නේද මේ වෙනස් කරන්නේ අර මුල් අවස්ථාවේදී සම්මා දිට්ඨි.
හරි දැක්කම. ඒ කියන්නේ මම තායික කියන්නම්කෝ ලස්සනයි අදහස. ඒකරුම් මම ඒක කරන්නේ දිට්ඨිය වෙනස් කරනවයි කියන එකටත් වඩා වැරදි විදිහට ගත් එක වැරදි කියලා පෙන්වා දෙන්න එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ.
එමයි සර්මස් මිත්‍යා
කියන්නේ අලුත් එකක් කියලා හම්බ වෙන්නේ නැහැ. අලුතින් සම්මාදිට්ඨිය කියලා එකක් හම්බ වෙන්නේ නැහැ. වැරද්ද හැටියට පෙන්නල දෙන එක තමයි සම්මාදිට්ඨියම වෙන්නේ. ඒ කියන්නේ අලුතින් දිට්ඨියක් එනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ වැරද්ද හැටියට පෙන්නල දීමමයි සම්මාදිට්ඨිය වෙන්නේ. නැත්තම් වැරද්ද හැටියට දැක්කට පස්සේ හරි දැක්ම කියලා එකක් එනවා නෙවෙයි.
ඒක තමයි ස්වාමීන් වහන්සේ හැම වෙලේම පෙන්වන්නේ ස්වාමීන් වහන්සේ. මේ මෝඩකම වෙන්නේ මේ අවසර දෙන්නේ මෝඩකමමනේ පෙන්වන්නේ ස්වාමීන් වහන්සේ. මෝඩකම කියන්නේ නොදොස්.
හරි කමන්නේ කමන්නේ මේ වචනේ ලස්සනයි. මෝඩකම අඥානකම නොදන්නකම අවිද්‍යාව නිකන් ඊට වඩා අපේ භාෂාවෙන් කිව්වොත් මෝඩකම
සත්‍යගිතා ලෝකේ මේ පැවැත්ම සඳහා අපිට මේ වැරදි විදියට මේ මෙවන පෙන්නු කිරීමක් පෙන්නු කරන්නේ.
හරියට හරි. ලෝකය කියන්නේ ඔන්න ඔබතුමාගේ අදහස හරි. ලෝකය කියන්නේ ඇස කන නාසය දිව කය නම් ඇහක් තියෙනවා කනක් තියෙනවා නාසයක් තියෙනවා ඔහොම අරගන්න එකම ලෝකයනේ. ඇහැ කියන්නේ මොකක්ද කියලා හොයපු තැන ලෝකයක් ඇති වෙන්නේ නැහැ. පැවැත්මක් ඇති වෙන්නේ නැහැ. ඒ අදහස හරි. ලෝකයක් ලෝකය කියන්නේ මොකක්ද කියලා අහන සමිදි ලෝකපංච සූත්‍රයේදී මේ ඊට පස්සේ කියන මේ ඕ ඇස කියන්නේ ලෝකය. කන කියන්නේ ලෝකය, නාසය කියන්නේ ලෝකය, දිව කියන්නේ ලෝකය, කන කියන්නේ ලෝකය. මේ ඇස කන නාසය දිව කය මන කියන්නේ ලෝකය. ඔව්. ඒක තියෙනවා ඒකාන්ත වශයෙන්ම තියෙනවා කියලා ගැනීමමයි වැරද්ද. නැහැ කියන්න යන්නේ ඇස කියන්නේ මොකක්ද කියලා විචක්ෂණය කිරීමමයි කරන්න ඕන. හරියට සහන් දැල්ල හොයන් යන්න වගේ.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න ඔතන හැම වෙලේම ස්වාමීන් වහන්සේ රැවටීමමයි. ඒ කියන්නේ මුලාවමයි ස්වාමීන් වහන්සේ ඉස්මතු කරෙන්න ඕනේ. රැවටුනොත් නේ රැවටීම තමයි බේස් එක. රැවටීම මත උත්පාදනය වෙනවා අනිත් ඔක්කොම. සිරුම ධර්මතා. සිරුම ධර්මතා ඉස්මතු වෙන්නේ ඒකනේ. වතුර වලේ බල්ල රැවටනවා වගේ.
හරි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. උත්තරේ හරි රැවටුණා කියලා හරි දන්නේ මේ මොන වෙලාවටද?
රැවටුණා කියලා දන්නේ ස්වාමීන් වහන්සේ මොනම විදියකින් හෝ ඇලීමක් ගැටීමක් හෝ උපේක්ෂා කරේ මොකක් හරි කියන්නේ මේ ප්‍රකට වීමක් වුණොත් ඒ කියන්නේ නිකම් ප්‍රකට වීමක් නෙමෙයි ලෝභ ද්වේෂ රාග වගේ එකක් ආවොත් තමයි අපිට හොයාගන්න පුළුවන් රැවටුණා කියලා. මොකද රැවටුන් නැත්තම් අර ටික උත්පාදනය වෙන්න බෑනේ ස්වාමීන් වහන්සේ. දැන් ගොඩ ඉන්න බල්ලගේ මානසිකත්වයට ඌට සම්මාදිට්ඨිය පහළ වුණොත් ඌට බුරන්න හිතෙයිද අර වතුරේ බල්ලට? ඌට මේ වචී කර්ම කාය කර්ම මනෝ කර්ම ඌට නගුට වනන්න හිතෙයිද? ඌ නිකන් ඔය බලා ඉඳීද? නෑනේ ඇයි ඌට ගොඩ ඉන්න බලද්ද සම්මාදිට්ඨිය ඔන්න පහළ වුණා කියලා හිතමු. එතකොට ඌ එබෙනවා. ඒක ඉතින් ස්වභාවයනේ. එබුණත් දැන් රැවටෙන්නේ නෑ. අන්න එතනින් තමයි මම මතු කරේ ස්වාමීන් වහන්සේ මේ රැවටීම අපෙන් ඒ ආයතන හයේ රැවටීම අපිත් එබෙනවා මේ පොයින්ට් අර වගේම. එතකොට අපිට සම්මාදිට්ඨිය තියෙන අපිට සම්මාදිට්ඨිය ඇතුව අපි දැන් ඉබෙනවා. එතකොට අපිට අර කාය කර්ම වචී කර්ම මනෝ කර්ම උත්පාදනය වෙන්නේ නැති වෙන්නේ නේද? ඇයි අපි දැන් රැවටෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ? අන්නේ එහෙම අර්ථකින් තමයි මම අර රැවටීම ගත්තේ. එතකොට පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ.
හරි ලස්සනයි. උත්තරේ හරිම ලස්සනයි. රැවටුන බව දන්නේ නොරැවටීම කියන නුවණ නිසා නේද බල්ල රැවටුන බව හරි දන්නේ?
එහෙමයි සර්.
මම ආපු ප්‍රශ්නේ පැහැදිලිව දන්නේ බල්ලා රැවටුණු බව දැන් අපි හිතමු මේ රැවටෙන බල්ලා කියලා කියමු. ඌ රැවටෙන බවවත් දන්නවද?
නෑ.
නෑ හරියට හරි. හරියට හරි. රැවටෙන බල්ලා රැවටෙන බවවත් දන්නේ
නෑ.
දන්නේ නෑ නේ. හරි. අපි හිතමු තේරුම් ගත්ත බල්ලා රැව ඔන්න මම රැවටුණා කියන්නේ රැවටීමේ ඉන්නකොටද නැත්නම් රැවටීමේ වැරද්ද දැකපු තැනද?
ඒකේ රැවටීමේ වැරද්ද අපි කිමුකෝ තේරුම් ගත්තා. නෑ තේරුම් ගත්තා කියන්නේ.
හරි. එහෙනම් රැවටීමක් කියලා හරි කියන්න වෙන්නේ තේරුම් ගැනීමත් එක්ක මිසක රැවටිලා ඉන්නකොට රැවටිලා ඉන්නේ කියලා හරි කියන්න අයිතියක් තියනවද බල්ලට?
නෑ ඒ සිද්ධියේදී අයිතියක් නැඹුද ඒ රැවටෙමින්මනේ ඉන්නේ ස්වාමිනාස්. රැවටෙමින්මනේ ඉන්නේ.
ඒ කියන්නේ එළියෙන්නේ බල්ලගේ පැත්තෙන් මේ රැවටුණා කියලාවත් කියන්නේ ඉඳ තියනවද? අයිතියක් තියනවද?
නෑ බල්ලගේ මානසිකත්වයට දැන් තාම දෙක්තිය වෙනස් වුණේ නැහැ ස්වාමිනා.
හරි. හරි. හරි බල්ලා රැවටුණා අපි හිතමු බල්ලට අයිතියක් එන්නේ රැවටුණා කියලා කියන හරි නුවණක් එක්ක විතරයි නේද රැවටුණා කියලා හරි කියන්න පුළුවන්.
ඔව් අන්න එක තමයි ඒ නුවණක් උත්පාදනය එක්ක තමයි අරද කියන්න පුළුවන් සාමිනාස්.
හරියට හරි. හරි මට කියන බල්ලට තනියෙන් ඔය මේ රැවටිච් එක වැරදි කියලා තනියෙන් බල්ලට පුළුවන් ද නුවණක් ඇති කරගන්න?
තනියෙන් බැරි වෙන්නේ ස්වාමිනාස් පාර පසේ බුදු කෙනෙක් වගේ කියන්නේ මේ
තනියෙන් මොකද්ද කරන්න ඕන? ඒ දඬ උඩ යන බල්ලා හැමදාම රැවටිලා වල් ගෙවනව නම් බුරනව නම් ඉන්නවයි කියලා හරි හිතා ගන්නව නම් ඒක රැවටිච්ච වගේ වගවත් දැනගන්න නම් නුවණක් කපේදී තනියෙන් කරගන්න බෑනේ බල්ලට ඕක.
එහෙනම්
මොකද්ද කරන්න
වෙන්නේ? කල්යාණ මිත්‍රෙක් කියලා දෙන්න ඕනේ මේ එතන සංසිද්ධිය. ඒ
කියන්නේ
මේ විදියට තමයි රැවටෙන විදිය. ඒ යාන්ත්‍රණය පෙන්වන්න දෙනවා. රැවටීමේ යාන්ත්‍රණය.
හරි. රැවටීමේ යාන්ත්‍රණය පෙන්වලා දෙනවා. බල්ලට ඕන නැත්තම් ඒක තේරුම් ගන්න අවධානයක් නැත්තම්
තව පාරක් කියලා දෙන්න.
හරි. තව පාරක් කියලා දෙනෙද්දි මේ කියන දේ කියලා දෙන දේ වැරදි විදියට වටහා ගත්තොත්
තව පාරක් උත්සාහ කරනවා.
හරි. බල්ලගේ දෙයෙන් උත්සාහය ඇයි මට වෙලාව
දෙන්න. සර්වඥාන්ස උතුම්දි කල්යාණ මිත්‍රේ කම්බුණත් බල්ලට නම් කිසි දවසක බෑ ඕක පෙන්වලා දෙන්න.
බල්ලෙකුට බෑ ඒක උපමාවනේ.
ඔව් උපමාව.
උපමාව හැටියට නම් බල්ලට නම් කල්යාණ මිත්‍රෙක් හමුුණත් බෑ උපමාවේ හැටියට. ඒ ඇයි බැරි බල්ලට හිතන ගතිය නැති නිසානේ. දැන් ඔබතුමා
අන්න
අර ප්‍රසන්න මහන්සනේ ඊට පස්සේ කතා කරපු මහන්සගේ නම මොකද්ද?
සරත් සිඟුරංගල මැතිතුමා.
සරත්නේ. ඔව් සරත් මහත්තයා කියපු කතාවේ හැටියට බල්ලට කපේදි තේරුම් ගන්න බෑ නේ මේ කූට මේ ඇත්ත අනලගේ
නෑ. එතන එතුමා මේ උපමාව ඔස්සේ මේ වෙනත් පැත්තකට නෙගී අපි ගත්තේ බල්ලගේ මානසිකත්වෙනේ.
බල්ලගේ මානසිකත්වයේදී
නෑ මං ගත්තේ මේ අපිට වැඩි දෙනෙක් එහෙම ගේන්නේ 99.9ක්ම අපි.
ඔව්
උපමාවේ
හැටියට අපි කවුරුත්ම ගමු. මේ එතකොට දැන් බල්ලගේ මානසිකත්වය නැහැනේ ඇත්ත තේරුම් ගන්න. තේරුම් ගන්න මානසිකත්වයක් නැත්තම් ඇත්ත අනල ගැහුවත් පුළුවන්ද මේ තේරුම් ගන්න බල්ලට?
සෑහෙන කාලයක් යයි සමින්නස්ස.
නෑ මං කියන්නේ ඌට උමනාවක් නැත්තම් සෑහෙන කාලයකින්වත් ලැබෙයිද?
අනික තමයි උමනාවක් නැත්තම් සමින්නස්ස ඒක ටිකක් හරි දුෂ්කර කාර්යයක් නේද?
ඔව් දුෂ්කර. දුෂ්කරක ඇත්තටම උත්තරේ සාධාරණයි නේද? බැහැයි කියන උත්තරේ. ඌට උමනාවක් ගියේ පැත්තෙන් ඉන්නේ නැත්තම් ඌගේ පැත්තේ ඌට මෙහෙම වෙන්න පුළුවන්ද කියන හිතන ගතිය එන්නේ නැත්නම් කවදාවත් පුළුවන්ද මේ ඇත්ත කියලා දෙන්න?
බෑ සවින්නස්. බුදුවරයෙකුට ඇර වෙන කාටවත් බෑ.
හරි බුදුවරයෙක්ම ආව කියලා කියමු. දැන් අපි හිතමු ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර තියනේ.
දැන් බුදුවරෙක් ඉන්නවා සම්සර ඉන්දිය ධර්ම පරීක්ෂා කරලා මූට තව කල්ප මිත්‍රකින් හරි කියලා පොඩි අර දැන් ඔය අර සමහර වෙලට අර ඒ වගේ වෙනස්කම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අධි ප්‍රඥාව තියෙනවා නම් පොඩි පොඩි ඒවා කරන්න පුළුවන් ඇති. නමුත් අපිට කොහොමත් බෑනේ ස්වාමීන් වහන්සේ.
කියන්නේ බුදුවරයාට වුණත් බුදුවරයාගේ මේ බුදුහාඳුනගේ ගිහි කාලේ භාර්යාවගේ මල්ලිවටවත් බැරුණානේ පෙන්නලා දෙන්න.
බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ උනත් ධර්මයක් පැහැදිලි කරලා දෙන්නේ දේවදත්ත භික්ෂුවටත් බැරි වුණානේ. හැබැයි දේවදත්ත භික්ෂුවගේ පැත්තෙන් අපි හිතමු දැන් අජාසත් රජ පෙස්ස කියලා කෙනෙක් ආනේ බණ අහන්නම සතර සතිපට්ඨානේ වඩපු කෙනෙක් ගෙදරදී එයාට පුළුවන් බෑ අන්න. හැබැයි කෙනෙක්ට ඌමනාව තියෙනවා. අපි හිතමු සුපිරි හැකියාවක් තියෙනවා ඇත්ත තේරුම් ගන්න ආලාර කාලා මුද්දකරාම පුත්ත වගේ අයට. දැන් මොකද උනේ? උමනාව තිබුණා. බාහිරින් මොකද උනේ?
ලැබුණ නැහැ.
උපකාර ලැබුණ නැහැ. ඔන්න එහෙනම් දෙකක් ඕන දෙපැත්තෙන්. මොකද්ද දෙක? මේ පැත්තෙන් එයා අධික අර බල්ලගේ මානසික සංකල්පයෙන් වතුරු බල්ලෙක් ඉන්නවාම කියන ආදානග්‍රාහි. මොනවා වචනයක් දේවා. ආදානග්‍රාහි අල්ලගත්ත. අල්ලා ගැනීමට යට වෙච්ච, ග්‍රහණය වෙච්ච නතු වෙච්ච ඒකමයි ඇත්ත කියන තැන හිටියොතින් කවදාවත් එළියෙන් කොච්චර සත්‍ය වුණත් බල්ලට නම් වැරද්දක් කියලා අවබෝධයක් එන්නේ නැහැ.
අනිවාර්යයෙන්
ඒකයි භයානකත්වය. අපි අපේ ජීවිතේ කරන්න ඕන කාරණයක් තමයි භාග්‍යවතුන් වහන්සේ ඇස කියන්නේ අනිත්‍යයි කියලා දේශනා කරද්දී කොච්චර දේශනා කළත් අපි මේ පැත්තෙන් ඇහැ කියන්නේ මොකක්ද කියලා විචක්ෂණය කරන්නේ නැත්තම් හරියට බල්ලට ඇත්ත කියලා දෙන්න එළියෙන් මේ කවුරු හරි ඇත්ත කියලා දෙන්න හදනවා වගේ වැඩ. බල්ලට තනියෙන් තේරුම් ගන්නත් බෑ. එහෙනම් වැඩේ ගොඩ දා ගන්න ඕනේ. බල්ලට බෑ ඒක කරගන්න තනියෙන්. එළියෙන් උපකාරය ඕනමයි. ඔය දෙකම ඈඳෙන්න ඕන. ඔය දෙකම යා වෙන්න ඕන. ඒ දෙක කියන්නේ බල්ල ඇත්ත හොයන්නත් ඕන. එළියෙන් කියන දේ කියන විදිහට පිළිගන්නත් ඕන.
ඒකෙන් සම්මත හරියට දැන් ඉතරම කියනවා පෙනීම හොයන්න කිකේ. නමුත් අපි කරන්නේ පෙනිච්ච දේවල්මයි හොයන්න යන්නේ. ඒ වගේ නේ ස්වාමිනාස්. මම උදාහරණයක්
දෙන්නම්. හරි ඔබතුමා කියපේක හරියටම. පෙනීම හොයන්න කිව්වට පස්සේ පෙනිච්ච දේවල් හොයන්න නම් ඉතින් කියලා තියෙන්නේ පෙනීම හොයන්න. දැල්වෙද්දි පහන මොකද්ද කියලා හොයන්නේ කියලා තියෙන්නේ. පෙනෙද්දි පෙනීම හොයන්නේ කියලා තියෙන්නේ. හැබැයි ඒක මේක කවලම් කරනවා.
ඇයි සමුගන්ද එහෙම කොච්චරද සියසරයක් එහෙම කියලා පෙනීම විචක්ෂණය කරන්න පෙනීම හොයන්න කියද්දිම මේ පනින්නේම වටේ තියෙන පෙනිච්ච දේවල් වලටමනේ. ඒ මොකද සවිනස වෙන්නේම
ඉතින් එහෙම නොවි බලන්න ඕන අපි. ඒ අපේ අපේ ඒක හේතුව තමයි මහත්තයා අපි ගොඩාක් දුරට දේවල් එක්කනේ අපේ ජීවිතේ ගැටගහලා තියෙන්නේ. අපි ඒක හරියට පිළිගන්න කැමති නැහැ. අපි පිළිගන්න කැමති නැහැ. ඒක ඒ කියන්නේ අපේ මේ අපි ගිය ජීවිත පැත්තකින් තියෙන පොඩ්ඩක් අපි ඒ කියන්නේ ගිය ජීවිත නැහැ කියන එක නෙවෙයි වරද්දවා ගන්න එපා. සත්‍ය දකින්නේ මේ ජීවිතේ වුණත් අපි අපි මුළු හිතමු මට දැන් මගේ වයස අවුරුදු 40ක් මුළු 40ෙම මං දේවල් එක ජීවත් වෙලා මං මේ එක සැරේට දවසට එක සැරයක් දෙසරයක් හිතනවා මේ මේක මෙහෙම නෙවෙයි. දැන් හරියයිද? නෑ. ඒකයි වාග්ය තුනක් දේශකතා කරන්නේ භාවිතා බහුලී කතා කියලා ওই වචන තියෙන්නේ. මේක මේ වැරද්ද හැම තිස්සෙම පෙන්වලා දෙන්න. තීහිය උපද්දව ගන්න. භාවිතා බහුලී කතා. මේකේ දැන් බලන්න දැන් මෙහිම අපි දැන් මේ ධර්ම සාකච්ඡාව කරද්දි දැන් බලන්න පරිබාහිර ලෝකෙ නිකන් මං කියන්නේ මේ දැක්මක් ඇති උනායි කියන යනවා හරි එහෙම කතාවක් නෙමෙයි. දැන් මේ විලාසෙන් දැන් මේ බොල් බව, හිස් බව, નિසරු බව මෙහිම මෙහිම හිතද්දි දැන් මෙහිම අපි කතා කරද්දි එහෙම වෙනෝනේ. නමුත් හිතන්න ඕක දැන් මේක ටක් ගාලා අමතක වෙනවා. ඊට පස්සේ දේවල් එක ගිහලා එක්කෝ ඒව ගන්න යනවා, එක්කෝ මේවත් එක ගැටෙන්න යනවා, තියෙනවයි කියලා හදනවා නැද්ද?
එහෙමයි සර්. ඒ කියන්නේ මේකට කාලයක් යාලේ ස්වාමීන් වහන්සේ. පැය 24න්ම මේක තමයි භාවිතා බහුලිකත කියන්නේ මේක වෙන්න ඕන.
මේක නිතර භාවිත කරන්න ඕන. නිතර භාවිත කරන්න ඕන. එහෙම නැත්තම් ඒක නිකන් ටිකක් ඇරුවා හිටියා. ඒකනේ මේ වැඩපිළිවෙලක් දෙන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒකනේ අර මොකද ආරද්ධ විරිය කියලා වචනයක් අහලා තියෙනව නේද පුතුමා?
අර බුදුන් වහන්සේ උපමාවක් දුන්නේ දැන් අර ඉස්සර අර වියලි දර කොටු දෙකක් අර එක දිගට ඇතුල්ලුවොත් දෙක ඉන්දරෙන්නේ අපි කරන්නේ විනාඩි 10ක් අතුල්ලලා ඒකක් එහෙම බිලා ආය පටන් ගන්නවා. කරන වැඩේ නම් හරි. නමුත් ආය පැයක් විතර අතුල්ලලා ඔන්න ලන්ච් එකට යනවා. ආයෙත් ඉතින් පොඩ්ඩක් රවුමක් ගා ට්‍රිප් එකක් ගිහලා හැබැයි අතුල්ලනවා දර කොටු දෙක. නමුත් අර ගින්නක් අවුලා ගන්න අවශ්‍ය කරන අර ජ්වලන උෂ්ණත්වය දක්වා අපි මේක කරන්නේ නැහැ වගේ එකද ස්වාමීන් වහන්සේ මේ වෙන්නේ ඔය භාවිතා බවිල කතා කියන්නේ.
නෑ ඒක කරනවා. ඒකනේ මේක සියුම් මේක අන්න ඒකයි කියන්නේ. සිහිය නුවණ වීරිය. ඔන්න තුනක් තියෙනවනේ. සිහියේ ඒ වගේම සිහිය ආවයි කියලා වැඩක් නෑ නුවණ ඕන. ඒ වගේම සිහියයි නුවණයි පාවිච්චි කරන්න ඕන. ඒකට කියනවා වීරිය කියලා.
හරි ස්වාමීනි. ඒක තමයි ඒක නම් හරි පුදුමයි. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙනකල්ම මේක කරන්නත් වෙනවා නේද ස්වාමීනි?
ඔව් මේ
ශක්තිය පාරක් ඩබල් දාලා තියෙන එක විතරනේ. දැන් අර බාන බොජ්ජංග වල ඩබල් තියෙන්නේ ওই ඉන්ද්‍රිය ධර්ම විතරනේ. ඒ පාර දෙපාරක් කියවෙන්නේ. ඒකෙත් මොකයි රහසක් ඇති නේද?
ඔව් ඒක ඉන්ද්‍රිය ධර්මයේ බල ධර්මයේ කියන්නේ අපි ඒක වෙනම මේ සූත්‍රයක් අරගෙන කතා කරමු. ඒක අපි කියමු ඒක මේ ඉන්ද්‍රිය ධර්මයේ බල ධර්මයේ කියන එක අපි පැත්තකින් පොඩ්ඩක් අමතක කරන කියන එක නෙවෙයි. ශ්‍රද්ධා, සති, සමාධි, ප්‍රඥා පිටික වැඩෙන්න ඕනනේ.
එහෙමයි.
ඉන්ද්‍රිය හැටියට බල ධර්ම හැටියට ශ්‍රද්ධා, ඒ කියන්නේ නිතර ඒක පාවිච්චි වෙනුනේ. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. හැබැයි ওই ටික මම කරන්න යනව නෙවෙයි. මං සරලව කියනද? ඇහැ කියන්නේ මොකක්ද කියලා විචක්ෂණය කරන තැනම ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන එක ඉන්ද්‍රිය ධර්ම හැටියට බල ධර්ම හැටියට වැඩෙනවා.
හැබැයි ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පෙරපසු නොවි දැන් අර 37ම ස්වාමීන් වහන්සේ වැඩෙනවා. අර උපමාව තුල්ලුත් වැඩෙනවා. ඒතර නේද? ඒ පෙනීම තුල වැඩෙනවා නේද ස්වාමීන්
වහන්සේ? විචක්ෂණය කරද්දී අපි අපේ සංකල්ප වලට යන්නේ නැතුව පෙනෙද්දි පෙනීම හොයන මොකද්ද කියන
අනිවාර්යම. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඕනම සිද්ධියකදී මේ අර මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතර සිද්ධි හතරම තියෙන්න ඕනේ එක සිද්ධියක.
ඔව් අපි විචක්ෂණය කරද්දී අපි අපිට ඒක නුවණින් වෙන වැඩ. ඒක නුවණින් දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය ඔක්කොම වෙනවා. අපිට කරන්න තියෙන්නේ ඇහැ කියන්නේ මොකද්ද කියලා නිගමන දාන යන්නේ. ඒක විචක්ෂණය කරන්න ඕනේ. يعني ඉන්න කෙනාට කරන්න තියෙන්නේ හාත්පසින්ම විමසන්න. මම කියන්නම්කෝ සෝ පරිවීමංස මානෝ. ඉන්න කෙනාට කරන්න තියෙන්නේ හාත්පසින්ම නිගමන වලට යන්නේ නැතුව විමසන එක. සෝ පරිවීමංස මානෝ. ඔහු ආත්පසින්ම විමසද්දී එවම් පජානාති මෙසේ නුවණින් දැනගනි.
ආ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපිට ගහෙන් බලෙන් ගෙඩි ගන්න බෑනේ අපිට කරන්න පුළුවන් අර පොහොර දාලා වතුර දාන එක විතරයි දැන් අර ගෙඩි හැදෙන්නේ ගහේට ගහට ඕන විදියට ඒ කියන්නේ ගහේට ස්වාමීනිකයිනේ ඒක ඇවිල්ලා ගහේ කෘත්‍යයක් පළතුරු පළ දෙන එක නේද අපිට කරන්න පුළුවන් නේ පොහොර වතුර දාන එක පැලේට ඕන
හරිද ඕ මෙහෙමයි සරු කෙතක් වෙන්න ඕන සරු බීජයක් වෙන්න ඕන කලට වේලාවට පමණට ඒව සපයන දැන් වතුර දානවා කියලා වතුර හැමතිස්සෙම තියුත් සැම්බිලා යන්න පුළුවන්. පෝරේ කියලා කියන්නේ පැලේකට කිලෝවක් දෙකක් දැවුවොත් ඒ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එතකොට නොදා හිටියමත් ප්‍රශ්නයක් වෙන්න ඕන.
මාත්‍රයක්
තිබුණා. ආ ආරි. මේ කියන්නේ එකතු කළ යුතු දේවල් එකතු කරන්න ඕන අයින් කළ යුතු දේවල් අයින් කරන්න ඕන. අයින් කළ යුතු කෘමි සතුන් වල් පැලෑටි අයින් කරන්න ඕන. මේ තෙල් මොකද මොනවද කියේ මේ සරුපස ජලය වාතය ආර්ද්‍රතාවයේ උරේලිය আদি පාරිසරික සාධක එකතු කළ යුතු දේවල් හැබැයි හොඳ සරුපතක් අරහිමේ ඔක්කොම තියෙන බීජය බොල්න
අන්දාරේ අනිගලස් ඔය ඔක්කොම අපි කිව්ව බීජයත් හොඳයි නමුත් අපිට අර ඉවසන්න බැරි නම් කාලය දැන් මාස 9කින් බබෙක් කම්මෙන මාස 9ක් යන ස්වාමීන් වහන්සේ නේද අපි තුනෙන් ගන්න ගියොත් විද්‍යාත්මක විද්‍යිතලා
ප්‍රශ්නයක් වෙනවනේ
අන්න ඒ වගේ
හරි හොඳයි උපමා හොඳයි සරු බීජයක් වෙන්න ඕන සරු කෙතක් වෙන්න ඕන කලට වේලාවට ඉවත් කළ යුතු දේවල් ඉවත් කරන්න ඕන ලං කළ යුතු දේවල් ලං කරන්න ඕන එතකොට මොකද වෙන්නේ ඒ යුක්ත මට කරන්න තියෙන දේවල් ටිකක් තියෙනවා සරු බීජයක් මම කරන්න ඕන සරු බීජයක් සරුපසක් ආදී දේවල් ප්‍රත්‍යතික ලං කිරීම අනවශ්‍ය දේවල් ඉවත් කිරීම මාර්ගයේ විසින් ඵල දේවි ඒ ඵලය සෝවන් වෙන්න පුළුවන් සක්කුදාගාමී වෙන්න පුළුවන් අනාගාමී වෙන්න පුළුවන් අරහත් වෙන්න පුළුවන් ඒ වගේ ඒ උපමාව හැටියට මට කළ හැක්කේ මට කළ හැකේ ඇස කියන දේ ඇස කියන කාරණයේද පෙනෙද්දි ඇහැ පෙනෙද්දි ඇහෙද්දි දැනෙද්දි දැනගනිද්දි යද්දි එද්දි කද්දි බොද්දි ආදී තැන්වල මේක මොකක්ද කියලා හාත්පසින් හොයන්න ඕන ඒක තමයි මට කළ හැකේ ඒක හොයද්දි ඒක මොකක්ද කියලා හොයද්දි මගේ සංකල්ප වලට කොටු නොවි බාහිරින් එහෙම දෙයක අනුරූපව විමසද්දි ප්‍රඥාව උද්දීපනය වෙනවා ප්‍රඥාවෙන් අන සමුදේවය ආදී දේවල් දකිනවා එතෙන්දි ඵලයක් එතෙන්දි යමක් කියලා යමක් ඉස්මතු වෙන්නේ නැහැ යමක් කියලා යමක් ඉස්මතු වෙච්ච තැන ඇත හෝ නැත හෝ කියලා කතා කරනවා ඇත හෝ නැත හෝ වෙන්නේ නැහැ යමක් කියලා ගැනීමේ වැරද්ද අර විචක්ෂණයේ තුලින් උද්දීපනය වන්නා වූ නොවනින් දකිද්දි එතෙන්දි ඒ සකස් වීම ඒ සකස් වීම අනිත්‍යයි කියලා දකිද්දි අරහත් සෝතාපට්ටි ඵලය හෝ සකුදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ අර්හත්ත්වය හෝ සාක්ෂාත් වෙනවා.
එහෙමයි සර්.
ඒක අපිට ඒක ඇදලා ගන්න බෑ. කල යුත්තක් තියෙනවා. පිරිසිඳ දැකීමට යොමු වීම. එතෙන්දි ඒ අදාළ ඵල ඒක ඉතින් අපිට මුලදී ඵල බලාපොරොත්තුවක් තියෙන්න ඕන පැහැදිලිවම හැබැයි කාලානුරූපීව ඒකට අදාළ වැඩපිළිවෙලක් තියෙනවනේ සන්ති පරමන් තපෝ ඉවසීම තමයි පරම තපස කියලා ඉවසීම කියන්නේ මේ නිකන් ඔහේ නිකන් පැත්තකට වෙලා බලන් ඉන්නව නෙවෙයි වැඩේට අනුරූපව ඉවසීම
ඒ කියන්නේ හරියට නිවැරදි මැප් එක තමයි ස්වාමීන් වහන්සේ මෙතන වටින්නේ නේද
පැහැදිලිවම නිවැරදි මැප් එක දාගන්නත් ඕන දාගෙන ඉන්නත් බෑ යන්නත් ඕන
අන්න
හැබැයි ඉතින් මෙහෙමයි ගිහිලා හරියන්නේත් නෑ මැප් එක නැතුව එක යෑම නෙවෙයි පටන් ගත්ත ගමන් තොරතෝන් කියන්නේ නැතුව කකුල් කඩන් යෑම නෙවෙයි තියෙන්නේ වාහනේ එක නිවැරදි විදියට හරියට මේ යා යුතු අවසාන අදියර නිරවද්‍ය කරගන්නවා නිරවද්‍ය කරගෙන යා තාමත් මෙහෙනම් නිරවද්‍ය කරගත්ත කරගන්නෙම යන කෙනා තමයි කරගත්තොත් යනවම තමයි මොගිහිල ඉන්නේ එයා නිවැරදි කරගන්න යන්න ඕන නිසා නිවැරදි කරගන්නත් ඕන. ඒ වගේම යන්නත් ඕන. සුනන්ද මහත්තයා කොහොමද දැන් හොඳයි. එහෙනම් මං පුංචි වචනයක් කියලා මං ඉවත් වෙන්නම්. ඇත්තට මේ අර ආපු ප්‍රශ්නෙට සාධාරණයක් තමයි ඉෂ්ට කරන්න ඕන. අපි සාරාංශයක් කතා කරමු. අපිට මූලික වශයෙන්ම කෙනෙක් ඉන්නවා, දෙයක් තියෙනවා, පෙනීමක් තියෙනවා. එහෙම තමයි. මම එක් ඉන්නවා, මට දෙයක් පේන තියෙනවා. භෞතිකයක් හරි, භෞතිකයේ ගෝචර වෙන මම එක් හරි ඉන්නවා. නමුත් ඒක පිට තියෙන කාරණේ මට වෙන්නේ මගේ අත්දැකීමක් එක්ක. මට කළ හැකි අත්දැකීම මොකක්ද කියලා විචක්ෂණය කිරීමයි. ඒ විචක්ෂණය කරද්දී අපි අර තෙල් පහනේ උපමාව පොඩ්ඩක් ගත්තා. ඒ දැල්වෙන කෘත්‍යයේදී මේ කියලා නෑ කියන්නත් බෑ, මේ කියලා ලං වෙන්නත් බෑ. හැබැයි ඒ උත්තරේ එන්න ඕන විචක්ෂණයක් කරද්දී. ඒ වගේ දැල්වෙද්දි තෙල්, දැල්වෙද්දි තිර, දැල්වෙද්දි ඡායාව නිසා හට ගන්නවා නම් ආලෝකය, ඒක නිත්‍යයි කියලා කියන්න බෑ වගේ. ඒ එතෙන්දි ඵල අනිත්‍ය වෙනවා, හේතු නිත්‍ය වෙන්නේ නෑ. හේතු වේවා ඵල වේවා, එතෙන්දි දැල්වීමේ කෘත්‍යයේදී දකිද්දී එයාට නුවණක දැක්මක් හැටියට සමුදේවය සංස්කාර, සංස්කාරවල අනිත්‍ය දකින්නේ. අන්න ඒ අනිත්‍ය දකිද්දි ලෝකයේ පැත්තෙන් කියන පුළුවන් මොකක් හරි පලාදි ගමයකටපත් වෙනවා කියලා. එසා ඉන්න මටකල හැක්ක ප්‍රායෝගික ජීවිතයේ භාවිත වෙද්දී ඒ භාවිතයේ කුමක්ද කියලා, මේක මොකක්ද කියලා විමර්ශනය කිරීමක්, විචක්ෂණය කිරීමක් තමයි කළ හැක්කේ. එතෙන්දී ඇත සහ නැත කියන අංශ වලින් ඒ ග්‍රහණය වෙනවා. ලෝකේ ඇස කිය ලෝක ඇස කියන කාරණේ හට ගැනීම, හට ගැනීම කියන්නේ මොකක්ද කියලා මගේ සංකල්ප වලට ගොනුගත නොවි, කොටු නොවි මොකක්ද කියලා විචක්ෂණය කරද්දි ඇත කියන නැත කියන අංශයෙන් ගැලවෙනවා. වගේම නිරෝධය, يعني මේක නැවැත්ම දකිද්දි, හට ගැනීමේ නැවැත්ම දකිද්දි, يعني ඇසේ නිරුද්ධ, ඇස කියන්නේ මොකක්ද කියලා විචක්ෂණය කරද්දි මේ කියලා ලං වෙන්න බෑ වෙද්දි ඇත කියලා අන්තයක් වේද, එයට ඉඩක් සකස් වෙන්නේ නැහැ. ඒතොර ඇත නැත අන්ත දෙකෙන් ගැලවෙනවා කියලා කියන්නේ එතෙන්දි සම්මා දිට්ඨිය භාවිත වෙනවා. සම්මා දිට්ඨිය හටගන්නේ සූත්‍රයේ පැහැදිලි කරන පරතෝච ගෝසෝ යෝනි සෝච මනසිකාරෝ. හරියට ගුරුවරයාගෙන් හරියට අහගත්ත වගේ, අහගත්ත නිරවද්ද දැනුමට සහන්. ඒකෙන් කියලා දෙන ක්‍රමයක් මගේ ඇත්තම බාහිරෙන් හෙන්නේ ක්‍රමයක්, කියන්නේ මගේ ප්‍රශ්නේ විසඳ ගන්න ක්‍රමයක්. ඒ මගේ ප්‍රශ්නේ විසඳෙන ක්‍රමේ බාහිරින් නිරවද්‍යම ඇහෙද්දි හරියට ග්‍රහණය කරගෙන ඒක ඇප්ලයි කරන්න ඕන. ඇප්ලයි කරද්දි දැන් වෙන්නේ ප්‍රශ්නේ ලිහෙන විදියට ක්‍රමයේ අනුගමනය කරනවා. එතෙන්දි ඒ විදියටම කරවතින් ප්‍රශ්නේ නොවිසඳී තියෙන්නේ නැහැ. හැබැයි අඩු වැඩි වෙනස් නොකොට ඒක ඒ විදියටම කරන්න ඕන. ඒක කරන්නම ඕන, කරන්නම ඕන. හැබැයි කරන්න ඕන මට, කරන්නේ මම තමයි. හැබැයි කරන්නම ඕන මම. හැබැයි මම කරන්නේ මට ඕන දේ නෙවෙයි. කරන්න ඕන, හැබැයි කරන්නේ මට ඕන දේ නෙවෙයි. ගුරුවරයා කියන දීපු දේ රණ. ඒක කරද්දී උත්තර ටික එන්නේ. කරද්දී උත්තර එන්නේ. එහෙනම් කියලා දීපු විදියටම කරද්දී උත්තර නෑවිලා තියෙන්නේ නැහැ. උත්තර නෑවිලා තියෙන්නේ නැහැ. ඒතකොට ප්‍රශ්නේ විසඳෙනවා. ඒතකොට කියන්නේ තියෙන ප්‍රශ්නේ විසඳුනා කියන්නේ. එයාට තිබිච්ච ප්‍රශ්නේ විසඳුනා. එයාට සුවයි ඒතකොට. එයාට ප්‍රශ්න නැහැ. ප්‍රශ්නේ විසඳෙන්න ප්‍රශ්නේ විසඳ ගන්න ක්‍රමය කියලා දෙන්න අන්න කියලා දෙන කෙනා කරේ අපරිමාණ ගෞරවයක්, අපරිමාණ පැහැදීමක්, ප්‍රසාදයක් ඇති වෙනවා ඒ ගුරුවරයා කරේ. ඒ විදිහට ඒක තමයි කල්යාණ මිත්‍රත්වයේ අර්ථාන්විත වීම යනු ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගෙන මේකට විසඳුමක් ඕන, අනේ කොහොමද මේක විසඳගන්නේ කියලා හොය හොයා ඉඳද්දී ටක්කෙටම නිරවද්‍යවම ලිහෙන ක්‍රමය කියලා දෙන කෙනෙක් වෙනං අන්න සත්‍ය හොයන කෙනෙකුට සත්‍යයක් කියන කොට ඒ කියන ක්‍රමය අර්ථාන්විත වෙද්දී අන්න එතෙන්දී කල්යාණ මිත්‍රත්වය අර්ථාන්විත වෙනවා. අන්න එතෙන්දී මග වැඩෙනවා. මේක හුදෙක්ම තමන් කරගන්න දෙයක්වත් බාහිරින් ඇහුණු පමණින්වත් මේක වෙන්නේ නැහැ. මගේ පැත්තේ විචක්ෂණය කරන ගතියකට නිගමනවලට නොගොස් බාහිරින් ඇහෙන කාරණයට අනුරූපව හිතීමක් තුළින් මෙන්න මේ අවිද්‍යාව, බොරුව, මුලාව, මෝඩකම, වැරදි විදිහට හිතාගෙන හිතාගෙන හිටපු දෙයක්කට ඉඩක් නැති වෙනවා මිසක ඒක තමයි කියන්න තියෙන්නේ ඊතර වීම කියලා කතා කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ ජීවිතේදී අපි අපේ ප්‍රමාණයෙන් අපි පයින් යනවද, එහෙම නැත්නම් තිරික්කල යනවද, නොගිහින් ඉන්නවද, රෝද හතරේ හරි ඊට වැඩි හෝ උඩින් යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒක තීරණය කරන්නේ අපේ වත්කමේ හැටියට සහ අපේ ගමනට අපි දරන්නා වූ පරිශ්‍රමය මතයි. ඉක්මන් වෙනවාද, වේගවත් වෙනවාද, ඉක්මන් හෝ වේගවත් නොවීම හෝ එක තැනකම ඉන්නවාද කියන එක තීරණය වෙන්නේ ඔන්න ඔය අදාළ කටයුත්තට මගේ තියෙන සක්‍රීය දායකත්වය මතමයි. එහෙනම් තිරුවන් සරණයි සියලුම දෙනාට.
මේ සාකච්ඡාව අපිට අතර පවත්වාගෙන යන්න හැකියාව ලැබුණේ අපේ වාචාර්ය රවි ගොග්ගේතුමා අපිට දක්වන සහයෝගය නිසාමයි. එතුමාට අපි පුණ්‍යානුමෝදනා කරමින් එතුමාට ආරාධනා කරනවා මේ සාකච්ඡාව අවසන් කරන්න
කියලා. ඔව්, පෙරවන් සරණයි අපේ සංඝහන්සේ අන්තිමට කියපු ටිකත් ඒ කියන්නේ මුලින්නම් කියපු ටිකත් එක්ක මම හිතනවාද කොහොම පැහැදිලිව සරලව උන්වහන්සේ විස්තර කරන්න උත්සාහ කළා. දැන් මම පොඩි පණිවිඩයක් දෙනවා. අර අන්තිමට උන්වහන්සේ කියද්දිත් කාට හරි හිතෙනවා නම් මේ කියන්නේ හටගත්තු දේ හටගත්තු තැනම නැති වෙනවා, මේක මේ ක්ෂණයක් ඇති වුණ දේ නැති වෙනවා කියලා හිතෙනවා නම් මේ මං හිතන්නේ පැහැදිලි කළේ ඒක නෙවෙයි කියන පණිවිඩෙත් මන් දෙනවා. එහෙම පොඩ්ඩක් හරි හිතුණා නම් ක්ෂණයකට මේ ඇති වෙන නැති වෙන එකක් ගැන කියන්නේ කියලා තවසරයක් මේ සාකච්ඡාව හිමීට අහන්න. මොකද ඊට වඩා වෙනස් දැක්මකට ගෙනියන්නයි මේ මහන්සි උත්සාහ කළේ කියලා මතක් කරනවා. මේ අවසර අපේ සංඝහන්සේ සම්දි නාද දන්නේ. ඒ පණිවිඩේ දෙන ගමයි ඉතින් අපි උන්වහන්සේටත් ඒ වගේම මේ වගේ දහම අපිට පෙන්වලා දෙන අලවියන් ඔබතුමාට ස්වාමීන් වහන්සේතුළු ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට එහෙමම රැස් කරගත්තු පින් අනුමෝදන් කරමු. උන්වහන්සේලාට තව තවත් මේ වගේ දහම පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න, නිරෝගී භාවය ලැබෙන්න, තිත ජීවනය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සාකච්ඡා මාලාව ආරම්භ වුණේ සුනන්ද මහත්තයාගේ ආරාධනාවට පවත්වාගෙන යන්න ඉතිතුමා. ඒත් මට සතුටු වෙන්න පුළුවන් මේ ආරම්භ කරපු කාලයට වඩා දැන් ගැඹුරට සාකච්ඡා යනවා. ලකු ධර්ම දානමය කුසලයක් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. මටත් අපි එහෙමම රැස් කරගත්ත පින්කම් කරමු. සහභාගී වෙන හැමෝටම ඒ වගේම නැවත අහන හැමෝටම ඉක්මන් ධර්ම අවබෝධය පිණිසම මේ සාකච්ඡාවත් හේතු ආශ්‍රනා වෙන්න, කරගත්තු කුසල ශක්තියත් හේතු ආශ්‍රනා වෙන්න කියලා පුණ්‍යානුමෝදනා කරමු. පෙරවන් සරණයි හැමදාම.
පෙරවන් සරණයි
හැමදාම.
Hello, I'm sorry, man.